संदर्भिंगने सुपुरुद पारिधि साधारण देशनाव आरंभ करंतय अपि सिरुद नाम दन्ने सुदानम गलांगने හැමදාමත් මම මතක් කරනවා වගේ මේ කාරණා වැදගත්කම අපි දන්න නිසායි ඔබට මේ අවරින් මේක නිතරම මතක් කරන්නේ විශේෂයෙන් ඔබ ආරාමයේ තියෙන නිෂ්කලංක පරිසරයේ ඔබට දැන් මේ වෙලාවේ ගෙදර තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් විවිධ රාජකාරී විවිධ අය විවිධ දේවල් සඳහා කාර්යබහුල වෙලා ඉන්න වෙන්න පුළුවන් ඉතින් ඔබ දහමක් ශ්‍රවණය කරන්න සූදානම් වෙන දෙන මේ වෙලාවේ පුළුවන් තරම් තමන්ගේ අවධානය මේ ධර්ම දේශනාවෙන් පිටට යන්න දෙන්නේ නැතුව තියාගන්න උත්සාහවන්ත වෙන්න. එතකොට තමයි තියෙන්නේ මේ කියන දහම් කරුණු හොඳට ඔබේ ඔළුවට කාවගන්න. එතකොට තමයි ඔබට පුළුවන් වෙන්නේ මේ කියන කරුණු තමන්ගේ ජීවිතෙත් එක්ක ගලපගන්න. ප්‍රියන් ඒ නිසා ඔබ දේශනාව ශ්‍රවණය කරන්න වාඩි වුණා දැන් මේ වෙලාවේ සමහර පැය දෙකක් දෙකමාරක් වෙන කාලයක් බොහොම පොඩි වෙලාවක් මේ දේශනාව පැවතින්නේ ආන්ගේ කාලය තුළ පූර්ණ වශයෙන් ඔබේ අවධානය මේ දේශනාව යොමු කරගෙන තමන්ට වෙනත් මොනවාම හෝ රාජකාරී මේ වෙලාවේ පැවරලා තියෙනවා නම් පුළුවන් තරමේ ඒවයි නිදහසක් ලබා ගන්නට හැකිනම් කටයුතු කරගෙන ඔබේ විමුක්තිය සාක්ෂාත් කරගන්නට දැඩි අධිෂ්ඨානයක් විතර අරගෙන මේ මොහොතේ පටන් මේ දේශනාවට සම්බන්ධ වෙන්න කියලා අපි සිහිපත් කරනවා. හොඳයි. එමනම් සුබරුද පරිදි දේශනාව ආරම්භ කරන්න කලින් නමස්කාර පාඨය සජ්ජායනා කළා. පංච ශික්ෂාපද සමාදන් වෙලා දස දහසක් ලෝක ධාතුවේ වැඩ සිටින ඒ සියලුම දිව්‍ය ආත්මාදීන් ඇතුළු කොටගත් සෑම සිල් දෙනාට මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කළා. ආරිපවාද කමා කරගෙන අපි ධම්ම දේශනාව දෙනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මම කියවන්න පසු කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මච්චපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. එමනම් සිල් දනා මොහොතකට සිහිපත් කරගන්න. යනාදිමත් සංසාරේ යන ගමන තුළදී විවිධාකාරයේ පිරිස අපිත් එක්ක සහ සම්බන්ධලා කටයුතු කරන්නට ඇති. ඒ අතර පින්වතුනි බොහෝ දෙනෙක් අපිට උදව් උපකාර කරන්නට ඇති. අපි බොහොම දුක් ගැහැට වලට පත් වෙලා හිටපු වෙලාවවලදී බොහොම අමාරු තත්ත්වයන් වලට අසිරුතාව වලට පත් වෙලා තිබුණු වෙලාවවලදී අපේ පිහිටට රැකවරණයට ආරක්ෂාවට එන්නට ඇති. අපේ දෙමාපියෝ සහෝදරයෝ සහෝදරියෝ ගුරුවරු හිතමිතුරුවන් මේ හැම කෙනෙක් සමහර අපිට පින්වතුනි අය අතරින් පිරිසක් අපිට යහපත සලසන්න කියලා සමහර තමන්ගේ අභිවෘද්ධිය පසකලා කටයුතු කරන්නට ඇති. එහි ඵල විපාක විදිහට සමහරකට ඒ අය අද දුගතිගාමි අධ්‍යයවල ඉපදලා ඇති. ඔබ මතක් කරලා බලන්න ඔබ වෙනුවෙන් ඔබේ අම්මා ඔබේ තාත්තා මේ අත්බලයේ කරපු දේවල්. ඔබේ යහපත පිණිස සමහරකට ඒ අය තමන්ට අවැඩ කරගත්තා. ඒ වගේ බොහෝ පිරිසක් පින්වතුනි මේ සංසාරේ අපි පහු කරගෙන ආවා. ඒ හැම කෙනාගේම උදව්පදව් නිසා තමයි. ඒ හැම කෙනාම අපි වෙනින් කරපු කැපකිරීම නිසා තමයි අද අපිට මේ ආකාරයෙන් මනුස්සෙක් වෙලා උත්පත්තියක් ලැබිලා දහමක් ශ්‍රවණය කරගෙන අපි විමුක්තිය සාක්ෂාත් කරගන්න ඉඩකඩ අවස්ථාව සැලසලා ඉවිලා තියෙනවා. එහෙනම් කෙලෙහි ගුණ දන්නා පිරිසක් විදිහට කෘතඥතාවයේ හඳුනන පිරිසක් විදිහට අපි හැමෝටම යුතුයකමක් තියෙනවා. අපි වෙනතන මේ සීල දනාට අපිට මේ ලැබිලා තියෙන වරම අපිට මේ ලැබිලා තියෙන මහා භාග්ය එයාටත් දායාද කරන්න. එයාත් පින්වතුනි මේ සංසාරයේ අතරමං වෙලා පිටක් පිළිසරණක් බලාපොරොත්තු වෙන මේ සසරේ සක්මන් කරනවා ඇති. ඉතින් ආන් ඒ නිසා මේ ලෝකේ ලබන්න තියෙන උත්තරීතරම භාග්ය හැවත් මේ සද්ධර්මයේ ලැබුණු අවස්ථාවේ අපි හැමෝම අපිට විවිධාකාරයෙන් උදව් පදව් කරපු ඒ සෑම සිරු දෙනාට ඒ වගේම අපේ අතින් අවඩා සාධාරණකම් වලට ලක් වෙලා අද අපිට විනාශය අරන් එන්න බලාගෙන ඉන්න යම් පිරිසක් ඉන්නවා නම් පින්වතුනි අපෙන් වන්දියක් බලාපොරොත්තු වෙන. ආන් මේ වන්දිය ගෙවන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඒ අයගේ හිතට සැනසුමක් ලබා දෙන ක්‍රමවේදයක් එයාට හඳුන්වා දෙන එක. ආන් මේ සිරු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ හැමෝටම උත්තරීතර නිවනේ ශාන්තිය ළඟා කර දීම සඳහා මේ අපිට හම්බෙලා තියෙන අවස්ථාව එයාත් එක්ක බෙදා හදාගමු. ඒ නිසා දැන් මම දේව ආරාධනා කරන මොහොතේ ඔබ හිතින් අදිස්ථාන කරගන්න අරමුණු කරගන්න මේ දස දහසක් ලෝක ධාතුවේ කොහේ හෝ තැනක ඉඳගෙන මේ අනාදිමත් සංසාරේ ඔබ අපිට එක්ක විවිධාකාරයෙන් ණය ගනුදුනු ඇති කරගෙන සංසාරය පුරාවට කටයුතු කරගෙන අපි යම්තා පිරිසක් ඉන්නවනම් ඒ වගේ මේ සම්බුදු ශාසනය චිරජීවී නුදුසා වෙහෙස මහන්සියෙන් කටයුතු කරන යම් තාක් දෙවි දේවතාවුන් වහන්සලා පිරිසක් වැඩ සිටිනවා නම් එයාගේ පරිවාර පිරිසක් ඉන්නවා නම් ඒ සිළු දෙනාට තථාගතයන් වහන්සේගේ උත්තරීතර දහම් දායාදය මා ලබන මේ මොහොතේ ඔබ හැමෝටම ඒ ලබා ගන්නට ආරාධනා කරන්න කියලා හිතින් අදිෂ්ඨාන කරගන්න. මහා මෙත්තා සාගත චේතනාවක් හිතේ පෙරදරි කරගෙන කෘතඥතා පූර්වකව තමන්ගෙන් වෙන්න ඕන යුතුකම සලකනවා කියන අදිෂ්ඨානය යුක්තව ඔබ සිළු දෙනාම සිතින් ඒ හැමෝටම මෙම ස්ථානට එන්නට කියලා ආරාධනා කරන්න. ඇවිදින් මේ මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත පහදවාගෙන අභව්‍ය ස්ථානවල ඉපදලා ඉන්නවනම් ඒයින් අත මිදලා සම්දිර සුගති අධ්‍යාපනය ලබාගෙන යම්තාක් සම්‍යක් දෘෂ්ටිකව ඉපදලා ඉන්න පිරිසක් ඉන්නවනම් ඒ ආයත මේ දහම මාත්‍රෙන් මාත්‍රේ හෝ අවබෝධයටපත් වෙලා උත්තරීතර නිවන් ශාන්තිය සාක්ෂාත් වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ස්ථානයට පැමිණියා වූ සබ සෑම සියලු දෙනාම ඒ වගේම නිවෙස්වල ඉඳන් මේ දේශනාව සම්බන්ධ වෙන හැමෝම දැන් මේ දේශනාව ශ්‍රවණය කරන්න කලින් අපි හැමෝටම තව කරන්න පොඩි වැඩක් තියෙනවා ඒ තමයි අනාදිමත් සංසාරක ඉඳන් පින්විතින් අප ගමන තුළ විවිධාකාරයේ අසත්පුරුෂයන්ගේ ඇසුරට ලක් වෙලා ඒ අසත්පුරුෂයන්ගේ වචනය අහලා ඒ ගැන් උඹහට අහුසු වෙලා අවිද්‍යාවට පත් වෙලා තෘෂ්ණාවෙන් හිත පීඩිත වෙලා තිබුණු වෙලාවවලදී අපේ අතින් ඕන තරම් ඒ පීඩාවෙන් නිදහස් වෙන්න උත්තරීතර ආරයන් වහන්සේලාට සම්බුදු ශාසනයට දැනුවත් හෝ නොදැනුවත් හෝ අවඩකම් අසාධාරණකම් හිංගි හිංසා වෙන්නේ නැහැ. එදා අපේ අතින් වුණා වූ වැරදි වලට පින්වතුනි අද අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා වෙන පුළුවන්. අවාසනාවකට මෙන් බොහෝ විට ඒ වන්දිය ගෙවන්න වෙන්නේ දහමක් ශ්‍රවණය කරන්ට අහන්න ලැබෙන මේ මොහොතේ ඒ දහමවට අවබෝධ වෙන එක ප්‍රමාද වෙනවා. ඒ අවබෝධ වෙන එක අසීරු වෙනවා. අවබෝධ වෙන එක අපහසු වෙනවා. ඒ තරම් වන්දියක් වෙනතුනේ තවත් ගෙවන්න කොහෙවත් නැහැ. ආන් ඒ නිසා අපි හැමෝම මොහොතක් සිහිපත් කරගමු. මේ අනන්ත සංසාරයක් තිස්සේ ආපු ගමන තුළ අපේ අතින් යම් තාක් දැනුවත් හෝ නොදැනුවත් ඒ උත්තරීතර ගුණ කඳන් වලට ඒ උත්තරීතර ගුණ සම්භාරයට අනන්ත අපරිමිත ගුණ කඳන් වලට මාත්‍රයෙන් හෝ වරදක් වෙලා තියෙනවා නම් ඒ උත්තමයන් මහන්සලාගෙන් කමාව භජනය කරලා සිටින්න. ඒ සඳහා සිල් දනා මේ ආකාරයෙන් සිහිපත් කරගන්න. අනන්ත සංසාරය පුරාට මං යන ගමන තුළ මගේ සිත, කය, වචනය යැමති දොරෙන් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට, සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරහත් බුදු පියාණන් වහන්සේලාට, අනාගාමි, සකෘදාගාමි, සෝතාපන්න මගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා, වචන මාත්‍රයකින් හෝ වේවා, සිතුවිලි මාත්‍රයකින් හෝ වේවා, මගෙන් වදින හුලම් පොදකින් හෝ වේවා, හිංගයක්, හිංසාවක්, අකටයුත්තක්, අපවාදයක්, උපවාදයක්, අසාධාරණයක්, අපවාදයක්, උපවාදයක් හෝ සිදුවී ඇත්නම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මා කෙරෙහි පතල අප්‍රමාණනුකම්පාවෙන් යුක්තව මාහට දස දහසක් වර කෝටි ලක්ෂයකුත් වර කමාකර වැඩවදාරණ සේක්වා කියලා සිරු දනාම කමා භජනය කරගන්. ඒ කමා භජනය කරන මොහොතේ පින්වදෙනි සිරු දනාම දැඩි අදිෂ්ඨානයක් හිතට ගන්න මිම්මත්තට කෙදිනකව හෝ කෙදිනකවත් තමන්ගේ අතින් දැනුවත් හෝ නොදැනුවත් හෝ එවැනි වරද සිදුවන්නට මම ඉඩ තියන්නේ නැහැ කියලා හැමෝම අදිෂ්ඨාන කරගන්න. ඒ වගේම සියලු දෙනාම මොහොතක් කල්පනා කරගන්න මුළු සසර පුරාවට කර කියාගත්ත යම් තා පුණ්‍ය ශක්තියක් ඇත්නම් පින්විතුනේ මේ මොහොතේ තමයි ඔබට මේ පුණ්‍ය ශක්තිය වැදගත් වෙන්නේ. මේ මොහොතේ තමයි ඔබට මේ පුණ්‍ය ශක්තිය ඵල නෙලා ගන්න අවස්ථාව සැකසීලා තියෙන්නේ. ආන් ඒ නිසා සසර පුරාවට යම් තාක් දන් පැන් පූජා කරලා විහෙර විහාර හදලා දානමාන උපස්ථාන වලට සම්බන්ධ වෙලා පිළිඋත්සන් පුදලා දන්සල් ආදී දේවල් නොඑක ආකාරයේ ලෝකයට යහපත සිද්ධ කළා. මේ කරපු කියාගත්තා වූ යම් තා පුණ්‍ය කසල පුණ්‍ය ගංගාව කුසල ගංගාව ගංගාව වත්නම් මේ මොහොතේ ඇදී යවිදින් ඔබ සීල දනාට මේ ධම්සභා මණ්ඩපය තුලදීම දහසක් නයින් ප්‍රතිමන්දිත වූ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටීම තුලින් සතර පාය දොරටු සදහටම වහගෙන ඒකාන්ත නිවනට යොමු වෙන්නට අවශ්‍ය කරන හේතු වාසනාව සැකසෙත්වා යම් පිරිසක් ඒ සෝතාපන්න ඵලයේ පිහිටා ඉන්නවා නම් පිතිවි මාර්ග ඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නට මේ ධම්සභා මණ්ඩපය තුලදීම අපි හැමෝටම හේතු වාසනා සැකසෙත්වා කියලා සියලු දෙනාම ඒකම අදිෂ්ඨානයක් හිතේ තියාගෙන මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න දැන් සූදානම්. ගිය සතියේ දේශනාව ඔබ හැමෝටම අහන්න අවස්ථාවක් සැලසුණා ඇති කියලා අපි විශ්වාස කරනවා. සමහර විවිධ රාජකාරී කාර්යතු නිසා, කාර්යබහුල වීම නිසා විභාගයකට සූදානම් වෙනවා වෙන්න පුළුවන් පිරිසක්. දරුමල්ලොන්ගේ යුතුකම් වගකීම් ඉටු කරන්න කටයුතු කරන්න වෙලා තියෙනවා වෙන්න පුළුවන් පිරිසකට. තමන්ගේ ඥාති කසනීප වෙලා අම්මා ලෙඩ ඇඳේ බේත් හේත් කරන්න ළඟින් ඉන්න ඕනේ. අන්න එහෙම හේතුවක් වෙන්න පුළුවන් තව පිරිසකට. මේ දවස්වල රාජකාරී කරන්න දිවාරය නොබලා වෙහෙසෙන සිද්ධ වෙලා තියෙනවා. අමතර වැඩ වැටලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන් තව පිරිසකට. තමන් අසනීපෙට පත් වෙලා ඉන්නවා. මේ නිසා ඇඳෙන් නැගිට ගන්න බෑ. රෝගාතුර වෙලා. එහෙම වෙලා ඉන්න පුළුවන් තව පිරිසකට. ඉතින් සමහර පින්විතනේ විවිධාකාරයේ හේතු කාරණා නිසා ඔබට පසුගිය සතියේ දේශනාව අහන්න අවස්ථාවක් නොලැබුණා වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ජීවිතේ පළිනවතාවට කෙනෙක් මේ දේශනාව අහනවා වෙන්නත් පුළුවන්. ඔය හැමෝටම පින්විතනේ තේරුම් ගත යුතු කාරණාව තමයි අපි මොන ආකාරයෙන් හේතු කරුණු දැක්ුවත් අපි මොන ආකාරයෙන් අපේ හිත සනසවා ගන්න සමාවර කරුණු අපි ඉදිරිපත් කරගත්තත් ඒ ඔක්කොම අපේ හිත පිළිගැනීමයි. මම ගිය සතියේ ගොඩාක් රාජකාරී බහුලව හිටියේ. ඒ නිසා කොහොමඩවත් මට ඒ දේශනාව අහන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. හරි. තමන්ගේ හිත ඒක පිළිගන්නේ. මට අහවල් කෙනාගේ වැඩ ගැන බලන්න තිබ්බා ගිය සතියේ. අහවල් පිරිස ගැන මට හොයලා බලන්න තිබ්බා. මේ ආයතනයේ වැඩ වගේක් තියෙනවා මට ඒක නොකර ඉන්න බෑ. ගත්ත ලෝන් එකක් තියෙනවා ඒක ක්ලියර් කරන්න නම් මං අමතර වැඩ දාගෙන කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ මන්ට නොකර ඒක නොකර ඉන්න බෑ. හැම දෙයක්ම සාධාරණ හේතුකින් ඇතිවෙන. මේක දෙයක්වත් අසාධාරණයි කියලා අපි කියන්නේ නැහැ. ඔක්කොම සාධාරණයි. ඔය හේතු හැම එකක්ම සාධාරණයි වගේම මරණය කියන එකත් වෙනදින ඔබ හැමෝටම සාධාරණයි. ඔය හැම හේතුකින්ම ඔබේ හිත සනස ගන්න පුළුවන්. ඒ වගේම වෙනදින යම් දවසක ඔබට මරණය අභිමුඛේ ඒ මරණයත් පිළිගන්න සූදානම් වෙන්න සිද්ධ වෙනවා. එදාට ඔය කියන එක හේතුවක්වත් වින්නතුනේ ඔබට තව වැඩිපුර කාලයක් දෙන්නේ නැහැ. ඔය හේතු ඉදිරිපත් කරලා ඔබට තව ටික කාලයක් ඉල්ල ගන්න බෑ වින්නතුනේ. මායාව. කතා කරලා බලන්න මම මේ කියන කාරණාව ගැන. අවිවිධ අවස්ථාවල මරණය ගැන කතා කරනවා. නමුත් සමහර කාලවලදී එහෙම ලෝකෙට මරණය ගැන කතා කරන්නේ නැහැ. කතා කරනවා. නමුත් සමහර ඔබට තේරෙන්නේ නැහැ. මේ කතා කරන්නේ මරණය ගැන තමයි කියලා. මොකද මරණය කියන එක ඝන මට්ටමින් ගන්නත් පුළුවන්, අතිශය සියුම් මට්ටමින් ගන්නත් පුළුවන්. අනුස්සෙක් ඉපදිලා අවුරුදු 60ක් 70ක් 80ක් ආයු වළඳලා මරණයට පත් වෙනවා. බොහෝ දෙනෙක් මරණය කියවම කල්පනා කරන්නේ ඔන්න ඔය කියන කොටස. හැබැයි පින්වතුනි ශනික මරණත් සිද්ධ වෙනවා. මොහොතක් මොහොතක් ගානේ තුම මරණයට ලං වෙනවා. ඒ වගේම ඔබ මැරෙනවා. උදා වෙන හැම හිතක්ම වැය වෙලා යනවා. ඔය උදා වෙන හැම හිතක් තුළම පින්වතුනි ඔබට දැනෙනවා ඔබ ඉන්නවා කියලා. ආන්ගේ ඉන්නවා කියලා දැනෙන කෙනා. ඒ දැනෙන හැඟීම. ඒ හිත වැය වෙලා යනකොටම මරණයටපත් වෙනවා. ඒ මරණය තාම අහුවෙන තරම් පින්තින සමහරක් විට කෙනෙක්ගේ හිත දියුණු වෙලා නැහැ. තාම ඒ තරම් සියුම් නැහැ. තාම ඒක නට මරණය විදිහට පේන්නේ. අර අවුරුදු 80 දී ලෙඩ ඇඳතර වැටිලා හුස්ම ඇදද අන්තිම හුස්ම පොද්ද යනකොට මනුස්සයට සිද්ධ වෙන දේ තමයි තාම බොහෝ දෙනෙක් මේ මරණය කියලා කල්පනා කරන්නේ. ආන් ඒ නිසා තමයි පින්වතුනි මරණයෙන් ගැලවෙන්න තථාගතයන් වහන්සේලා ධර්ම දේශනා කරලා පස්සේ ඔබ කල්පනා කරලා බලනවා අපි දන්න තරමට නම් මරණය සිද්ධ වෙන අවුරුදු 85 දී මගේ වයස තාම 25යි. එහෙනම් තව අවුරුදු 60ක කාලයක් තියෙනවා මට තථාගතයන් වහන්සේගේ ධර්ම වළංගු වෙන්න. මේ අවුරුදු 60 කියන කාලය තුල තථාගතයන් වහන්සේ ඒ දහම මට එච්චර වැදගත්කමක් නැහැ. මොකද තථාගතයන් වහන්සේ බණ කිව්වේ මරණයෙන් ගැලවෙන්න. ඉතින් මරණය එන්නේ තව අවුරුදු 85කින්, තව අවුරුදු 65කින්, නැත්නම් 60කින්. මට අවුරුදු 85 තමයි ඔය කියන ප්‍රශ්නේ මුණ දෙන්න සිද්ධ වෙන්නේ. එතකන් අපි විවිධාකාරයේ හේතු ඉදිරිපත් කළා. කොහොමද මේ ජීවිතේ ගැට ගහගන්නයි ඕනේ? ජීවිතේ ගැට ගහගන්නේ මොකක් වෙනකන්ද? අන්තිමන පින්වතුනි පොඩ්ඩක් හිතලා බලන්න මේ කියන කාරණා. ඔබ හිතන්න මිනිස්සෙක් සූදානම් වෙනවා විභාගයකට. විභාගයකට සූදානම් වෙනවා කියලා මිනිස්සෙ මොනවද කරන්නේ? පැත්තකලා නිදගෙන ඉන්නවනේ මෙන්. ඇත්තටම විභාගයකට සූදානම් වෙනවා නම් සමහරක් වෙලාවට අවුරුදු දෙකක් අධ්‍යාපනය ලැබුවට පස්සේ එන විභාගයක්. අපි තුමු ඒලෝ විභාගය කියලා. විශේෂයෙන් 12 13 පන්ති දෙකේ ඉගෙනගත දේවල් සහ ඒ වගේම ඕලෙවල් පන්තියේදී ඉගෙනගත කරුණු. ඔය හැම දෙයක්ම එකතු වෙලා තමයි සාමාන්‍ය ඒලෙවල් මට්ටමේ විභාගයකින් ඔබේ දැනුම පරීක්ෂාවට ලක් කරන්නේ. එහෙනම් ඒලෝ විභාගයට සූදානම් වෙනවා කියලා කියන්නේ පින්තුනි. අවුරුදු දෙකක් තිස්සේ ඔබ කරන කියන හැම දෙයක්ම ওই විභාගයට සූදානම් වීමක් නෙමෙයි. ඔය අවුරුදු දෙක තුලම ඔබ උදේ පාන්දරින් අවදි වෙනවා. උදේ පාන්දරින් අවදිලා පින්වතුනි ඇස් දෙකේ නිදි මත පිහදම දම අම හදලා දුන්න තේකත් බීලා කොහොම හරි යන්තම් ඉස්කෝලේ යන ඇඳුම් ටිකත් හොයාගෙන ඒ ටිකත් ඇඟේ පටලවගෙන සපත්තු දෙකත් ගැට ගහගෙන අර බෑග් එකත් කරේ ඉල්ලගෙන බස් එකේ හරි නැත්නම් ඇවිදගෙන හරි වාහනයක හරි ඉස්කෝලේට යනවා. මේ පොත් ගොඩකුත් කරේ බැඳගෙන. ලේසි පහසු දුකක් නෙමෙයි නේද ඔය විනේ? මම මේ පෙන්වලා දෙන්න හදන ඒකේ ආදීනව පැත්ත ගැනම නෙමෙයි පිඟුලි. මේ වෙන කරුණක් ඔබට මේ කියන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඉගෙන ගන්නවා. විෂයන් ගණනාවක් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. ඒවට අමතර පන්ති යන්නත් සිද්ධ වෙනවා. සමහර දේ දෙන වැඩ පන්ති ඉදිකල්ල ඉවර කරන්න බැරි වුණාම ගෙදර අරන් ඇවිල්ලා සමහර තමන්ට නිවාඩුවේ ඉස්පස්ුවේ ඉන්න තියෙන වෙලාවේ ඒ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. සමහරට දවස් දෙක තුනකට සැරයක් වේලක් දෙකක් එහෙම මග හරින සිද්ධ වෙනවා. සමහරට සතියකට දෙතුන් සැරයක් නාන්න තමතක වෙනවා. දත් මදින එක තමතක වෙනවා. එහෙම වෙන අවස්ථාවක් නැතුනේ මේ. ඔන්න ඔහම පින්නතනේ දවස ගෙවිලා 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 ගිහිල්ලා ඔය අවුරුදු දෙකක් යනවා. අප්‍රමාණ දුකක් විඳින් මේ කාලය තුල. මිදි මරාගෙන රෑ එළි වෙනකන් වතුර බාල්දියේ වතුර කපුල් දාගෙන මිදි කිරා වැටි වැටි කෝපි බිබි සමහර අයට මතක ඇති ඒ කාලේ සමහර අයට දැනටත් ඒ කාලේ යනවා ඇති. සමහර අයට ඉස්සරහට එන්න තියෙනවා. මේ තුන්ගොල්ලෝනේ ඔය ඉන්නේ. ඊට කලින් පැවිද්දට આવොත් හරි. මෙතනම බේරුණා. හැබැයි ඊට ඇවිල්ලා ඊට වඩා ලොකු දෙයක් කරන්න තියෙනවා. ඒ ලෙවල් වලින් බේරුණාට ඊට වඩා ලොකු දෙයක් කරන්න තියෙනවා මිසක් ඊට වඩා පොඩි දෙයක් කරන්න තියෙනව එහෙම නෙමෙයි. අපි ඊටත් වඩා ලොකු දෙයක් මේ කරන්න තියෙනවා. ඒ ලෙවල් කියලා කියන්නේ දවිද්දේ උත්තරීතර ප්‍රතිඵලය ලබා ගන්නත් එක සංසන්දනය කරා මේ මහ පොළොට වැලි කැටයක් තරම්. ඒ ලෙවල් විභාගය සමත් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒක කෙසේ හෝ අවුරුදු දෙකක් තිස්සේ පින්දුනේ සූදානම් වෙනවා. සූදානම් වෙන්නේ අර අවසානයේ විභාගය ලියන්න. අවසාන විභාගය සඳහා තමයි තියෙන්නේ මේ අවුරුදු දෙකම සූදානම් වෙන්නේ. ওই විභාගයේ තිබ්බේ නැත්තම් ওই අවුරුදු දෙක අවසානයේ ඔබ ආංකම කියන ඔච්චර මහන්සි වෙනවද? නැහැ. එන අනිවාර්යෙන් ওই විභාගයක් සඳහා තමයි ওই සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ඔබ සූදානම් වෙන්නේ තියෙන්නේ අවසාන ප්‍රතිඵලය සඳහා. අවුරුදු දෙකක් අවසන් කරපු සැනින් ඒ අවුරුදු දෙක තුල ඔබ කරපු කියපු දේවල් ඔබ කටයුතු කරපු ආකාරය ගැන පරීක්ෂාවක් සිද්ධ වෙනවා. ආන්ගේ පරීක්ෂාවට තමයි එළවලු විභාගය කියලා කියන්නේ. දැන් ඔන්න ඔය වගේ නෙමෙයිද පින්වදෙන ජීවත් වෙනවා කියලා කියන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ පින්වදෙන මරණය කියන විභාගය සඳහා සූදානම් වීම නෙමෙයි. මොකද මරණය කියන සංදිස්ථානයේ ඔබ ලඟ වෙද්දී ඔබට විභාග ප්‍රශ්න පත්‍රයක් සූදානම් වෙනවා. දැන් ලොකු සමානකම් මට පේන්න තියෙනවා ওই දෙක අතර. සාමාන්‍යයෙන් අවුරුදු 80ක් විතර පින්වදිනේ ওই විභාගෙට සූදානම් වෙන කල් දෙනවා. ඒ හිතලා බලන්න ලේසි පහසු එක්සෑම් එකක් වෙන්න බෑනේ දෝක. ඒලෝ විභාගෙට සූදානම් වෙන අවුරුදු දෙකයි දෙන්නේ. ඕලෝ විභාගෙට සූදානම් වෙනත් අවුරුදු දෙකයි දෙන්නේ. විශ්වවිද්‍යාල විභාගෙට සූදානම් වෙන අවුරුදු දෙකක් කියමුකෝ. දෙන්නේ. ඊට පස්සේ MBBS උපාධිය ලියන්න අවුරුදු 5යි දෙන්නේ. විභාගෙට සූදානම් වෙන. එක්තරා විභාගයක් තියෙනවා පින්වදනේ. ආන්ගේ විභාගෙට ඔබට දෙනවා අවුරුදු 85ක් සූදානම් වෙන. එනම් පේපර් එක ලේසි වෙන්න බෑනේ. ලේසින් මේකට උත්තර ලියලා සමත් වෙන්න පුළුවන් කියලා අපිට හිතන්න අමාරුයි නේද පින්වදන. හොඳ ප්‍රතිඵලයක් ලේසින් ලබා ගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි නේද? හිතලා බලන්න. අවුරුදු 85ක් තියෙනවා අපිට ප්‍රැක්ටිස් කරන්න. හුරු වෙන්න. පුහුණු වෙන්න. අමතර පන්ති වලට යන්න. ගෙදර වැඩ කරන්න. නේද? ඔය කාලෙදල ඔබට ඉගෙන ගන්නයි තියෙන්නේ මේ විභාගෙට ලියන්න. අවසානයේදී දෙනවා ප්‍රශ්න පත්‍රය. ඔන්න ඔය ප්‍රශ්න පත්‍රය දුන්නාට පස්සේ තේරෙන්නේ දැන් ඔබට ඔකට උත්තර ලියන්න සිද්ධ වෙනවා. ඔය ප්‍රශ්න වලට ඔබ උත්තර ලියන ආකාරය අනුව එතනින් එහාට ලොකු දේවල් ටිකක් පින්වතුනේ තීරණය වෙනවා ඔබේ මතු ගමන ගැන. හරියට ඒ ලොලි විභාගය වගේම තමයි. ඒලෝ විභාගය ඔබ ගන්න ප්‍රතිඵල අනුව ඔබේ ජීවිතය එතනින් එහාට හැරෙන්නේ නැද්ද? විවිධ කෝණවලට. සමහර කෙනෙක්ට සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලයන්. සමහර කෙනෙක්ට විශ්වවිද්‍යාලයන් ලකුණු නැහැ. එහෙනම් එතනින් එහාට එයාට අදහස අතහරින්න වෙනවා. සමහර කෙනෙක්ට හිතා ගන්නවා මේ ප්‍රතිඵල වලින් මම පිටරට යනවා කියලා. එයා එහෙම තීරණයක් ගන්නවා. සමහර කෙනෙක් ගිහලා ව්‍යාපාරයක් කරනවා. සමහර අය කියලා සිදිනස ගන්න. විභාගේ ලකුණු දැක්කට පස්සේ. ඔය කියන හැම જાතියින් පිළිසින්න. දැන් ඔය වගේම නෙමෙයිද පින්වතුනි. ජීවිතය කියන විභාගය. ඔබට අර A-level විභාගයේ අවුරුදු දෙකක් මහන්සි වෙන්න තියෙන එක ගැන තමයි ගොඩක්ම ફોકસ වෙන්නේ. නැවත අවුරුදු පහක නැත්නම් අවුරුදු 85ක එක්සෑම් එකක් අවුරුදු 85ක් තිස්සේ ඉගෙනගෙන ලියන්න තියෙන එක්සෑම් එක ගැන මතක් වෙන්නේ නැති තරම් නේද ගොඩක් විට. එහෙමත් වෙලාවක කවුරු හරි මතක් කරලා දුන්නොත් තමයි ඒක මතක් වෙන්නේ. නමුත් ඔබ මොන දේ පිළිගත්තත් හිතන්න කැමති වුණත් අකමැති වුණත් ওই විභාගේ එනවනේ. අපිටත් මතකයි අපි ඉගෙන ගන්න කාලේ සමහල්ලාට යාළුවෝ එලා කතා කරනවා. දැන් විභාගෙටම සූදානම්ද? ආපෝ. ඉතින් ආවත් කතා කරන විභාගයක් ගැන වෙන දෙයක් කතා කරන දෙයක් ඇත්තෙම නැද්ද කියලා සමහර අපි මාතෘකාව වෙනස් කරනවා. අපි කැමති නෑ ගැන කතා කරන්න. ඒකද අමිහිරි. මොකද අපි කැමති නෑ පීඩාවටපත් වෙන්න. ඒකයි. අපි දන්නවා විභාගයක් කියලා කියන්නේ ටිකක් මානසිකව පීඩාවටපත් වෙන්න තියෙන අවස්ථාවක්. අඩු වැඩි වශයෙන් ආන් ඒ වගේ නෙමෙයිද පින්වතුනි? මනුස්සයෙක්ගේ නිකමට ඔබ ගිහිල්ලා අහලා බැලුවොත් එහෙම. දැන් තව ටික තව අවුරුදු පහකින් විතර ඔයාලා මැරෙන්නත් තියෙනවනේ. ගොඩක් වෙලාවට කණේ පාරක් කන්නේ නේ. නැත්තම් මොකක් මේ කියන මූසල කතාව කියලා සමහර කෙනෙක් අහයි. ආයි කවදාකවත් ඔබත් එක්ක කතා කරන්නේ නැතුව සමහර කෙනෙක්. එහෙමත් කෙනෙක් දෙන්න උතනේ. කියයි ඒක තමයි. දැන් ඒකටත් අපි සූදානම් වෙන්න ඕනේ. ගොඩක් වෙලා රෝග කියන්නේ විභාගේ ලියන්න ඕන්න මෙන්න ළඟින් ඉන්න අය. නැස්තිලා ඉන්න අය. සහ ඔය විභාග කාලේ ලඟ වෙනකොට දෙනවන දින ස්ටඩි ලීව් කියලා එකක්. මම නේද මං කියන්නේ සමානකම් ගොඩක් තියෙනවා මේ දෙක අතර. අර පාඩම් කරන්න කියලා නිවාඩු දෙන්න. දැන් අපි තිස්සෝල ඉස්කෝලේ යන කාලේ අපිට මතකයි. සාමාන්‍යයෙන් අවසාන මාසයක් එකහමාරක් විතර ස්ටඩි ලීව් හම්බෙනවා. මම දන්නේ නිල වශයෙන් එහෙම එකක් නැහැ. නමුත් ගුරුවරු අපි ගැන අනුකම්පාවෙන් එහෙම කලින් සිලබස් ඉවර කරලා එයා වෙලාව හදලා දෙනවා අපිට පාඩම් කරගන්න. අතපසු වෙච්ච වැඩ කරගන්න ආදි වශයෙන්. ජීවිතේ තොම නම් නැනේ. අවුරුදු 85න් මැරෙන මිනිස්සයා අවුරුදු 80 වෙද්දි හැසිරෙන විදිය ගැන පොඩ්ඩක් බලන්න. අද පන්සලක් බැලුවොත් පින්නදනේ පන්සලකට ගිහිල්ලා දැන් මේ සතියේ බ්‍රහස්පතින්දා නේද පොය දවස තිබ්බේ. මීට දවස් දෙක තුනකට උඩදී පොය. දැන් මේ දවස්වල නම් කොහොමද දන්නේ කොරෝනා සමයේ. නමුත් වෙන දවස්වල නම් ලංකා වටේ තියෙන පන්සල් වල සංගණනය කරලා බැලුවත් පින්නතුනේ. ඔබට පේනව නැද්ද වැඩි හරියක් ස්ටඩි ලීව් අරගෙන ආපු අය ඉන්නවා. ඒක වි තරුණ කොල්ල කෙල්ලෝ විභාගෙ ලියන්න ඕන මෙන්න ඉන්න. නෑ නෑ. මරණය කියන විභාගය දැන් අත ළඟට ඇවිල්ලා තියෙනවා. ඉතින් විභාගය ලඟ වෙනකොට ඊට මාස කීපයක්ට කලින් වෙනවා ස්ටඩි ලීව්. ඇයි ඒ? අර අතපසු වෙච්ච වැඩ ටික කරගෙන. පාඩම් වැඩ ටික කරගෙන. තමන්ගෙන් වෙන්න ඕන නමුත් නොවිච්ච ටික කරගෙන. මොකද මෙතුවක් කාලයක් කරන්න ඕන ටික කරේ නැහැ. මෙතුවක් කාලයක් වෙන දේවල් ගැන තමයි අවධානය තිබ්බේ. දැන් ගොඩක් වෙලා රාන් ඒ නිසා තමයි ඔය ස්ටඩි ලීව් කියන එක තෝරන්නේ වෙන්නේ ළමයින්ට ඉස්කෝලේ යනකොට. නැත්නම් මෙදින පොතේ හැටියට බැලුවොත් පටන් ගත්ත දවස් ඉඳන් හරියටම වැඩ ටික කරගෙන ගියොත් අන්තිමට එහෙම අර පාඩම් කරන්න කියලා වෙනම නිවාඩුව අවශ්‍ය වෙන සම්භාවිතාවයක් නැති තරම්. මොකද අපි ඉස්කෝලේ යන කාලේ එහෙම තිබ්බා. හැබැයි මට මතක නැහැ අපිට නම් එහෙම අවශ්‍යතාවයක් තිබ්බ වගක්. අද එදා ඉඳන්ම බොහොම පුළුවන් තරම් පිළිවෙලට කටයුතු කරගෙන ගියා. ගුරුවරුන්ගේ උදව්පදව අරගෙන, දෙමාපියන්ගේ උදව්පදව අරගෙන. එයාට පින් සිද්ධ වෙන්න බින්නුතුනේ කවදාකවත් එහෙම හිර වෙලා කටයුතු කරන්න සිද්ධ වෙච්ච අවස්ථා නැති තරම් මගේ මතකේ හැටියට. නමුත් දැන් මේ උපමාවක්නේ අපි කතා කරන්නේ. බලන්න ජීවිතෙත් පින්නුතුනේ ඔහොම නෙමෙයිද කියලා. පන්සලක් පන්සලක් ගාන ගිහිල්ලා වැළුවොත් ගොඩක් දුරට. අපිට පේන්න තියෙන්නේ ස්ටඩි ලීව් අරගෙන ආපු කට්ටිය. ඒ කියන්නේ දැන් වයසට ගිහිල්ලා දැන් ඒ අය පින්න ජීවිතය ආපස්සට හැරලා බලනවා. අපේ අතින් මේ ඊළඟට එන්න තියෙන විභාගෙට ඇත්තටම සූදානම් වෙන්න අපි කරගන්න ඕන ටික කරගෙන නැහැ. ගොඩාක් දේවල් අතපසු වුණානේ. අපි ඉන්න ටිකේ හොඳින් ඉන්න දෙපයි දේවල් ටිකක් කරගත්තේ. නමුත් මේ විභාගෙට සූදානම් වුණේ නැහැ. අනේ දැන් විභාගෙට සූදානම් වෙන්න ඕනේ කියලා දැන් ඉහමල රත් වෙලා තියෙනවා. ওই කාලේ එනකොට. දැන් බැරි මර ගාතේ හරි තින් උතුනේ. අදිනව පන්සලට. ගිහිල්ලා. මේ ගොඩක් දුරට කනගාටුදායක ස්වභාවය තමයි. කරන දේ හොඳයි. මුළු ජීවිතේ පුරාවටම නොකරත් තින් උතුනේ අන්තිම අවුරුද්ද හරි කරනවා නම් ඒකත් වටිනවා. නමුත් අවාසනාවක මහත මොකද්ද? දැන් එකක් පීඩාව වැඩි මානසිකව දෙක කායිකව. පීඩාව වැඩි නිසා පින්දුනේ දැන් දේශනාවක් යන වෙලාවකට ඇහැරලා ඉන්න අමාරුයි. දැන් නිකමට කල්පනා කරලා බලන්න මම මේ කියන කාරණාව සමහරක් විට දැන් ඔබට හොඳටම තේරෙන මට ඔබ කවුරුත් පේන්නේ නැහැ කියලා. ඔබට මාව පෙන්වන්නට මට දැන් ඔබව පේන්නේ නැහැ. හරි. දැන් මේ වෙලාවෙදී ඔබේ ගෙදර හැමෝම එකතු වෙලා නම් මේ දේශනාව අහන්න සූදානම් වුණේ. පොඩ්ඩක් හැරලා බලන්න හිත බෙහෙත. කී දෙනෙක් ඇහැරලා ඉන්නවද කියලා මේ වෙලාවේ බලන්නකෝ. චුට්ට දකුණු අත පැත්ත බලන්න. මහත්තයා අම්මද පැත්තේ අම්මා සමහරට තරුණද මහලුද කියලා වෙනසක් නැහැ එයාට පොඩ්ඩක් නිඳ ගිහිල්ලා ඔක තමයි වෙන්නේ ඒ බොහෝ විට පින්දිනේ වයසෙන් වැඩි අය ඔය කියන කුලකයට වැටෙන සම්භාවිතාවය වැඩි මොකද දැන් පීඩාව වැඩි නිසා හිතට ඕනේ දැන් මොකද හිත දන්නවා දැන් මේ විභාගේ ෆේල් වෙන්නයි දැන් යන්නේ දැන් හැමෝම කඩි මුඩිය ලෑස්ති වෙනවා මේ විභාගෙට ප්‍රශ්න පත්‍රෙත් හරි අමාරුයිලු මොකද අවුරුදු 85ක් දුන්න මේ ප්‍රශ්න පත්‍රෙ සූදානම මේ ඉතින් කොහොමද අවුරුදු 5කින් උත්තර ලියන්න සූදානම මේ වීලුවන්නේ හොඳයි යන්තම් හරි මොනහරි ටිකක් ලියාගනි ඉතින් හිතලා බලන්න අවුරුදු දෙකක් දෙනවා ඒ ලෝ විභාගෙට සූදානම් වෙන්නේ කවුරු හරි දරුවෙක් ඉන්නවා එයා අවුරුද්දකුත් මාස 9කුත් ඔය නිකන් කෙලිද වලින් කතා කරනවා විවිධාකාරයේ සෙල්ලම් කර කර පාඩම් වැඩ කරන්නේ ඔක්කොම අතපසු කරගෙන පන්ති යන්නේත් නැහැ මාස 3කින් එයා ඒ ලෝ විභාගෙට සූදානම් වෙන්න හිතා ගන්නවා ඔබ හිතලා බලන්නකෝ පින්වතුනි කොයි තරම් දුරට සාර්ථකයිද කියලා ඒ හිතන ක්‍රමවේදය 100ට කී දෙනෙක් ඔය කියන ක්‍රමවේදය අත්හදා බලලා සාර්ථක වෙයිද 100ට කී දෙනෙක් මාස 3ක් ඇතුළත ඒ ලෙවල් විභාගයේ ලියන්න කියලා හිතාගෙන ඒ විෂයන් සියල්ලම අධ්‍යයනය කළා විශ්වවිද්‍යාලය යන්න තමයි ප්‍රතිඵල ගන්න පුළුවන් ඉන්නේ 100ට කී දෙනාද මාස 3ක් ඇතුළත 0.0 ගණන් තමයි තියෙන්නේ අතරම කියන්නේ ඔන්න ඕක තමයි පිංගුදුනේ ඇත්තටම සිද්ධ වෙන මේ මානව ජීවිතය තුළ. අහෝ ඛේදයකි. ගොඩාක් වෙලාවට සිද්ධ වෙන පිංගුතුනි. මිනිස්සු තාමතක වෙනවා මේ අවුරුදු පහක් හම්බුනේ අර අවසානයේට එන විභාගෙට සූදානම් වෙන්න කියලා. වෙන කිසිම දෙයකට නෙමෙයි මේ හම්බුනේ මේ ජීවිතේ. මිනිසුන්ට අමතක වෙන ඔන්න ඔය කියන කාරණා. අර අවුරුදු දෙකක් දීලා තියෙන පිංගුතුනි. ඒල විභාගයට සූදානම් වෙන්න. ඔබව 12 වසර නැත්නම් 12 ශ්‍රේණියේ ඉස්කෝලේ පළවෙනි දවසේ පන්තියේ පුටුවක් දුන්නා නේද වාඩි වෙන්න කියලා. මෙන්න මේක තමයි ඔයාගේ පුටුව. දුවේ මේක තමයි දුවගේ පුටුව. පුතේ මේක තමයි ඔයාගේ පුටුව. ඔය පුටුව ඔබව වාඩි කරවෙත් ඉන්නතුනේ. අද පටන් අවුරුදු දෙකක ඇවෑමෙන් ඔබට දෙනව විභාගයක්. ආන්ගේ විභාගයට සූදානම් වෙන්න අවශ්‍ය කරන සියලු දේවල් ඉගෙන කියා ගන්න මෙන්න මෙතන ඉඳගෙන ඒකට තමයි පුටුව දුන්නේ ඔන්නඔහම නේද පින්වතුනි ඇත්තටම ඔක නේද ඇත්ත කතාව මෙතන ඉඳන් අවුරුදු දෙකක් ගියපු තැන ඔබට විභාගයක් දෙනවා ආන්ගේ විභාගයට සූදානම් වෙන්න තමයි ඔබට දැන් මේ ශාලාව නැත්තම් මේ පන්තිය ඉවර කරලා තියෙන්නේ ආන් ඒකට තමයි දැන් මේ ගුරුවරය කියන කතාව තියෙන්නේ ඔන්න ඔය වගේ නෙමෙයිද පින්වතුනි ඇත්තටම ජීවිතේ ගන්ධබ්බේ කියලා ඔබ මනුස්ස කුසකට බැහැගත්තා ඔය මනුස්ස කුසකට බැහැගත්ත දවසේ ඉඳන් පින්වතුනි ගන්ධබ්බේ කියලා හිටපු කාලේ ඔබ බල බලා හිටියේ කොයි මොහ කමක් නැ මේ අප්‍රමාණ දුකෙන් නිදහස් වෙන්න ක්‍රමවේදයක් මට හොයාගන්න ඕන කියලා ඔබ වැළුවා පින්වතුනි මනුස්ස ආයුෂයේ අවුරුදු 85යි එනව තේරුම් ගත්තා පින්වතුනි මම මනුස්ස මෞකසකර බැස්සන අවුරුදු 85ක ක විභාගයක නැත අවුරුදු 85ක අධ්‍යයනයකින් අනතුරු මම විභාගයක් දෙනවා ආන්ගේ විභාගයට මම සූදානම් වුණා නම් ඒ අවුරුදු 85 ඇතුළතදී එයින් පස්සේ මම පුළුවන් සදහරම මේ දුකෙන් නිදහස් වෙන්න ආයි කවදාකවත් කිසිම ආකාරයකින් මානසික හෝ පීඩාවක නැත්නම් කායික හෝ පීඩාවක මම පත් වෙන්නේ නැහැ කියලා ඔන්න බයිල බැහැගත්තා එදා ඉඳන් ඔබේ ඔල්ලෝසුව ගණන් කරන්න පටන් ගත්තා ස්ටොප් වොච් එක අවුරුදු 85ක් දැම්ම ක්ලොක් එකට දැන් තප්පරෙන් තප්පරේ අනෙක් පැත්තට අඩු වෙනවා 85 ටයිප් කරලා ස්ටාර්ට් කරපු ගමන් පින්නතුනේ අඩු වෙනවා ඔබ දැකලා ඇති ස්ටොප් වොච් එකේ විනාඩි 15ක් කරේ තියලා ඔබ ස්ටොප් වොච් එක ස්ටාර්ට් කරගුවන් තප්පරේට අඩු වෙනවා කොතනද විනාඩි 14යි තප්පර 59ට එකපාරට සමහර ඔබට දැකම හිතන්න මං හිතුවා විනාඩි 15ක් තියෙනවනේ ඩග්ගල 14ට අඩු වෙනවනේ විනාඩි 15ක් තමයි නමුත් ඒ අර අඩුවීම එකපාරට අර ලොකු අංකේ නඩු වෙන ඒක නේ එකපාරට හරි තිගස්මක් ඔන්නෝක තමයි සිද්ධ වෙන්නේ පින්වතුනි අවුරුදු 85ක් දුන්නට ස්ටාර්ට් කීප ගමන් පින්වතුනි අර මව කුසර බැහැපු ගමන් ඔන්න දැන් ඔබේ වයස අඩු වෙන පටන් ගන්න වයස කියන්නේ මරණයට තියෙන කාලය අඩු වෙන පටන් ගත්තා තවත් වචනකින් කිව්වොත් ඔබට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය තමයි දැන් මේ අඩුවෙන් පටන් ගන්න. ජීවිතයේ පින්දින අවුරුදු 10ක්වත් යනකම් ඔබට නිච්චියක් නැහැ මේ කියන කාරණාව ගැන. ඒ සරණං අවුරුදු 7ක් විතර යනකම් මේ කියන දේවල් තේරුන්නේ නැහැ මිනිස්සුන්ට. ඒක නිස්සරණේ 7 අවුරුදු සෝතාපන්නයෝ ගැන අපි අහලා තියෙනවා. 7 අවුරුදු අරහතුන් වහන්සේලා ගැනත් අපි අහලා තියෙනවා පින්දින. නමුත් අද කාලේ එහෙම කෙනෙක් හොයාගන්න බැරි තරම්. සාමාන්‍ය මිනිස්සෙක්ට දරුවෙක්ට අවුරුදු 10ක් 12ක් විතර යනකම් මේ කියන දේ ගැඹුරු තේරෙන්නේ නැහැ. තම මැරෙනවා කියලා හිතන්නේ නැහැ. මේ විභාගයක් මේ ජීවිතෙන් පස්සේ විභාගයක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. මොකද ගොඩක් දුරට එක හේතුවක් තමයි දෙමාපිය ඔය කියන දේවල් වහනවා ඒ දරුවන්ගෙන්. මලගෙදරකට එක්කන් යන්නේ නැහැ. යන්නේ නැනේ. පොඩි දරුවෙක් එක්කන් යන්නේ නැහැ මලගෙදරට. ඇහියේ. හොඳ නැහැනේ. ඒක තමයි. පොඩි දරුවන් හොඳ නැහැනේ මැරෙනවා කියලා දැනගන්න. මොකද ඒගොල්ලෝ මැරෙන්නේ නැහැනේ. තථාගතයන් වහන්සේ නම් පින්වතුනි 7 අවුරුදු වයසේ දරුවන්ට මරණය ගැන කතා කරා. රාහුල හාමුදුරුවෝ ඉල්ලුවාම නැත්නම් රාහුල පුංචි කුමාරයා ඇවිල්ලා ඉල්ලුවාම මට දායාද දෙන්න කියලා. එන්න පුතේ ඔබ මරණයෙන් ගලවන්න කියලා එක්කන් ගියා. ඒ කාලෙදි පින්වතුනි මරණය ගැන කතා කරා. නමුත් අද කාලේ පින්වතුනි මේ ජීවිතයේ යථාර්ථය පුළුවන් තරම් මිනිසුන්ගෙන් වහන්න තමයි හැමෝම උත්සාහ ගන්නේ. ලොක්බොඩි හැමෝම උත්සාහ ගන්න ජීවිතය යථාර්ථය වහලා ගන්න. ඉතින් කනගාටුට කරුණ තමයි පොඩි දරුවන්ගෙන ඔය කියන යථාර්ථය වහන්න. මට මතකයි පින්විතින් මම මුලින්ම දැනගත්ත දවසේ අපේ අම්මා මැරෙනවා කියලා. මම ඊට කාරණක පොරේ ගැන සඳහන් කරලා තියෙනවා. මම නෑ ඇස් දෙක වේලනකන් ඇඬුවා. කඳුළු හිඳෙනකන් ඇඬුවා එදා. එදා තමයි දැනගත්තේ අම්මා මැරෙනවා කියලා. හැබැයි ඒ වෙනකොටත් අවුරුදු 9ක් 10ක් විතරවත් වෙලා ඇති. සමහර එතකම් පින්නතුනේ මගේ ගෙදර මල් නැත්තම් ගමේ මල් ගෙදරක් තිබ්බනම් මාව එකන් ගියේ නැහැ. දරුවන්ගෙන් ඒවා වහන් කරනවා. දරුවෝ දැනගත යුතු කාරණා තියෙනවා, දැන නොගත යුතු කාරණා තියෙනවා. ඒක හරි මම පිළිගන්නවා ඒක. නමුත් මැරෙනවා කියන එකයි මනුස්සයෙන් වහන්නේ. ඒක අසුබයි නිසා. මරණය කියලා කියන්නේ අසුබ කාරණාවක්. එනි මරණේ මරණව කියන එකද අසුබ කාරණාවක් නැත්නම් ඉපදෙනව කියන එකද අසුබ කාරණාවක්. ආවනා කියලා බලන්න මේ කරුණ. ඉතින් පොඩි දරුවන්ට මේවා දැන් පෙන්වන්නේ නැහැ. ඒවා කියන්නේ ඇස් දෙක වහනවා පොඩි දරුවෙක්ගේ. මරණය ගැන කතා කරනකොට පොඩි දරුවෙක් කන් දෙක වහනවා. මල ගෙදරට එක්කන් යන්නේ නැහැ පොඩි දරුවෙක්. එහෙනම් මේ දරුවාට සාමාන්‍යයෙන් අවුරුදු 12ක් විතර යනකම් පින්වතුනි මේ විභාගය ගැන ලියන්න තියා හිතන්නේවත් නැහැ. ඉතින් අවුරුදු 85ක් තියෙනවා මේ විභාගයට සූදානම් වෙන්න. ඒකෙන් අවුරුදු 12ක්. අවුරුදු 10ක් අවුරුදු 12ක්ම පින්වතුනි ගත වෙලා යනවා. ඒ කියන්නේ 10කටත් වඩා ඉවරයිද? තමන්ට තිබ්බ කාලේ අය අවුරුදු 8ක් ගියා කියලා කියන්නේ අවුරුදු 80ක ජීවිතයකින් නම් 10ක් ඉවරයි. මේ සාමාන්‍යයෙන් පින්වතනේ දරුවෙක්ට අවුරුදු 10ක් 12ක් විතර යනකම් මරණය ගැන කවුරු කතා කරන්නේ නැහැ. ඊට පස්සේ ඔය වයස පැනපු ගමන් දැන් ඒ දරුවට තව ඊට වඩා ලොකු හිනගෙඩිය ගොළුඩින් තියෙනවා. කොමන ඉගෙන ගන්නවා? විභාග කියන දේවල් ඒ දරුවගේ ජීවිතේ ලොකු කොටසක් ගන්නවා. දැන් අර ලොකු විභාගය අමතක කළා. මේ පොඩි පොඩි විභාග මේ ළඟ ළඟ එන විභාග A level, O level, ශිෂ්‍යත්ව. දැන් ඔවා තමයි දරුවගේ ජීවිතේ. දැන් මම මේ පෙන්වන්න හදන්නේ තියෙන්නේ ඇයි මිනිසුන්ට මරණය කියන කමත කියලා අර ස්ටඩි ලීව් එක ඕන වෙලා තියෙන්නේ අද? අපිට දෙනවා මේ ස්ටඩි ලීව් කියන්නේ මොකද්ද කියලා මේ උපමාව හැටියට. ඉතින් ඔහොම ටික කාලයක් ගිහිල්ලා පන්ති වලට හිර වෙනවා, විභාග වලට හිර වෙනවා, ඉගෙන ගන්න වැඩ වලට හිර වෙනවා. ඊට පස්සේ ගිහලා පිරිමි ළමෙක් නම් ගැහැණු ළමෙක්ට හිර වෙනවා, ගැහැණු ළමෙක් නම් පිරිමි ළමෙක්ට හිර වෙනවා. ඊට පස්සේ යාළුවන්ට හිර වෙනවා, සමහරට ගිහලා නරක යාළුවෝ අතර හිර වෙනවා. ඊට පස්සේ මත්ද්‍රව්‍ය වලට හිර වෙනවා. දුම් වැටි වලට හිර වෙනවා, අරක්කු කසිප්පු වලට හිර වෙනවා. තව පිටසක් කාමයට හිර වෙනවා සමහරක් අය, ද්වේෂයට හිර වෙනවා සමහරක් අය, අධික මෝහයට හිර වෙනවා සමහරක් අය. ඔය හැම තැනකම හිර වෙනවා. ඉතින් තව ටික කාලයක් කොහොම ගිහිල්ලා සාමාන්‍යයෙන් වයස අවුරුදු 18ක් විතර පැනනන පස්සේ 20 22 විතර වෙද්දී දැන් ගෑන ළමයිට මෙච්චර කාලෙ හිර වුණේ දැන් නෝන කෙනෙක්ට හිර වෙනවා. එයාලා රස්සාවකට හිර වෙනවා. දැන් මේ නිසා අර ලොකු විභාගය ගැන දැන් බලන්න වෙලාවක් නැහැ. ඔය ඔය පොඩි පොඩි විභාග ලීලී ඉන්න එපායි දැන්. විභාගේ විවාහය කියලා කියන්නේ මොකද්ද? ඒ විභාගය. ඒ ලෙවල් වගේම තමයි. ඒකටත් සූදානම් වෙලා ලියන්න තියෙනවා. හැබැයි ඒක අර දැන් ඒ ලෙවල් වලට නම් තුන් පාරයි අවස්ථාවක් දෙන්නේ. තුන්වෙනි පාර බැන්නොත් ඉවරයි. විවාහය කියලා කියන්නේ එහෙම නෙමෙයි. පේපර් එක දීලා තමයි ඊට පස්සේ තමයි විභාගෙට ලියන්න සූදානම් වෙන්නේ කියන්නේ. අනෙක් දේවල් වල නම් ජීවිතේ රසාවක් දෙන්නේ නැහැ නේද? ඔබ පුරුදු වෙන කලින් නේ. ඔබ ඉස්සෙල්ලා රසාව කරන්න පුරුදු වෙලා ඉන්නවා. තමයි ඉගෙනගෙන ඉස්කෝලේ ගිහිල්ලා, විශ්වවිද්‍යාලේ ගිහිල්ලා, සමහරට තවත් මොකක් හරි පුහුණු පාසලකට ගිහිල්ලා, ඒ ටික ඔක්කොම ඉවර කරලා ඔබේ සර්ටිෆිකේට් එක පෙන්වුවාට පස්සේ තමයි ඔබට රසාව දෙන්නේ. විවාහය ඊට වඩා වෙනස්. විවාහයදී කරන්නේ ඉස්සෙල්ලා ඔබට දෙනවා විභාගෙ. පේපර් එක දෙනවා මුලින්ම. ඊට පස්සේ දැන් පේපර් එක ලියන අතරින් ඔබ ෆේල් වෙනවා. දැන් කොහොම හරි ගිහිල්ලා කාලේ ඉවර වෙන කලින් යන්තම් මොන හරි දේවල් ඉගෙන ගන්න ඕනේ. ඉතින් ෆේල් වෙවි ෆේල් වෙවි ෆේල් වෙවි පින්න දිගරම් 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 ඔය විභාගය ලියන්නයි තියෙන්නේ. මේකයි ඔය විභාගයෙන් අනෙක් විභාගය අතර වෙනස. කවුරුත් පුරුදු කරන්නේ නැහැ නේද පින්න ඔබ විවාහ ජීවිතේ. ඇත්තටම බලන්න කවුරුත් ඔබ පුරුදු කරේ වෙන්නේ නැහැ විවාහ ජීවිතේකට. ඔය කියන විභාගයකට කවුරුත් පුරුදු කරේ වෙන්නේ නැහැ නේද? ඔබට පුරුදු කරේවා පින්නේ ගණන් හදන හැටි. විද්‍යාව ඉගෙනුවා, ගණිතය ඉගෙනුවා, කලාව ඉගෙනුවා. නමුත් මනුස්සයෙක් එක ජීවත් වෙන හැටි කවුද ඉගෙනන්නේ? තා මනුස්සයෙක් හිතරි දෙන්න තියෙන කටහඬ හදා කරන උන විදිහ කවුද ඉගෙනන්නේ? ඊවසීම කවුද ඔබට ඉගෙනන්නේ? ඔය කියන දේවල් හරි දුර්ලභයි පින්නේ මේ ලෝකේ. තා මනුස්සයෙක් අඩුපාඩුවක් දැක්කම ඒව ඉවසන්නේ. තා මනුස්සයෙක් නොහැකියාව නැති බැරිකම ඉදිරියේ ඉවසන්න. එයට උදව් වෙන්න පිහිට වෙන්න. තමන්ගේ දෙයකට ගැන හිතනකට වඩා තව කෙනෙක් ගැන හිතන්න. ඒක ඔය කියන හැම දෙයක්ම පිළිගන්න ආදරෙත් එක්ක මුසු කරගන්න නරකයි. මොකද ලෝකෙ සාමාන්‍යයෙන් මෙහෙමයි ඔක සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් ඔය ටික ඔය ඔවා දරුවන්ට කියලා දෙන්නේ නැත්තේ. අර අපි දුම් පිරිමි ළමයෙක් නම් පිළිගන්න ගැහැණු ළමයෙක් දැක්කට පස්සේ හිතේ හටගන්නවනේ කාම ආසාවක්. මේ කුණුහරුපනේ මේ කියන්නේ ඇත්ත ඇත්ත වශයෙන් සිද වෙන දේවල්. ඔබට කියන්න බෑනේ එහෙම වුණේ නැහැ කියලා. කාම ආශාවක් හටගත්තේ නැත්නම් විවාහයක් සිද්ධ වෙන්නේ නැහැ නේ පින්වදනේ කවුදවත්. එහෙනම් ඒ හටගන්න කාම ආශාව නිසා දැන් Taman කල්පනා කරලා බලනවා මට යාව ලබා ගන්න මම මොනවද කරන්න ඕනේ. ඒ කියන්නේ යාලාව මගේ පිටකස්සව ගන්න මම මොනවද කරන්න ඕනේ. ඊට පස්සේ හොයලා බලනවා යාට ඕන දේවල් මොනවද කියලා. දැන් මේ දණිකට ගනුදෙනුවක් මේ යන්නේ. හරියට කඩෙන් බඩු ගන්නවා වගේ. ඔබ කඩේට යනවා, කඩේ ඔබ දකිනවා මාළු ඔබ කැමති භාණ්ඩයක්. ෆ්‍රිජ් එකක් කියමු. ඒ ෆ්‍රිජ් එක දකිනවා. දැන් ඔබට ඔබ හරි කැමති ඒ ෆ්‍රිජ් එකට. හොඳ ලස්සනට ඒක ඩිසයින් කරලා තියෙනවා. ලස්සනට ඒක හැඩවැඩ කරලා තියෙනවා. ඇරලා බලනවා හරි සුවඳයි ඇතුලේ. මතකද? එලියන් ස්ටිකර් අලවලා තියෙනවා හරි හැඩයි. දැන් ඔබට ඕනේ ෆ්‍රිජ් එකක් ගන්න. ඉතින් කඩේ ඉන්න මහත්තයන් ගිලා අහනවා කීයද ඒ ෆ්‍රිජ් එක? ඒක 120,000යි සර්. දැන් ඔබ දන්නවා පින්දුන ඔය ෆ්‍රිජ් එක ඔබට ගෙදර අරන් යන්න නම් අනිවාර්යෙන් ඔබ 120,000 කේ මනුස්සයෙක් අතේ තියන්න ඕනේ කියලා. නැත්නම් අරන් යන්න බෑ. ඇත්තටම. සමහර වහන ටිකක් නැහැ ඩිස්කවුන්ට්. අඩු කරලා ගන්න බැරිද? සර් නිසා 1.15කට දෙන්නම්කෝ. ඊට නම් අඩු කරන්න බෑ. වැඩිම 1.10කට දෙන්න. ඊට අඩු ගන්න බෑ. හරි. දැන් ඔබ කේවල් කරලා ගානත් අඩු කරගෙන දැන් ඔබ උත්සාහ කරනවා කොහොමද මේ ෆ්‍රිජ් එක ගෙදර අරන් යන්න. දැන් ඔබ 17 කල්පනා කරනවා පින්නතනේ. මොකද හොරකම් කරන් අරන් යන්න බෑනේ දැන්. ඊරෝඩා ගින්නක් කන වෙනවා ඊට පස්සේ හිරේ හිරබත් කන වෙනවා ඊට පස්සේ. දැන් ඔබ කල්පනා කරනවා 17 කොහොමද මේ ෆ්‍රිජ් එකම අරන් යන්නේ. ඒකට කොහොම හරි මේ මනුස්සයාගේ අතේ ওই කියන සල්ලි ගාන තියන්න ඕනේ. දැන් ඔබේ මනුස්සයාට ආදරේ නිසාද ඒ සල්ලි ටික දෙන්නේ? අනේ පෞනිතේ මේ මනුස්සයාගේ ජීවිත ඒ පෞළු ජීවත් කරවන්න බැ ඒ මනුස්සයා. එයාගේ දරුවෝ ඉස්කෝලේ යවන්න ඕනේ නැතිනේ. එයාගේ දරුම එයාගේ දරුපාලටත් කන්න බොන්න දෙන්න ඕනේ නැතිනේ. පෞනි මේ මනුස්සයා. ඔබ කේවල් කරේ ඒ නිසාද? විහරණම් පිළිඳින මේ මනුස්සයාගේ අනුකම්පාව තියෙනවා 1යි 20ක් කියලා මේකයි 30ක් දෙන්න බෑ ඔබ. පව් කියලා හිතනවා නම්. නැද්ද? අනේ මේ මනුස්සයා පෞනි කොච්චර පීඩාවටපත් වෙලා නැද්ද? අර බානු සර්ට් එකේ උඩ සාක්කුව තිරිලා. අලු ෂර්ට් එකක්වත් ගන්න කීයක් හරි වැඩිපුර දෙන්න ඕනේ. කවදද එහෙම කරේ? ෆ්‍රිජ් එක 1යි 20ක් කියලා මේකයි 30ක් දීලා අරන් ආවද කවදාකවත්? නෑ, තියෙන ගානටත් වඩා අඩු කරගන්නේ හැමදාම උත්සාහ කරේ. එහෙනම් එයාට ආදරෙන් ඔක් කරවෙන්න බෑනේ. එයාට ආදරෙන් නම් පින් වෙන්නේ. තියෙන ගානට වඩා කීයක් හරි දීලා ඉන්නද? අර ඔබ හෝටලෙට ගියම ටිප් එකක් දීලා එන්න. අන්න ඒක නම් පින්න ඔබට කියන්න පුළුවන්. මොකද එනකොට නේ ඒක දෙන්නේ. ඒ ජීවක මන් දෙනව නෙමෙයි එනකොට දෙන්නේ. එතන ඒක ගත්තා කියලා මේ මනුස්සයාට ආයේ ඔබට අමුතුවෙන් විශේෂයෙන් සලකන විදිහක් නැහැ. දැන් ඔබ යන වෙලාවේ ඒක දීලා යන්න. එහෙම නෙමෙයිනේ දැන් ඔබ මේ ෆ්‍රිජ් එක ගන්න යන වෙලාවේ. ගීපු ගමන් කේවල් කරන එකයි කරන්නේ. ඒ කියන්නේ පුළුවන් තරම් ඔබේ පැත්තට වාසි වෙන්න හරව ගන්න උත්සාහ කරන්න. එහෙනම් යාට ආදරයට ඔක් කරනවා කියලා බලුවා කියන්න පුළුවන්. කොහොමදවත් බෑ. ආ එහෙනම් දැන් බින්න ඔන්න නෝන කෙනෙක් අස්සත් මැදල ගෙදර අරගෙනවා. දැන් එදා පටන් තින් උතරින්. ඔබ නෝන ගැන හොයලා බලන්න. මොනාද එයා කන්න කැමති? මොනාද එයා බොන්න කැමති? කොහෙද එයා යන්න කැමති? මොනාද එයා අඳින්න කැමති? ඇයි ඒ? එයා සතුට ගන්නද? දැන් මේ කතා කරේදී මරණය ගැන නමුත් වෙන පැත්තකට එන්නේ කමක් නැහැ. කොයින් කොයින් යන්නේ මේක ඇදගෙන යා. ඒක ඔබට ඕන දේවල් තමයි මේ ඇදලා එන්නේ. කාට කාට හරි ඕන ඕන ටික වටේ ගියාම හැමෝටම ඕන ටිකක් බෙදලා තියෙන්නේ. කට්ටියක් කැමති පොලොස් ගන්න, තව කට්ටියක් කැමති පරිප්පු ගන්න, තව කට්ටියක් කැමති වම්බඩු ගන්න. එනිසා මේ බෙදාගෙන නැති දින කාට කාටත් ඕන ටික බෙදලා තියෙන්නේ. ඒක ඔක්කොම ටික බෙදාගෙන කන්නයි තියෙන්නේ. එන්න හිතලා බලනකොට දැන් මේ නෝනට දෙන ආදරයට දෙන්නේ මේ ටික කරන්. ඉතින් එහෙනම් ඒ නෝනා ගෙදර හිටපු කාලේ එයාට ගිහිල්ලා කරන් තිබ්බන්නේ. නෝනා ගෙදර. එයාගේ අම්මයි තාත්තයි එක්ක. ඔබ මාසකට සැරයක් ඒ නෝනට නෝනව කසාද බැඳ නම් එයා වෙනින් වේදන් කරන ගානක් තියෙන. අපිට මෙයාට කන්න මාසකට යන රුපියල් 20,000ක්. ඒක අපිට මොන රුපියල් 10,000ක් කියලා. එයාට කන්න යනවා 10,000ක්. හරි. එයාගේ ඇඳුම් පැළඳුම් වලට යනවා 5,000ක්. එතකොට එයාගේ වාහනේට තෙල් ගහගන්න යනවා තව 5,000ක්. හරි. එතකොට ඔක්කොම රුපියල් 20,000ක්. දැන් ඔබට තිබ්බනේ පිටින් ඒ නෝනා තමන්ගේ අම්මයි තාත්තා ළඟ තියලා මාසෙකට විල රුපියල් 20,000ක් දීලා. ඇයි එහෙම කරේ නැත්තේ? ඇයි නෝනා ගෙදර එක්කන් ආවේ? මොකද අම්ම තාත්තා ගාව ඉද්දී එයා බලාගන්න කාවද? අම්ම තාත්තා. ගෙදර ඉන්නකොට බලාගන්න කාවද? කාවද? කියන්න. කාවද? ආන් ඒ නිසා තමයි පින්විතනේ. දැන් එයාගේ ඉඳුන් හිටුම් එයාගේ කෑම බීම පඩි නඩි කැමති නැද්ද මම එහෙම කියනවාට? එයාගේ පඩි නඩි මාසික වේතනේ ලැජ්ජ වෙන්න බෑ. මං කිව්වේ යථාර්ථය කතා කරන්න කවුරු ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. ඇත්ත කියන්නේ බිමින්ද ගන්නයි බය වෙන්න ඕනේ නැහැ කියනවා නේද? ඉතින් අපි ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. අත කතා කරා. කවුක නෙමෙයි සිද්ධ වෙන්නේ. සාහිත්‍යල බලන්න ටික කාලයක් ගියාට පස්සේ ඔය ටික වෙන්නේ නැති වෙනකොට සමහර මාතෘ හිංතරේ තව නෝන කෙනෙක්ටත් පඩි ගන්න පටන් ගන්නවා නේද? ඒ මොකෝ ඒ? සමහර මාතෘ ඉන්නව එහෙම. හරි කරුණාවන්තයි. මුළු ගමෙම ඉන්න නෝනලටත් ඒ අය උදව් කරනවා. හරිම කරුණාවන්තයි. ඔබ අතර නම් මෙහෙම කවුරුත් නැහැ. නමුත් මෙහෙම ඉන්න අය ගැන අප දන්නවා ඇති. සහ දහම හම්බෙන්න කලින් සමහර ඔබේ ජීවිතවල ඔය පොඩි පොඩි කොන් කැලිවල අහුමුළුවල දැන් ඒවනම් මතක් කරගන්නත් ලැජ්ජයි. ඒ වගේ පොඩි පොඩි දේවල් තියෙන්න ඇති. බොහෝ දෙනෙක්ට නැතුව ඇති. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. හැබැයි මම කිව්වේ අද මම මේ දේශනාව අහන්න පටන් ගත්ත කෙනෙකුට මෙතන ඉන්න පුළුවන් නේද? අද මම මේ දේශනාව ගහන්න පටන් ගත්තා. YouTube එකට ආවා මොකක් හරි film එකක් බලන්න හරි මොනවා හරි මම එකපාර දේශනාවක් යනවා. අහලා බලන්න ඕනේ. දන්නේ නැහැ මොකද්ද කියලා. සජීවී විකාශනයක් කියලා තියෙනවා. ඉතින් බලන්න මොකද්ද කියලා. මේ නිසා නෙමෙයිද පින්නේ සමහර මහත්තුරු විවාහ වෙලා අවුරුද්දක් දෙකක් තුනක් විතර ගියාට පස්සේ අල්ලපු ගෙදර නෝනගේ පඩිනට ගිවන්නේ ඇයි එයා ඇයිගේ ගම් හතකට එහා පැත්තේ ඉන්න නෝනගේ පඩිනට ගිවන්නේ එයාට මාලයක් කරන් දුන්නේ ඇයි හිතා බලන්න ඔය කරන්නේ කරුණාවටද නැත්නම් ඉන්නේ දැන් එයාගේ පිට කහන දෙන්නෙක් නැද්ද ගෙදර ඉන්න ඕනක් පිට ගහනවා අරන ඕනක් පිට ගහනවා මම මේක තමයි පිට ගහන එකක් ගන්න වෙන මොකුත් නෙමෙයි පිට කසනකොට නික අහගන්න එපා තමන්ට බෑනේ අද පිටවසට හරවල පිට ගහගන්න ඒ නිසා තව කෙනෙක්ගේ උදව් ගන්න ඕනේ ඒකට චල මේ දේන ඕන පිට ගහනවට මේ මහත්තයා එයාට මාසෙකට සැරයක් යම් වියදමක් දෙනවා දැන් හොඳයි ඔබ කල්පනා කරලා බලන්න ඕනේ හැබැයි ඉතින් මේ දේ කරන්න තියෙනුනේ අනෙක් මනුස්සයා ගැන තියෙන අනුකම්පාවටද එහෙම නැත්නම් ඇත්තනම තමන්ගේ ඕනෑ පාකම් ඉෂ්ට සිද්ධ කරගන්න කියලා. ඒක තමයි ජීවිතයේ යථාර්ථය. දැන් ඔබට තේරෙනවා මේකේ යථාර්ථය මොකද්ද කියලා. ඒ නිසා බලන්න තවත් එක මම තහවුරු කරලා පෙන්නන්නම් තියෙනවා ඔබට. යම් දවසක අපි තුම මේ නෝනා කියනවා. මට ආයෙත් එක බවුල් ගන්න උමනාවක් නැහැ. ඔයාගෙන මට ඉස්සර හැංගීමක් තිබ්බර මට දැන් එහෙම ඔයාගෙන හිතෙන්නේවත් නැහැ මට දැන් ඔයා ඇති වෙලා තියෙනවා කන්නා කළා මාව ගිහලා අපේ අම්මලා ගෙදර දැල්ලවන් මට ඔයාගෙන් ඩිවෝස් වෙන්න ඕන වික්කාසාදයක් වුණා කියලා දැන් නඩු කියලා හරි කොහොම හරි දැන් මේ දෙන්නා වෙන් වෙනවා දැන් පින්නුදනේ අර ඉස්සර ඔබ ගෙවුව නේද මාසෙකට සැරයක් ගානක් දැන් ඒ ටික ඔබෙන් ගන්න ඒ නෝනට නඩුත් දාන්න වෙනව නේද නැද්ද? ඉස්සර නම් ඔබ බොහෝම කැමැත්තෙන් ගෙදර ආපු ගමන් පින්නතුනේ. තමන්ට මාසේ පඩිය හම්බෙච්ච ගමන්. මුළු පඩියම ගෙනත් දුන්නේ නෝනාගේ අතට. නෝනේ මෙන්න අද පඩි හම්බුණා කියලා තමයි ගෙදර ආවේ. එන ගමන් කඩෙන් එන ගමන් මාළු පාන්ගිරි දෙකකුත් අරන් ආවේ. එයාට එකයි මට එකයි. මගිනුත් එක භාගයක් කාලා ඉතුරු භාගය යාට. මතකද? ඒ ඉස්සරනේ. අයියේ ඒසර මම පිට ගහ පිට මට පිට ගහ ගන්න ඕන නම් එයා මොකද කරේ පිට ගැහුවා දැන් එයා පිට ගහන්නේ හැබැයි පිටේ කැසෙල්ල එහෙමමයි හැබැයි කහන්නේ දැන් දෙන්නේ නෑට අර රුපියල් 20000 නෙමෙයි ඒකෙන් භාගයක්වත් ඉල්ල ගන්න එයාට නඩු දාන්න සිද්ධ වෙනවද නැද්ද උසාවියක් ගන්න ගිහිල්ලා ඔබවත් උසාවිය වලට ගෙන්නගෙන නඩු කියලා ඔබෙන් මාසිකර සැරයක් වන්දි මුදලක් විදිහට අර රුපියල් 10000 ඉල්ල ගන්න. එයා කොච්චර අරගලයක් දරන්නේ නැද්ද එතනින් පස්සේ. දැන් ඔබ හිතලා බලන්න. එහෙනම් ඔබ කලින් ඒ සල්ලි ටික දුන්නේ එයා ගැන තියෙන අනුකම්පාව නම් ඇයි දැන් දෙන්නේ නැත්තේ? මේ මනුස්සයාගේ අහපතර නම් පින්දුනේ ඔය කරන්නේ. ඉතින් දැනුත් දෙන්න එපා එහෙම. පවුනේ මනුස්සයා. ඉස්සර නම් මනුස්සයෙක් හිටියද දැන් මනුස්සයෙකුත් නැහැ. දැන් තවත් පවුනේ. නැද්ද දැන් එයාට ගෙදර ගිහලා එයාගේ අම්මලා තාත්තලා ගැනත් බලන්න සිද්ධ වෙනවා. ඉතින් එහෙනම් තව ටික වැඩිපුරක් දෙන්න එපා ඉතින් උතුම්. නැද්ද? කල්පනා කරලා බලන්න. මේ තමයි පින්විතනේ ජීවිතේ සොඳුරු යථාර්ථය. අපි හිතන්න කැමති නැහැ මේ විදිහට ජීවිතේ ගැන. ඒ නිසා තමයි ඔහොම කියද්දි ඔබ නිකන් මූණ ඇඹුල් වෙලා තියෙන්නේ. බලන්න කන්නලක් ඉස්සර දිරිලා මූණ ඇඹුල් වෙලා නැද්ද කියලා. සමහර ලැජ්ජ ඇති මේ ටික ඇහෙද්දි ඇයි අපර මේකත් එක තර්ක කළා මේක නෑ කියලා කියන්න බෑනේ මේක නෑ නෑ එහෙම නෙමෙයි අපි හඳුනන එහෙම නෙමෙයි අපි නම් දෙවියන්ට බුදුන්ට වගේ සලකන්නේ ඔව නෙමෙයි මහත්යමන මොනා කරත් නැත්නම් අපේ නෝනා මට කොහොම කරත් මං යාර සලකනවා එහෙම ඉන්නව වෙන්න පුළුවන් දැන් නම් සමහරට බණ අහලා තමන් මේ සසර ගනුදෙනු ගැන හිම ඉගෙනගෙන මේ සංසාරේ මගෙන් ගනුදෙනු පියව ගන්න ආපු තනත්තියක් මේ ඉන්නේ ඒ නිසා මගෙන් වෙච්ච වැරදි වලට මගෙන් වෙච්ච ණය වලට මේ ගනුදෙනු පියවන්න තමයි දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ ඕක මොකද දැන් අවබෝධයෙන් කරන පිරිසක් ඇති එතකොට එයා ඉල්ලුවත් ඔබ දෙනවා දැන් ආයි පිටකස්සව ගන්න ඕම නැවන්නේ ඔබ හොඳටම තේරුම් ගන්න තියෙන්නේ මේ පිටකස්සව ගැනීමක් තමයි මෙච්චර කාලයක් සිද්ධ වුනේ ඒක නිසා තමයි හැමදාමත් මට අනිත් පැත්තට යමක් දෙන්න සිද්ධ වුනේ නමුත් දැන් මගේ අතින් වෙච්ච අවඩා සාධාරණකම් වලට මගෙන් වන්දි ගෙවනවා මිසක් ආයි මට එයාගෙන් බලාපොරොත්තු වෙන දෙයක් නැහැ කියලා ඔන්න දැන් වෙනස් වෙලා ඉන්න පිරිසක් ඉන්න පුළුවන් නමුත් දහමක් වැටෙන්න කලින් මනුස්සයාගේ ස්වභාවය කොහොමද අර මතකද අපි ඉස්සර ඔබට කතාවක් කියනවා මේ පිළීම කියන එක සහ මේ තණ්හාව කියන එකේ මොනතරම් ඔබ මුලාවකට පත් කරනවද කියලා ඔබට තේරුම් කරලා දෙන්න මම මතක් කරලා දෙන්නම් මේ කතාව ආයි මට දැන් මට කියන්න බෑ මට කරුණා කළා මතක් කරන්න මාව ආයි මරණයට අරන් යන්න කියලා ඔබ නැහැ නේද මට මතක් කරන්න ඒ නිසා මම තමයි උලේ ඉතින් මතක් කරගන්න ඕනේ මරණය මේ කතාව කරගෙන යමු ඔය යයි එතනට දැන් තරුණ පිරිමි ළමයෙක් ඉන්නවා. හරි. ගෑල් ළමයෙක් ඉන්නවා. දැන් මේ ළමයාට අර ගෑල් ළමයා ගැන අදහසක් පහළ වෙලා. පහළ වෙලා මෙයා කියනවා මම මේ ළමයාට හරි ආදරෙයි. නැවේ ඔය කතාව තුළ මිනිස්සු ගොඩාක් දේවල් අපිට බලා ගන්න පුළුවන්. මේ හිත කොයිතරම් වංචාවට අහුවෙලාද කියලා. මම මේ ගෑල් ළමයාට ගොඩාක් ආදරෙයි. අපි අහන ඔයාගෙන් හරි ඉතින් ඔයා ආදරේ ඉතින් මොකද වර කරන්න ඕනේ ආදරේ ඉතින් මොකද දැන් කරන්න ඕනේ මට ඕනේ එයාගේ ජීවිතේ පුළුවන් තරම් ලස්සන කරන්න නෑ අහෝ මට ඕනේ එයාගේ ජීවිතේ පුළුවන් තරම් ලස්සන කරන්න කොහොමද දැන් ඔයා කරන්න ඉතින් ඉන්නේ අපි ආයෙන් අහනවා දැන් එයා කියනවා මං එයා ගාවට ගිහිල්ලා මගේ නිර්මල ආදරේ බිම දන හිස තියාගෙන රෝස මලක් අතින් අතින් අරගෙන එයාට මම ප්‍රකාශ කරනවා මගේ නිර්මල ආදරේ. එතකොට එයා මගේ අතින් ඒ රෝස මල අරගෙන එයා මට කියනවා ඔව් අයියේ මාත් ඔයාලට කැමතියි කියලා. ඊට පස්සේ එයාත් මට ආදරේ කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයායි මායි කුරුල්ලයි කිරිල්ලි වගේ බොහොම ආදරෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ මං එයාගේ ජීවිතේ හිතාගන්න බැරි තරම් සතුටෙන් පුරවන. පෙළෙන්නේ මොකක් නිසාද බින්දුනේ? තණ්හාව නිසානේ. අර ගෑන් ළමයා අතන හිටියා. පිරිමි ළමයා මෙතන හිටියා. ඒක දණිහක් නවාගෙන ඔය රෝසමල් අර ගෑන් ළමයාට දික් කරන්න කලින් ඒ ගෑන් ළමයා දැනන් හිටියේ නෑ මේ කොල්ලා අයාර කැමතියි කියලා. මොකද ඒ ගෑන් ළමයා හිතේ මෙයා ගැන අදහසක් පහළ වෙලා තිබ්බේ නෑ. ඒ වෙනකම්. මේ පිරිමි ළමයාට අර ගෑන් ළමයා දැක්කට පස්සේ ඕනකම තිබුණා තමන්ගේ හිතේ තියෙන ආදරේ ප්‍රකාශ කරන්න. ප්‍රකාශ කරලා අපි අහුවනේ මොකද්ද ඉතින් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. අනිත් පැත්තට එයාගේ නිර්මල වූ ආදරය මට ලැබෙන්න. ඒක බලාපොරොත්තුෙන් තමයි දැන් මේ රෝසමල යාට දික් කරන්නේ. ඒ කියන්නේ පින්වතුනි මම බලාපොරොත්තු වෙනව නේද? මං ඔබට තණ්හා කරනාසේ ඔබත් මට තණ්හා කරනාසේක්වා කියලා. තණ්හාව නිසා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සතුට වෙනවද? තණ්හාව නිසා පෙළෙනවා. මෙච්චර කාලයක් පින්වතුනි ගෑල් ළමයේ හිතේ අර පිරිමි ළමයා ගැන පිළීමක් තිබ්බද? ඒ කියන්නේ මෙතර කාලයක් එයාගේ හිතේ හිටිය අම්මයි තාත්තයි අක්කයි නංගි අයියයි මල්ලි ආච්චි අම්මයි සීයයි ඔන්න ඔය ටිකට තමයි එයා ආදරේ කරේ. ඔන්න ඔය කීප දෙනාට තමයි එයා ආදරේ කරේ. හැබැයි දැන් අලුත් කෙනෙක් ජීවිතේට එකතු වෙන්න යන්නේ. අර කලින් කියපු කෙනාට පිරිසට ආදරේ කරපු නිසා තියෙනුතනේ එයාට එයා ගැන මේ ගැන්ලම බයෙන් හිටියේ. මොන හරි අනතුරක් වෙයි මරණය වෙයි ලෙඩ වෙයි ඔන්නෝ බයෙන් හිටියේ. පාඩුවක් සිද්ධ වෙයි ඒ වගේම මේගොල්ලන්ගේ විපතේදී මේ ගෑන් ළමයි ශෝකයට පත් වුණා. දැන් බය ශෝකය කියන දෙක මේ ගෑන් ළමයිගේ ජීවිතේ තිබෙද්දී වෙන අර කලින් කියපු පවුල් වලම හිටපු අය නිසා විතරයි. දැන් මොකද වුනේ? මේ පිරිමි ළමයා කියලා තමගේ ආදරේ ප්‍රකාශ කළා. ඒ වචනේ පිළිගත් අර ගෑන් ළමයා අනිත් පැත්තට ආදරේ කියනවා. දැන් එයාගේ හිතේ ආදරේ දෙන්න තව කෙනෙක් ඉන්නවා. ආදරේ කියලා කියන්නේ තණ්හාවට කියන තව වචනයක්. දැන් මෙච්චර කල් නොතිබිච්ච පිළීමක් හටගත්තා මේ දේ හිතේ. මෙච්චර කාලයක් තිබුණේ අම්මා ගැනයි තාත්තා ගැනයි සහෝදර සහෝදරියෝ ගැනයි තමගේ ආච්චි අම්මයි සීයා ගැන විතරයි එයාට බය ශෝකය කියන එක දැනෙතුනේ. දැන් ඊට අමතරව තවත් කෙනෙක් ගැන බය සහ ශෝකය කියන එක දැනෙතු වෙන පටන් ගන්න තියෙනවද නැද්ද? මේ පිරිමි ළමයාට ඕනුනේ අර ළමයාගේ ජීවිතේ මොකෙන් පුරවන්නද? අපි ඇහුවේ ඇයි වගේ ලෑර ආදරේ කියලා කියන්නේ කියලා. මට ඕනේ ආගේ ජීවිතේ සතුටෙන් පුරවන්න. සතුටෙන් පුරවන්න ඕනේ කියලා මොකද්ද කරේ? මම වට ආදරේ කියලා. එයාට මම ආදරේ කියනවා. ආදරේ කියලා කියපු ගමන් ඒ ගැන් ළමයාට ආදරේ හිත පහළ වුණා. දැන් යාගේ ජීවිතේට අලුතෙන් එකතුනේ මොනවාද? බය සහ ශෝකය. බය ශෝකය කියලා කියන්නේ සතුටට කියන තව වචනයක් නේද? එහෙනම් පින්නේ ඇත්තටම ආදරේ නම් ඔය දෙක කරයිද? ඇත්තටම ආදරේ නම් ඇත්තටම ඒ කෙනාගේ යහපත ගැන නම් කල්පනා කරන්නේ. කවදාකවත් පිරිමි ළමයි කියලා ගෑන් ළමයිට කියයිද? මං වඩා ආදරේ කියලා. වැරදිලාවත් ඒ ගෑන් ළමයිට අනිත් පැත්තට ආදරයක් හිතේ හටගත්තොත්. දැන් මේ හිතේ හටගෙන තියෙන බය සහ ශෝකය කියන දෙක නෙමෙයිද? එහෙනම් මෙතුවක්කල් නොතිබිච්ච බයක්, මෙතුවක්කල් නොතිබිච්ච ශෝකයක් ඒ හිතට ඇතුළත් කිරීමේ සම්පූර්ණ නමුනාමය දිනා ගන්න හම්බෙන කාටද? අර පිරිමි ළමයාට. දැන් ඔබ හිතලා බලන්න ඕනේ මේ කෙන කවුරු ගැන. ඔබ එහෙනම් හිතලා බලලා මට කියන්න. ඔබ ඇත්තටම කෙනෙක්ගේ සතුට ගැන නම් පින්වතුනි කල්පනා කරන්න. තාමනුස්සයෙක්ගේ සතුට ගැන නම් කල්පනා කරන්න. අපිටම ඔබ දන්න ගෑන් ළමෙක් ඉන්නවා. ඔබ එයාට හරිම කැමතියි. දැන් මම මේ ධර්ම කොල්ලොන්ට කියලා මේ කතා කරන්නේ. ඔබ දන්න ගෑන් ළමෙක් ඉන්නවා, දන්න පිරිමි ළමෙක් ඉන්නවා. ඔබ එයාට හරිම කැමතියි. එයාගේ යහපතමයි ඔබට ඕනේ. අනේ එයා සතුටින් ජීවත් වෙනවා නම් කොච්චර දෙයක්ද? දැන් මට කියන්න. ඔබ ගිහිල්ලා මෙච්චර කාලෙ එයාගේ හිතේ ඔබ ගැන අදහසක් තිබ්බේ නැහැ. ඔබ ගිහිල්ලා එයාට කතා කරලා කියනවා මං ඔයාට ආදරෙයි. අයියේ මං ඔයාට ආදරෙයි නංගි. ඔය දේ කියපු ගමන් අනිත් පැත්තට පොඳ දෘෂ්ටියක් නෙවෙයිද? දෘෂ්ටිය දුන්න ගමන් පින්වතුනි ආස්වාදයි සැපයි සාරයි කියලා දෘෂ්ටිය වැටුණා නම් අනිත් පැත්තට. ඇයි මේ තනිකර කියන්නේ ඔයාව මට හරි වටිනවා කියලා. එහෙමනේ තමන්ට වටිනාකමක් එකතු කරන කෙනෙක් ගැන කාටද වටිනාකමක් කියන්නේ නැත්තේ? කවුරු හරි ඔබව ප්‍රසාදයට පත් කරනවා නම් නැත්තම් කවුරු ඔබව වර්ණනා කරනවා නම් ඔබ කියන්නේ කවුද මේ එන්න එපා මම වර්ණනා කරන්න හොඳේ? එහෙම කියන්නේ නැහැ නේද? සාමාන්‍ය මිනිස්සු වර්ණනාවට හරි කැමතියි. තමන්ගේ නැති ගුණයක් හරි කියනවනේ හරි කැමතියි. එතකොට කෙනෙක් කියලා පින්න ඔබට ආදරය කියලා කියන්නේ ඔබේ නුගුණයක් දැන්නා නෙමෙයිනේ. ඔබේ මොකක් හරි එයා කැමති දෙයක් දැකලා. ඒ කියන්නේ ඔබ වර්ණනා කරනවා මේ. ඉතින් ඒ වෙලාවට පින්න ඔබටත් හිතෙනවා බලන්නකනේ. මම කොච්චර වටින කෙනෙක්ද? ආන්ගේ වටිනාකම ඔබේ ජීවිතේට එකතු කරේ. ඔය හීනමානය කැලී. ඒ කියන්නේ කෙනෙක් ඔබට ආදරය කියලා කිව්වහම ඔබට ඔබව නිකන් හරි සුවිශේෂී වගේ දැනෙන ඔය වෙලාවට. එයා මට ආදරය කිව්වා. ඒ කියන්නේ මම කොච්චර ස්පෙෂල් කෙනෙක්ද? ඒ හීනමානය කැලල තින්නේ. මොකද හීනමානය හිතේ නැත්තම් තව කෙනෙක්ගේ වචනකින් බෑ ඔබ උස්සලා තියන්නේ. ඇයි හීනමානය කියලා කිව්වේ? ඒ මානසිකත්වයේ පල්ලෙහැට වැටිලා තියෙන්නේ. පල්ලෙහැට වැටිලා තියෙන එකනේ ජැකියක් ගහන නුසුලලා තියන්නේ. තව මනුස්සකගේ වචනයක්. කොටින්ම ඔයා හරි ලස්සනයි. ඔයා හගාව හරි සුවඳයි. ඔයා හරි හැඩයි. මං ඔයාට හරි කැමතියි. ඔයා හරි ආදරෙයි. මට ඔයා නැතුව ජීවත් වෙන්නත් බෑ. ඔන්න ඔය වචන වලින් කරන්නේ මොකක්ද කියන්නේ? අර වැටිච්ච මානසිකත්වයේ ජැකියක් ගහලා උස්සලා තියෙනවා. දැන් ඒ ගහපු ජැක් එක හරි වටිනවා. වාහනවල දැකලා දිනන ජැක් ගන්න. අර වාහනේ පිටිපස්ස එකක් අරන් යන්නේ. වාහනේ බ්‍රේක් ඩවුන් වුණාට පස්සේ රෝදි මාරු කරන්න ගහන්නේ. අන්න ඒක. අයවගේ තමයි. වැටිච්ච එක උස්සලා තියෙනවා. මුක්කක් ගහනවා වගේ. උස්සලා තියෙනවා. දැන් යෝග නෙමෙයිද කරන්නේ? එහෙනම් එහෙම වචනයක් ඇහුවට පස්සේ පින්වතුනි. ඒ අහගත්ත ගැහනුනම ඇත. හෝ පිළිමනම ඇත. හිතනවා නම්. හරි තමන් ගැන පුදුම විදියට නිකන් ඇඟ නිකන් සලිත වෙලා යනවා නම් පින්වතුනි වචන ඇහිච්ච ගමන්. ඔය ඇත්තටම සලිත වෙලා යන්නේ ඒ පුද්ගලයා නිසා නෙමෙයි. ඔබට ඒ පුද්ගලයා විශේෂයි කියලා දැනෙච්ච නිසා නෙමෙයි පින්වතුනි ඔබට ඒ වෙලාවේ. ඔය අර නිකන් ඇඟ නිකන් නිකන් අමුතු එකක් දැනෙන්නේ ඒ වෙලාවට. අති මහා ආශ්වාදයක් ඒ වෙලාවේ දැනෙන්නේ. මුළු ඇඟ පුරාම දුවන නිකන් වචනෙන් කියන්න බැරි තරම් ආශ්වාදයක් ඒ වෙලාවේ හිතට දැනෙන්නේ. මුළු ඇඟම නිකන් කූල් වෙලා යනවා වගේ. ඒ දැනෙන්නේ පින්වතුනි අර මනුස්සයා නිසා නෙමෙයි. එයාගේ වචන නිසා ඔබේ හිනමානයට නිදහසක් හම්බුණා. ඔබේ මනස පැටලලා තිබ්බ පීඩාවට. අනේ මට වටිනාකමක් නැහැනේ කාගෙන්වත්. කවුරුත් මට තැනක් දෙන්නේ නැහැනේ. කවුරුත් මාව අගය කරන්නේ නැහැනේ. දැන් එකම හිතලා බලන්න ඉන්නේ. සමහර ගෑන් ළමයි ඉන්නව නේද? මම ඔබට කරුණා පෙන්වන්න කරන්න උත්සාහ කරනවා. සමහර ගෑන් ළමයි ඉන්නව නේද? හැමෝම එයාට උත්සාහ කරනවා. ඒ කියන්නේ එයාත් ඒ අලු වෙන උත්සාහ කරනවා. සමහර එහෙම අපි ඕන තරම් එහෙම කතා අහලා දිනවනේ. අපි තුම ලෝක සම්මතයේ ලස්සන කෙනෙක් කියලා. ලෝක සම්මතයේ ලස්සන ගෑන් ළමෙක් ඉන්නවනම් සමහර ලාවට ගොඩාක් පිරිමි ළමයි කියලා එයාගෙන් කැමැත්ත අහනවා. ආන් ඒ වගේ කෙනෙක්ට පින්වදෙනි කවුරුරි තව කෙනෙක් ගිහිල්ලා කැමතියි කියලා කිව්වත් ඔයා මට කැමතිද මං ඔයාලට කැමතියි කියලා එයාට එක ගානක් වන්නේ. දැන් සමහර චිත්‍රපටි වල එහෙම අපිට මතකයි ඉස්සරහ බලපු ඒවා. සමහර ගෑන් ළමයි ඉන්නෝ එයාට ගමේ මිනිහ කොල්ලෝ හරි කැමතියි. ගාණික ගෑන් ළමයා යගෙන ඊසියයි. ඒ හින මානින්ස තමයි. නෝ ඒ ගෑන් ළමයාට ගමේ ඉන්න ඔක්කොම කොල්ලෝ ගිහිල්ලා උත්සාහ ගන්නවා එයාට යාළු වෙන්න. නමුත් එයාට ඒක හරි කරදරයක්. එයාට කවදාකවත් අර පිරිමි ළමයෙක් කියලා තමයි මම කැමති කියලා කිව්වා කියලා ඒ චිත්‍රපටයේ හැටියට ඒ ගෑන් ළමයට නෑ විශේෂ දෙයක් දැනෙන්නේ නෑ ඒකේ. ඒක නෙමෙයි නේද හින මානින්නපත් වෙලා නෑ. ඔය කියන කරුණ සම්බන්ධයෙන් නමුත් ඔබට යම් ජීවිතයේ අවස්ථාවකදී කවුරු කෙනෙක් කියලා ඔබට කිව්වනම් ඔයා හරි ලස්සනයි මං ඔයාලා හරි කැමති අනේවා මගේ වෙන්නකෝ මට ඔයා නැතුව ජීවත් වෙන්නත් බෑ ඔන්න ඔය කීප වෙලාවක පින් ඔබට දැනුණා ඔබ හරි ඔබට නේ අමුත්තක් දැනුණා මේ වෙලාවේ ඔය තියෙන හීනමානී ලක්ෂණය ඇයි ඔබට මෙච්චර කල් ඔබ ගැන එහෙම වටිනාකමක් දැනුන්නේ නැහැ. කවුරුත් ඔබට එහෙම වටිනාකමක් දුන්නේ නැහැ. ඔබ හිතන්නකෝ අරකේ අර කලින් කියපු උදාහරණේ අනිත් පැත්ත. කවුරුහරි ගෑන් ළමෙක් කියන ලෝක සම්මතේ කැතයි. ලෝක සම්මතෙන් කැතයි. නැත්තම් කැත ලස්සන ගෑන් ළමයි කියලා જાතියක් නැහැ නේ පින්දින ලෝකේ. ලෝක සම්මතෙන් කැතයි. අවුම ඒ ගෑන් ළමෙක් ගාවට ගිහිල්ලා අපි දුම් පිරිමි ළමෙක් කියන මං වාර කැමතියි කියලා. එයාට කොහොමද දැනෙන්නේ? එයාට අදහ ගන්නත් බැරි. හා ඔයා මට කැමතියි? අන්න එහෙමයි. ඒ රදා ගන්නත් බෑ පින්නේ ඇහිච්ච දේ මොකද්ද කියලා. මොකද එයා හිතන් හිටියේ කවුරුත් මට කැමති නැහැනේ. මං ඉතින් කැතයිනේ. ඒතර අපි දුන් ලෝක සම්මතේ කැතයි කියලා හිතන් ඉන්නේ කළු හැමට කියලා. ඒතර එයා හිතයි මං ඉතින් කළුයිනේ. කවුරුත් මට කැමති නැහැනේ. මේ ලෝක සම්මතේ කැතයි කියලා හිතන් ඉන්නේ සුදු හැමනම් එයාගේ මං ඉතින් සුදුයිනේ. කවුරුත් මට කැමති නැහැනේ. මං ඉතින් කොණ්ඩේ කොටයිනේ. කවුරුත් මට කැමති නැහැනේ. ඔන්නෝම මං ඉතින් හීනීනේ කවුරුත් මට කැමති නැහැනේ මං ඉතින් මහතයිනේ කවුරුත් මට කැමති නැහැනේ ඉතින් ලෝක සම්මතේ මහතයි කියලා කියන්නේ කැතයි කියලා මේ මම කියන ඒවා නෙමෙයි හොඳේ මොකද අපි දන්නවා විදිහ හොඳ ආකාරයෙන්ම කැත මහත කියන ඒවා මේ කෙට්ටු මහත කියන ඒවා ලස්සන කැත කියලා එකක් නැහැ සුදුද කළුද කියන එකේ ලස්සන කැත කියලා එකක් නැහැ ලස්සනයි කැතයි කියලා කියන්නේ තනිකරම අවිද්‍යාසහගත හිත්වල දැනෙන දේවල් මේ මෝඩ හිත් මෝඩ හිත් මෝඩ මිනිසු නෙමෙයි මෝඩ හිත් ඒ මෝහයෙන් වහගත්ත හිත් එතන අපි හිතමු කළු කියලා කියන්නේ ලෝක සම්මත නැත්නම් මහතයි කියලා කියන්නේ ලෝක සම්මතේ කැතයි කියලා මේ මිනිස්සු කතා කරනවනේ එහෙම එතකොට ගෑන් ළමෙක් ඉන්නවා එයා හොඳටම මහතයි සාමාන්‍ය අලි පැටික්සයිස් විතර කියලා හිතමු එතකොට පේම ළමයි ගිහිලා ඉතින් යාගෙන් කවුරුත් අහන්නේ යාත් එක්ක යාළු වෙන්නේ කියලා. එහෙම එනකොට එහෙනම් ළඟින් එනවා දැක්කහම තමයි ළමයි විහිළු කරනවා. අන ඇති නියනවා. තමම විහිළු කරනවා. අපිට ඇහෙන්න තියෙනවා ඉස්කෝල යන කාලේම ළමයි විවිධාකාරයි ඉතින් මෝඩ ළමයි. තේරුමක් නැහැ මෙහෙම කිව්වම මේ මාසෙ ඊතර දෙනව නේද කියලා. මේ හිත ත්‍රි දෙන්න කියපුවාම පස්සේ ඒ විදිහට ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලෝ හිත ත්‍රි දෙන්න දේවල් තමයි අනිත් පැත්තට සිද්ධ වෙන්නේ කියලා. ඉතින් කෙසේ හෝ ඉතින් කවුරු කැමති නැහැ. ඊට පස්සේ දවසක පින්දිනේ පින් ළමයි ගිහිල්ලා යාර කියනවා මේ මං ඔයාලට හරි කැමතියි. දැන් යාර මොකක්ද දැනෙන්නේ මේ වෙලාවේ? එයාගේ අදහ ගන්න බෑ තියෙන මෙයාට හිත දෙයි. ඔයාමර කැමතියි? දැන් පින්දිනේ මේ වෙලාවේ හොඳට විශ්ලේෂණය කරලා බලන්න මේ වෙච්ච දේ. දැන් අපි ගිය සතියේ කතා කරා මතකද මේ කය මම කියලා ගන්න ස්වභාවය? දෙකත් එක්ක දැන් ගලප ගන්න මේ කියන කරුණු. මේ ස්ටෙප් බයි ස්ටෙප් ඔබට පින්නේ ලොකු පරාසයක් මේ කවර් කරන්නේ. දැන් ඒ ගේන් ළමයා අපි හිතුනේ තමන්ගේ කය තමන් කියලා අරන් ඉතින්. තමන්ගේ කය තමන් කියලා ගත්ත නිසා ලෝක සම්මතයේ මහත කයකට දීලා තියෙන බොහොම අඩු වටිනාකමක්. මහත කයක් කියලා කියන්නේ කැත කයක්. එතකොට ලෝකයා දන්නේ නැහැ නේ පින්නේ මේ තියෙන කයක් මිසක් මේ එයා නෙමේ. ලෝකයා ඒව දන්නේ නැහැ නේ. ලෝකයා හිතන් ඉන්නේ එයා මහතයි. කියන්නේ කෙනා මහතයි කියලා තමයි ලෝක සත්‍යය හිතන්නේ. එයා මහතයි එයා කෙට්ටුයි. මිසක් මෙතන තියෙන කයකුයි හිතකුයි. මිසක් මෙතන කෙනෙක් කියලා කෙනෙක් නැහැ කියලා නැතත් කෙනෙක් කියලා දෙයක් නැහැ කියලා ලෝකයා දන්නේ නැහැ නේ පින්නේ මේ කාරණා. ඒ නිසා කෙලින්ම ඇඟිල්ල දික් කළා කියන ඔයා කැතයි. ඇයි ඔයා කැත? ඔයා මහතයි. ඔයා කැතයි. ඇයි ඔයා කැත? ඔයා කළුයිනේ. ඔයා නම් හරි ලස්සනයි. ඇයි? ඔයා හරි හීනෙයිනේ. ඔයා හරි කෙට්ටුයි. ඔයා නම් හරි ලස්සනයි. ඇයි? ඔයාගේ කොණ්ඩේ හරි දිගයිනේ. ඔයා හරි ලස්සනයි. දැන් ඔය කය ඇතුලේ ඉන්නෝනේ පින්වතනේ. හිත පරම්පරාව දුන්නෝනේ කය ඇතුලේ. ඔය හිත පරම්පරාවටම දැනෙනවනේ පින්වතුනි මේ මං ඉන්නවා කියලා. ඒ වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කතා කරමු ඉන්සර්. ඔය කියන ඔක්කොම පින්වතුනි විස්තර කරන්න පුළුවන් හොඳට දහම තුලින්. ලොකු ගැඹුරකට දැන් මේ හීන්තරේ මේ යන්න හදන්නේ. හරි. දැන් මේ කල්පනා කරලා බලන්න මේ ලෝකයා රැවටිලා ඉන්න ස්වභාවය පින්වතුනි. කොහොමද මේ ලෝකයා මෙච්චර රැවටිලා ඉන්නේ කියලා. සහ අර ගෑන් ළමගේ හීනමානට හේතුව මොකක්ද කියලා. ඇයි ඒ ත්‍රිමල ළමෙක් ඇවිල්ලා කැතයයි සම්මත කැතයයි ලෝක සම්මතෙන් කැතයයි කියාගත ගෑන් ළමෙක්ට ත්‍රිමල ළමෙක් ඇවිල්ලා මං ඔයාට කැමති කියලා කිව්වට පස්සේ මම ඔබට පෙන්වන්න කල දෙන්න හදන්නේ පින්වතුනි එයාගේ හිතේ සතුට එන්නේ ඒ ත්‍රිමල ළමයා ගැන නෙමෙයි පින්වතුනි ආන්න ඒකයි මම මේ පෙන්වන්න කල දෙන්න හදන්නේ එයාගේ හිතේ සතුටක් හටගන්නේ ඒ ත්‍රිමල ළමයා ගැන නෙමෙයි එතනද සිද්ධ වෙන්නේ පින්වතුනි. එයා මෙතුවක් කාලයක් හිතන් හිටියේ මේ කය තමයි මම කියලා. මොකද කන්නාරි ඉස්සරහා ගිහලා ඉරගත්තට පස්සේ අතීස්වම අතීස් වෙනවා. හිතින් ඇහුවොත් කවුද අතීස් වෙන්නේ? මං අතීස්වා. එහෙනම් කන්නාරින් බලන්න. ඔය පේන කය ඉස් වෙනවා. එහෙනම් ඉතින් මං කියලා කියන්නේ කයනේ. ඊට පස්සේ මූණ එක එක විදිහට වෙනස් කරලා බලනවා. දත් ටික විරිත්තලා බලනවා. ඇස්කෝන් වලින් ඇදලා බලනවා ඇස් දැමි ගහලා බලනවා මුණ එහෙම හරවලා බලනවා දැන් තවන්ට හිතෙනවා මේ ඔක්කොම කරනකොට කන්නඩේක ඉස්සරහට ගිහලා ඔබ නිකම්ම කන්නඩේක ඉස්සරහා ගිහලා බලනවා මේ දේ කරලා ඔබට හිතෙනවා ඔබ කරනවා කියලා හිතනවා නේද කන්නඩේක ඉස්සරහා ඉල ඔබ ඇස්පිල්ලන් නිකන් ඇස්පිල්ලන් ගන්න ඇස්පිල්ලන් ගහදි පේන්නේ නැහැ ඇස්පිල්ලන් ගන්නවා කියලා ඔබ කට දත් ටික විරිත්තන්නවා ගිහලා කවුරු නැති වෙලාවක හරිද කවුරු දිනලා කරන්න බා කවුරු නැති වෙලාවක කන්නඩේක ඉස්සරහා ඉල දත් ටික විරිත්තලා බලන්න ඔය දත් එක විරිතන වෙලාවෙ පින්නදුන. ඔබට කන්නඩින් දැන් පේනවනේ රූපය. ඔය රූපෙ දිහා බලාගෙන ඔබට ආංකම් පින්නදුනේ හිතලා බලන්න. ඔබට හිතෙන්නේ නැද්ද ඔය ඔබ දත් විරිතනවා කියලා? ඔබ දත් විරිතනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද ඔය වෙලාවට? ඒ නිසා නෙමෙයි ඔබ තව කෙනෙක්ට කියන්නේ. මොකද මනස දත් විරිතන්නේ? තරහෙන් සමානලා මිනිසුන්ට. මොකෝ විරිතන්නේ? මිනිස්සු අහන්නේ. මොකෝ මන් දිහා බලන් විරිතන්නේ? මොකෝ මන් දිහා බලන් ඔරවන්නේ? ඇයි මේ තරහ ගිහිල්ලා තියෙන්නේ? කයක් හොරවන නිසාද? කයක් විරිත්තන නිසාද? එහෙනම් ඉතින් මලගඳක් මලගඳක් තියෙනවා. මේ මනුස්සයා මැරුණේ ඔරෝගෙන. දැන් තරහ වෙනවද ඒක දිහා දැක්කම? මේ බලන්න මේ මනුස්සයා මන් දිහා ඔරෝනවනේ. නැහැ. එහෙනම් දැන් ඔය කයක් ඔරෝනවා කියලා අපිට හිතෙන්නේ නැහැ නේද? ඔය හිතෙන්නේ මොකද? එයා ඔරෝනවා කියලා. අනං ඒ වගේ පින්වතුනි. ඔය කය තමන් කියලා ගත්තට පස්සේ දැන් කන්නඩි ඉස්සරහට ගිහිල්ලා කරපු අභ්‍යාසය ඔබ කරලා බලන්න. කීප දේ කරලා බලන්නකෝ. හරි? මේකදනේ මිනිස්සු බය. ඒකයි මං කිව්වේ කවුරුත් නැති වෙලාව කරන්නේ නැත්තම් දොරලොක් කරගන්න. ගෙදර බල්ලත් නැති වෙලාව කරන්නේ බල්ලත් බය වුණොත් එහෙම. කන්නඩි ඉස්සරහට ගිහිල්ලා දොරලොක් කරගෙන පොඩ්ඩක් විරිතල බලන්නකෝ. හරි සමානලාට ඊට පස්සේ ඔබට පේනවා දත් ඇස්සේ මැල්ලුම් කැල්ලක් ඉන්නේ වෙලා තිබ්බොත්. දැකලා දිනන නේ එහෙම. දත් ඇස්සේ මැල්ලුම් කැල්ලක් ඉරලා තිබුණා. දැන් දැන් කොහොමද ඔබට දැනෙන්නේ වෙලාවයි? ටග්ගල එක අයින් කරගන්නවා. ඇයි? නැත්තම් හිතට හරි නැහැ නේ. ඔබ හිතලා බලන්න ඔබ සාමාන්‍ය මනුස්සෙක් කතා කරන ගමන් කෙනෙක් කියනවා මේ ඔයාගේ අර පොඩ්ඩක් කටේ මොකද? අර දතේ මොකද? මැල්ලුම් කැල්ල. නේ. දැන් ටග්ගල අතින් වහගෙන මිස දැන් ඔහොව ගාලා රත්තරන් හොයනවා වගේ ඉල්ලම පාදන්න හදනවා වගේ දැන් හොයනවා මැල්ලුම් කැල්ල. ඒක අයින් කරන්න උත්සාහ කළා දැන් ගියා. නෑ නෑ තාචුට්ට තියෙනවා. කොකද නේද? මේ දද කොයිද තියෙද? මේ දතේ නෑ නෑ ඉතින් හැබැයි කොයි එකද? මේකද? නෑ මේකද? කොයි එකද? කොහොම කන්නඩේ පෙන්න? දැන් පිටින් හිත ගිනි ගත්ත එක එගිනි නිවන්නාසේ. දත් ඇසේ ඉතින් හිවෙච්ච මැලුම් කැල ලයින් කරන්න හදනවා නේද? පාලා ජීවනි බහුරූපවල. මානවින්නේ මැල්ලුම් කැල්ලක් මනුස්සයෙකුගේ ජීවිතයක් අපාය කරන හැටි. මේ මැල්ලුම් කැල්ල නෙමෙයි ඔක කරන්නේ. මොඩකම්. අවිද්‍යාව. ඒ මනුස්සයාට ඒ වෙලාවේ හිතෙනවා පින්වතුනි. මේ මගේ රූපය තමයි මේ විරූපී වෙලා තියෙන්නේ. ඇයි ලෝක සම්මතේ කවුරු කැමති නැහැ පින්වතුනි එහෙම ඉන්නේ? ඇයි ඒ? ඒවයි ඔබ දැන් දන්නවා. තෙලනාට යන අතරේ අර තෙලනාට යන අතරේ ඇඩ් දානෝ නෙමෙයි සමාන් මට අමතකුණා. ඇඩ් දාන අතරේ තෙලනාටයක් කියන්නේ. අද එහෙමනේ. ඒවත් සිද්දන්නේ. ඒ ඇඩ් වල පෙන්නව නේද පින්වතුනි? දීප්තිමත් දත් දෙපළකට කියලා අහවල් ටූත් පේස්ට් එක. අහවල් දත් බුරුසුව. ඊළඟට පෙන්නව නේද පින්වතුනි? මෙන්න මෙහෙම ඉන්න ඕනේ කියලා. කවුරේ ගෑන ළමෙක් හෝ පිරිමි ළමෙක් දත් 22ම පේන විරිත්තනවා. ඉරාසේ නෑ දිලිසෙනව පෙන්නවනේ. ඒ දිලි ඒක දිලිසෙන මට්ටමේ මිනිසුන් බලන් ඉන්නත් බෑ. මිනිසුන් ඇස් අන්ධ වෙලා යනවා. ඒ තරම් දිලිසෙනවා. ඒක අසරේ මැල්ලුම් කැලේ නෑ නේද? නෑ එහෙම නෑ. සුදෝසුදු. තනිකර සුදු පාටයි. කිරි පාටයි සුදු. ඒ දත්. එහෙම එක මනුස්සයෙක් අපිට හම්බෙලා දිනනනම් කියන්නේ බෑ. එහෙනම් ඒ මනුස්සයා කන්නේ බොන්නේ නැති මනුස්සයෙක්. එහෙනම් ජීවිත උනතර ඉන්න බෑ එහෙම මනුස්සයෙක්. එහෙම නැත්නම් ඉතින් එයා දවසකට සැරයක් දත් දොස්තර හම්බෙලා එනවා ඇති. يعني වෙන වැඩක් කරන් හම්බෙන මනුස්සයෙක් නෙමෙයි ඒ. ඉතින් කොහොම හරි ඒ වෙලඳ දැන්වීමේ ආස්වාදයි සැපයි සාරයි කියලා පෙන්වන්නේ මොකද්ද? සුදෝසුදු දත් දෙපළ. එහෙනම් මැල්ලුම් කැලි හිරවිච්ච දත් දෙපළක් නෙමෙයි මේක පෙන්වන්නේ. ඔන්න ටීවී එක ඇඩ් එක ගියා නම් මේ බලන්න මැල්ලුම් කැල්ල කිරෙවිදි දත් ටික කොච්චර ලස්සනද කියලා. මැල්ලුම් කැලි දෙක තුනක් එම් හිරුණාන පස්සේ ගෑල් ළමයි කියලා ඔයා අයියේ මාත් එක්ක යාළු වෙනවද කියලා හෙවනන් වගේ. දැන් හැමෝටම උනේ මැල්ලුම් කැලි හිර කරගෙන යන්නේ. එහෙනම් මිනිස්සු ඔබ දකී පාර දිගේ මිනිස්සු hina වෙද්දි මැල්ලුම් කැලි දත් පස්සේ. එහෙම නැහැ. ඒ දෘෂ්ටි එච්චර. ඔක්කොම දෘෂ්ටි. දෘෂ්ටි එකට බුලුවන් බින්න ඔබේ ජීවිතය අපායක් කරා. ඒ වගේම දෘෂ්ටි එකට බුලුවන් ඔබේ ජීවිතේ අප්‍රමාණ සුවයටත් පත් කරා. එකකට කියන මිත්‍යා දෘෂ්ටිය කියන එකකට කියන සම්මා දෘෂ්ටිය කියන. දැන් බලන්න ආයෙත් අර ගෑන් ළමයා ගාවට යන. ඒ ගෑන් ළමයා. කය එයාට හිතන එයා කියලා. මොකද ඒකට හේතුව එයා කන්නඩි ඉස්සරහට ගිහලා විරිත්ද්දි එයාට හිතනකොට මං විරිත්නවා කියලා කයත් මොකද කරන්නේ? විරිත්නවා. දැන් අපි කන්නඩි ඉස්සරහට ගිහලා දිවෙලි ඉඳලා බලන්න. ඒ වෙලාවට ඔබට හිතෙනව නේද ඔබ දිවෙලේට දානවා කියලා. දැන් ඒකට ඔබට පේන්නම ඕනේ නැහැ නේද? දැන් හොඳට මේක ඇත්තටම කරලා බලන්න මේ එක්ස්පෙරිමන්ට් එක. ඒතරම මේ කියන කරුණ වල හොඳටම සස්සු සස්සිය පැහැදිලි වෙයි. කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා ඇස් දෙක පියාගෙන දිවෙලිට දාන්න. දැන් රූපෙ පේන්නේ නැහැ. නැවත ඔබට දැනෙනවා දිවෙලිට දානවා කියලා. එහෙනම් රූපෙ පේනොන නැතා ඔබ හිතන් ඉන්නවා මේ දිවෙලිට දානේ ඔබ කියලා. ඒකට රූපෙ පේන්නම ඕනේ නැහැ. දැන් ඇස්තරල බලද්දි දිවෙලිට වැටලා. එහෙනම් දැන් කයනේ මේ දිවෙලිට ආවේ. ඔය පේන රූපෙනේ. එහෙනම් අනිවාර්යෙන් ඔය රූපෙ ඔබ වෙන්න එපා. අන්න ඔබ එන නිගමනේ. මොකද ඇස් දෙක පියාගෙනත් දිවෙලිට දැම්මම දිවෙලිට ආවා. ඒ කියන්නේ ඔබ කෙනෙක් ඉන්නවා මෙතන. මෙතන කෙනෙක් ඉන්නවා දිවෙලියට දාපු. ආන්ගේ කෙනාගේ රූපේ තමයි දැම්මට පේන්නේ ඇස් දෙක හරියට පස්සේ. ඔන්න හොදාදීන ඔබට දැනෙන්නේ. ඔය මොඩ හිත. ඔබ මොඩයි කියන නෙමෙයි. දැන් මේ කියන හදන්නේ ඔබෙක් නෑ කියලානේ. ඔය දන්නේ මොඩ හිත. දැන් එකක් නෑ මේ කරුණ හොඳට තේරුම් ගන්න බින්න. ගිය සතියේ දේශනාව අහන්න බැරුණා නම් ආපහු ගිහින් අහන්න. අර එක්ස්කියුස් ඔක්කොම පොඩ්ඩක් පැත්තකින් තියලා ආයෙ ගිහින් අහන්න කොහෙන්ද. ඔබට දේශනාව මිස් වුණා නම් පොඩ්ඩක් අපේ IT සෙක්ෂන් එක සම්බන්ධ පිරිසට දැනුවත් කිරීමක් කරලා හරි ඒ දේශනාව ආයෙල්ලගෙන අහන්න බින්න. නැත්නම් එකයි අන්තර්ජාලයට දාන්න කියලා හරි අහන්න. මොකද හොඳට අවධානයෙන් පින්නේ මේ දේශනා මාලාවට සම්බන්ධලා කටයුතු කරගෙන යන්න. ඒතකොට ඔබේ ජීවිතේ ලොකු යහපතක් සිද්ධ වෙයි. එකක්ක මිස් කරගන්න එපා. මානෙන සතියේට හතර පාරක් මේ දේශනාව විකාශනය වෙනවා. සෙනසුරාදා සහ බදාදා දවස් දෙක දෙක දෙකේදී. ඒ නිසා පාඩුවක් කරගන්න එපා. ඔබ වෙලාව හොයාගෙන මේක අහන්න. එක දේශනාවක්වත් මිස් කරගන්න එපා. මොකද දැන් මේ ටිකක් ගැඹුරු පැත්තට හරවගෙන යන්නේ. ඒ නිසා කලින් සති දේශනාව මිස් වුණොත් සමහර මේ සති දේශනාව තේරුම් ගන්න ටිකක් අපහසු වෙන්න පුළුවන්. ඉතින් මේ කතා කරන්නේ කායानुපස්සනාවේ කොටස් දෙකකින්. ඒ කායනෝ අයම්බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මේ සත්‍යයගේ විසුද්ධිය උදසා. එකම එක මාර්ගයයි තියෙන්නේ. නිවන සාක්ෂාත් කරගන්න එකම එක මාර්ගයයි තියෙන්නේ. ශෝකය දුරු කරගන්න. දුක්ඛ දෝමනස්යන් දුරු කරගන්න. එකම එක මාර්ගයයි තියෙන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨානය කියලා. ආන්ගේ සතර සතිපට්ඨානය කියන්නේ එක් සතිපට්ඨානයක් තමයි මේ කායනුපස්සනාව කියලා කියන්නේ. ඔබට කාය පිළිබඳ සිත විල කියලා හිතලා කිව්වට මදි. මෙන්න මේ කියන කරුණ ඔස්සේ පින්න ඔබ කල්පනා කරන්න පටන් ගන්න ඕනේ. ආන් එකයි කිව්වේ දේශනා මිස් කරගන්න එපා. හරි අපි ආයෙත්ම කතා කරන්න අපු කාරණාව. මට දැන් මරණය මතකයි. අපි ආයෙ එතනට එමු. දැන් අර ගෑනු ළමයාට පිරිමි ළමයා ඇවිල්ලා කිව්වා දැන් මෙයා ලෝක සම්මතෙන් කැතයි. කොහොමද කැත? එයා මහතයි. ඒක ලෝක සම්මතෙන් මහතයි නෙමෙයි මහතයි. එතකොට කලුයි. කලුයි කියන්නේ ලෝක සම්මතෙන් කලු නෙමෙයි කලු කියන්නේ පාටන්. හැබැයි මොකද අරිහතුන් වහන්සේ ඇහුවොත් මේ පාට මොකද කියලා උන්වහන්සේ කියනවා කලු කියලා. ඒකට දුන්න නම ලෝක සම්මතේ නමක් තමයි. කට්ටියක් බ්ලැක් කියනවා කට්ටියක් ඩාර්ක් කියනවා කට්ටියක් කළු කියනවා කට්ටියක් කාල් කියනවා දෙක එක වචන කියනවා ඉතින් මේ වචනේ ලෝක සම්මත එකක් වුණාට ඔක සුද්දාෂ්ටකේ තියෙන කොටස වර්ණ ගන්ධ රස ඕජා ඒ කියන්නේ මේ පරමාර්ථ ලෝකයේ තියෙන කොටසක් වෙන තුනේ පාට වර්ණය කියන්නේ පරමාර්ථයේ තියෙන කොටස සම්මුතියෙන් හදාගත්ත එක නෙමෙයි එහෙනම් කළු කියලා කියන පාට ඇත්තටම තියෙනවා. හැබැයි කළු කැතයි කියලා කියන එක පින්නේ මෝඩ හිතවල තියෙන අදහසක් විතරයි. දැන් මේ මෝඩ හිතකට හිතනවා කළු කැතයි කියලා. කොයි හිතටද ඔබ හිතන්නේ? දෘෂ්ටි වැටිච්ච හිතට. දැන් බලන්න පිරිමි ළමෙන් කියලා කිව්වහම කළු ගෑන් ළමයට එයා ලෝක සම්මතෙන් කැතයි. හරිද? පිරිමි ළමෙන් කියලා කිව්වහම නංගි මං වහට ආදරේ. මං වහට හරි කැමති වහරි ලස්සනයි. කියලා කිව්වහම පින්වතුනි මෙච්චර වෙලා අර ගෑන් ළමේ හිතන් හිටියේ තමන් කොහොමයි කියලාද? තමන් ලස්සනයි කියලා හිතන් හිටියේ? නෑ එයා හිතන් හිටියේ තමන් කැතයි කියලා. මං හරි කැතයි. ඒකයි කවුරුත් ඇල මගෙන් අහන්නේ නැත්තේ. මගේ යාළුවෝ ඔක්කොමත් එක්ක මගේ යාළුවෝ ඔක්කොමත් පීම් ළමයික යාළු වෙලා ඉන්නේ. ඒක ඉස්කෝලේ යන ළමයින්ට තියෙන ප්‍රශ්න බින්දුනේ. හරි ප්‍රශ්න දෙන්නේ දැන්. දැන් කල් ළමයින්ට. මගේ යාළුවන්ට එක්ක ඔක්කොම යාළු වෙලා අර අර යාළුවට යාළුවෙක් ඉන්නවා, මේ යාළුවටත් කොල්ලෙක් ඉන්නවා, අර යාළුවටත් කොල්ලෙක් ඉන්නවා, මට තමයි නැත්තේ. දැන් මේ සින්දු කියන්නේ වේලි වේලි ඉන්න අපිට මොනවද ලබා දෙන්න කියලා? ඒවට. ඉතින් මේ ගෑන ළමයි දැන් පීඩාවටපත් වෙලා තියෙනවා. මගේ යාළුව හැමෝටම පිළිම ළමයි ඉන්නෝ, මට තමයි නැත්තේ. සමහර මේ දේශනාව අහන කාටත් ඔහොම ඒ කාට හරි තොම හිතනවා ඇති. දන්නවනේ තරුණ හිතවලට හිතෙන දේවල්. ඉතින් ඔබට ওই පීඩාව දැනෙනවා නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඔය තියෙන හිණමානෙ. ඕකට කවුරුත් වග කියන්න ඕනේ නැහැ. පිළිම ළමෙන් කියලා ඔබට ඔයා ඔබ ලස්සනයි කියලා කියන කන්නම් ඔබ බලන් ඉන්න පින්වතුනි. ඔබට තියෙන දැඩි හිණමානයක් වෙයි. හේතුව ලෝක සම්මතයෙන් කැතයි කියලා කියාගත දේ ඔබ ඔබ කියලා අරගෙන. ඒ කියන්නේ ඔය හිතට හිතනවා ඒ තමයි මම කියලා. ඒ කියන්නේ බින්දනේ ඔය කූඩුව. ඔය ඔබ කූඩුවක් ඇතුළේ නෙවෙයි. මාස් වලින් හැදිච්ච. ලේ වලින් හැදිච්ච. ඇට කඩුව වලින් සැකිල්ල හදපු කූඩුවක් ඔය තියෙනවා. ඔකට කියනවා මනුස්ස කූඩුව කියලා. නැද්ද? අනේ මනුස්ස කූඩුව. මොකද ඔක ඇතුලේ මිනිස්සෙක් ඉන්නවා කියලා දැන් මිනිසුන්ට හිතෙන්නේ. මනුස්ස කූඩුව. ඔය ඔබේ කූඩුව ඔය තියෙන. එතකොට ඔබට හිතෙනවා පින්විතනේ ඔය කූඩුව ඔබ කියලා. හේතු වර්ග මං කිව්වේ කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා දිවෙලියට දාලා බලද්දි දිවෙලියට ඇවිල්ලා. ඔබ හිතාගත්ත මම තමයි දැන් මේ කියලා. මම දානකොට දිවෙලියට මෙන්න දිවෙලියට එනilla. එහෙනම් මේ කාය අනිවාර්යෙන්ම මම එන්නේ නැහැ. ඔබ තමයි ඔබ හිතන්නේ. එහෙනම් කැතයි කියවම අපිට හිතනවා මේ මං කැතයි කියලා. දැන් පින්වදින ඔබ කැතයි කියලා කියාගත්තට පස්සේ ඔබට දුන්න වටිනාකම මෙච්චර කාලයක් ඔබට තිබු වටිනාකම අඩු වෙනවා. දැන් හොඳට අනේ මේ කාරණාව විතර බලන්න. ළමෙන් කිපදෙනකොටම පින්වදින එයා ගා ඔය ලෝක සම්බන්ධ දැනුම නැහැ නේද? දැන් පොඩි දරුවෙක් ඉන්නවා. ඒ දරුවා කැතයි. මේ සමහර ඒ දරුවා කළුයි. අර අපි හිතමු කළු අම්මා තාත්තා දෙන්නෙක්ට ඉපදිච්ච දරුවෙක් කියලා. හරි? ඒ දරුවා කළුයි. අපි හිතමු කොහේ හරි නයිජීරියාවේ. ඒ රටේ ස්වදේශීය අම්මා තාත්තා දෙන්නෙක්ට ඉපදෙන දරුවෙක්. ඒ දරුවා ස්වභාවයෙන් කළුයි. දැන් ඒ දරුවට කවදාකවත් හිතෙන්නේ නැහැ නේද එයා කැතයි කියලා. කවද වෙනකන්? එයා ගිහිලා සමාජයගේ ඇසුරට වැටෙනකන්. ආන් එදාට පින්දුන යම් දවසක එයාගේ ඔළුවට වැටෙන්න පුළුවන් දෘෂ්ටියක්. මේ ලෝකයා ලස්සනයි කියලා කියාගන්නේ සුදුහමට. නම් කාලය තිස්සේ පින්දුන මෙහෙම එකක් තිබ්බේ ලෝකේ. අදටත් තියෙනවනේ අතරම ආසනාවකට. සුදු මිනිස්සු ලස්සනයි, කළු මිනිස්සු කැතයි. තවම ලෝකේ සම්මතයක් තියෙනවා. හීන මිනිස්සු ලස්සනයි, මහත මිනිස්සු කැතයි. එහේ ලෝකේ තියෙන සම්මතය. ඒ මිනිස්සු හදාගත්ත විකාර. දැන් බලන්න අර දරුවා ඇත්තටම කැතයි නම් එයා ඉපදෙනකොට මෙයාට දැනෙන්න ඕනේ දෙයක් කැතයි කියලා. නෝ දැරෙන්න හිතුන්නේ නේද? සමහර ඒ දරුවට පින්දින වයස අවුරුදු 5ක් විතර වෙද්දී ඒ දරුවට ගෙනත් දෙනවා බෝනික්ක දෙන්නෙක්. අම්මා. ගෙනත් දීලා කියනවා පුතේ මේ බෝනික්ක කැතයි. මේ බෝනික්ක ලස්සනයි. දැන් තමයි පින්දින මේ දරුවට බෝනික්කගේ කැත ලස්සන කියලා එකක් තේරෙන්නේ. ඒ තුවක්කල් ඒ දරුවට එහෙම එකක් හිතුන්නේ නැහැ. හැබැයි තමන් කැතයි කියලා හිතුන්නේ නැහැ නේද කවදාකවත්? හිතෙන්න පටන් ගන්නවා පින්දින මේ දරුවා සමාජයට ගියාට පස්සේ. සමාජයට ගියාට පස්සේ මොකද වෙන්නේ? එයා ඇසුරු කරන පිරිස එයාට කියන්න පටන් ගන්නවා. ඒක එක නම් කියන්න පටන් ගන්නවා. එහෙනම් ඒ හැම තියෙන මිනිස්සුන්ට නිඳා කරන ඒ පාටට ගරහන්න හදාගත්ත වචන තියෙනවා පින්දින ලෝක සම්මතයේ. ඔබ දන්නවා ඒක. මම කියන්න ඕනේ නැහැ දේශනාවේ. මට වහන්න හම්බුනේ එංගලන්ත ගියාට පස්සේ. කියන්නේ කවුරු අපිට කිව්වා නෙමෙයි. නමුත් එහෙම වචන මේ ලෝක සම්මතයේ තියෙනවා කියලා. මොකද ওই රටවල ගොඩාක් ওই ප්‍රශ්න තිබ්බනේ පින්දින ඉස්සර. මේ අපේ රටවල හැමදාමත් හිටියේ මේ සාමාන්‍ය කියන්නේ අපේ පාට මිනිස්සුනේ. නමුත් ඒ රටවල විවිධාකාරයෙන් මිනිස්සු එකට එකතු වෙන තැන්. සහ අධිරාජ්‍යවාදීන්ගේ කාලේදී මිනිසුන්ගේ ඔළුවට අදහසක් ආවා සුදුහම තමයි ලස්සන, සුදුහම තමයි ශ්‍රේෂ්ඨ, කළුහම තමයි පහත්. ඒ ඉස්සර සමහර අවන්හල්වල එහෙම ගහනවලු එළිය බෝඩ් එකක්. මම අහලා තියෙනවා එහෙම කළාලු ඉස්සර අධිරාජ්‍යවාදීන්ගේ කාලෙදි ඒ මිනිස්සුන්ට විතරක් හදපු අවන්හල් තියෙනවා ඒ මිනිස්සු විතරක් හදපු ගොඩක් දේවල් තිබ්බ පෙන්නේ පුටු පවා තිබ්බ මේවල වාඩි වෙන දෙන්නේ කලු මිනිස්සුන්ට මේ අතීතය ගැන ඔබ දන්නවද මම මේ ඔබට මේ ලෝක අතීත ඉතිහාසෙත් කියලා දෙන්න හදනෝ නෙමෙයි මම මේ පෙන්වන්න කළ දෙන්න හදන මේ හිතක් දෘෂ්ටිගත වෙන හැටි මෝඩ හිතවල හැටි මම මේ කියලා දෙන්න හදනවා අර ගෑන් ළමයි හිනමානට පත් වෙලා ඉන්නේ කියලා ඉස්සර අවන්හල් වල ගහලා තිබ්බල පින්තුනේ මේ මිනිසුන් අධිරාජ්‍යවාදීන් මේ කාලේ කල්ලොන්ටයි බල්ලොන්ටයි ඇතුළු වීම තහනම් කියලා. ගන්න කොච්චර දරුණුද කියලා ඒකේ වචන තියෙනවා. ඒ කියන්නේ කළු මිනිසුන්ව දාලා තිබ්බේ කාගේ මට්ටමටද කියලා හිතලා බලන්න. කල්ලොන්ටයි බල්ලොන්ටයි ඇතුළු වීම තහනම්. Dogs and blacks are not allowed. ඒකත් බල්ලා කියන එක ඉස්සරහ දාලා තිබ්බේ. බල්ලොන්ටයි කල්ලොන්ටයි ඇතුළු වීම තහනම්. එයන් ඉස්සලා දාන්නේ එයාගේ නම. බල්ලාගේ නම තමයි මුලින් දාන්නේ. එන අතරේ කියන්න හදේ මොකද? මේ බල්ලොන්ටත් වඩා පහත් තමයි මේ කළු මිනිස්සු. මම මේ කළු මිනිස්සුන්ගේ පැත්තට කතා කරනවා එහෙම නෙමෙයි. අපි පැති ගන්න හැපින් කාගේවත්. අපි ගන්න නිවන පැත්ත එච්චරයි. කාගේවත් පැත්තක් නෙමෙයි නිවන පැත්ත අපි හැමදාම තියෙන්නේ. සතරගතයන් වහන්සේ ගත්ත පැත්ත තමයි මේ. නිවන පැත්ත. එනිසා මේ කළු මිනිස්සුන්ට සාධාරණ කිදු කරන්න ඕනේ. එහෙම එකක් ගැන කියන නෙමෙයි මේ. මට වෙන වැඩ නැතුව. මේ තේරුම් කරලා දෙන්න හදන බින්දිනේ මෝඩ හිතවලට හිතෙන හැටි. දැන් ඒ කාලේ ඒ කළු මිනිස්සුන්ට එරෙහිව. එහෙම කළු ගති තියෙන අර සුදු මිනිස්සුන්ගේ අනික් එක නෙමෙයි මේ කළු මිනිස්සු කියලා කියන්නේ. කළු මිනිස්සු කියලා කියන්නේ හැම කළු මිනිස්සු. හරි අපි ඒ වලට කළු මිනිස්සු කියලා කියමුකෝ දැන්ට නැත්නම් වචන ගොඩක් කියන්න බෑ මහන්සින් කළු මිනිස්සුන්ට එරෙහිව බොහෝ දේවල් සිද්ධ වුණානේ පින්න අතීතේ ඔය ඒබ්‍රහම් ලින්කන්ලා වගේ ජනාධිපතිවරු ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙච්ච ඒගොල්ලෝ ලෝක ප්‍රසිද්ධ වුණේ ඔය ජාතීන්ගේ සමානතාවය සඳහා සරණ කරපු නිසා ආයෙත් මම කියන්නේ මේ ඉතිහාස වාරමක ඔබට කියලා දෙන්න හදනවා නෙමෙයි. ඒකට පොතක් කරන් කියවලා දෙනවා හරි. මේ දේශනාව හංගින්න ඕන නෑ නේකට. නෝ සමහර මේක ඉන්ට්‍රස්ටිං ඇති දේශනාවට වඩා. සමහරට. එහෙම තමයි හැටි. ලෝක දේවල් හරි රසවත්. සමහර නිවනෙතර රසවත් නෑ. දැන් නම් පොඩ්ඩක් නැවතලා බලන්න දෙපැත්තේ කවුරුත් නිදාගෙන ඉන්නවද කියලා. හැමෝම ඇහැල්ලා නේද? ආ ඒක තමයි හැටි. දැන් හැමෝටම මේක අහගන්නවා. කවන්නේ මොම හරි අහගන්නොත්. දැන් එතකොට දැන් ඒ කාලෙ පින්නදනේ මේ කළු මිනිසුන්ට එරෙහිව විවිධාකාරයේ කැරලි සහ විවිධාකාරයේ අඩන් තෙට්ටම් කරද්දී ඒ කළු මිනිසුන්ට කාලයක් ගහලා එයාය මට්ටු කරන්න හදන්න කලින් يعني ඉස්සර මිනිසුන් ගැහුවත් එක්කන පින්නදනේ ගැහුවා තැළුවා ඒ මිනිසුන් අප්‍රමාණව පීඩාවට ලක් කරා කායිකව හැබැයි ඊට කලින් මානසිකව පීඩාවට ලක් කරේ අදරත් ඒ මානසික පීඩාවල් ලක් කරන කැලි බැලි තියෙනවා තාම. ඒවා තාම තියෙනවා ලෝකේ. තාමත් සමහර කළු මිනිසුන්ව පහත් කළ සලකනවා. ඒ ඇවට මානසිකව එක හරි පීඩාකාරී. ඔබ හිතලා බලන්න පින්තුනි. මානසිකව පීඩාකාරී වෙලා තියෙන්නේ කාගේ වරදින්ද කියලා. සුදු මිනිසුන්ගේ වරදින්ද? නැත්නම් ඒගොල්ලන්ගේ වරදින්ද කියලා. ඔබ කළුයි නම් ඔබට කිව්වොත් කවුරු හරි ඔබ හරි කැතයි නෝ ඔබ හරි කළුයි නී ඔබ හරි කැතයි මේ වගේ හැම පාට හරි කැතයි වත් අන්න එහෙම කිව්වොත් කියන්නේ ඔබට හිතරි දෙන්නේ මොකක් නිසාද කියලා පොඩ්ඩක් හිතලා බලන්න ගන්නක මුගලන් මහරහතන් වහන්සේ දැන් විවිධ අදහස් තියෙන උන්වහන්සේ ගැන අපි පිළිම වල එහෙම දැකලා තියෙන උන්වහන්සේ නිල් පාටට මේ පාට කරලා තියෙන පිළිම හදද්දී ඉතින් සමාහ මිනිසු කියනවා උන්වහන්සේ ඇත්තටම කළු පාටින් යුක්ත සමක් උන්වහන්සේට තිබ්බේ ඒක කළු පාටින් තියන්න හොඳ නැති නිසා දැක්ක ආයෙත් මේ මිනිස්සු අදාගත්ත දේවල් වලදී කළු පාටින් යන්නත් හොඳ නැහැනේ ඇයි කළු පාට හොඳ නැත්තේ කළු පාටින් යන්නත් හරි නැහැ සාරිපුතන් වහන්සේ සුදුයි මුගලන් මහරහතන් වහන්සේ කළුයි ඉතින් කළු කියලා කියන්නේ පහත්නේ ආන් ඒ නිසා කළු ගන්න නිල් ගන්න තවත් සමහර අය කියනවා උන්වහන්සේ අර හොරු 500කින් ගුටි කෑවනේ. එතකොට ඇඟ නිල් වෙන්න ගුටි කෑවලු. ආන්ගේ නිසාරු නිල් පාටින් තියෙන ඉතින් කොහොම හරි විවිධ අදහස් තියෙනවා ඒක ගැන අපි දන්නේ නැහැ ඇත්තට මොකද කතාව කියලා. නමුත් මම අහලා තියෙනවා පිරිසක් කියනවා මේ උන්වහන්සේගේ ඇත්තම හැම කළු පාටයි යුක්තයි කාලවර්ණින් යුක්තයි ඒ නිසා තමයි ඔය නිල් පාට ගාලා තියෙන්නේ කියලා. දැන් ආයෙත් බලන්න තියෙනවා ඉතින් ඇත්තටම එහෙමනම් අපි තුම ඇත්තටම එහෙමනම් උන්වහන්සේගේ කය කළු පාටයි නම් හැම එක කය කියන්නේ කමනේ ඔය සෙන්ටිමීටරක්වත් නැති පිළිගතුනේ කොටසක් ගැනයි කතා කරන්නේ. නමුත් ඒක කොයිතරම් දුරට මිනිසුන්ගේ හිතවලට කාවැදිනද කියලා කියපෙන්නන්නයි මේ කතා කරන්නේ. ඔබට කායනුපස්සනාව මේ කතා කරන්නේ. අමතක කරන්න එපා ඒක. ඔබ දන්න විද්‍යාවේ හරියට ඉන්නේ මෙලනින් කියලා රසායනික ද්‍රව්‍යයක් තියෙනවා. මේ හැමේ ඔන්නෝ මෙලනින් කියන රසායනික ද්‍රව්‍ය වැඩි වෙන තරමට හැමේ පාට වැඩි. ඉතින් අධික මෙලනින් තියෙනකොට පින්නදනේ විශේෂයෙන්ම කළු මිනිස්සු ජීවත් වෙන රටවල්. එන්නේ නයිජීරියාව, ඉතියෝපියාව, අප්‍රිකාව ඔය වගේ රටවල් වල මේ මිනිස්සුන්ගේ හැමවල මෙලනින් වැඩි. ඉතින් අපේ තියෙන මධ්‍යම ප්‍රමාණය සමහර සුදු මිනිස්සු ඉන්නවා. එන්නේ සුදු රට සුදු මිනිස්සු ජීවත් වෙන රටවල්. දැන් සුදු මිනිස්සු ගැන හරි ඔබ තේරුම් ගන්න මේ කතා කරන්නේ අර මේ සුදු මිනිස්සු නෙමෙයි, හැම සුදු මිනිස්සු. ආන්ගේ මිනිස්සුන්ගේ ඇඟවල මෙලනින් අඩුයි. මෙලනින් කියන වර්ණකේ නිසා තමයි මිනිසුන්ගේ හැමවල පාට වෙනස් වෙන්නේ. දැන් මුගලන් මහරහතන් වහන්සේගේ හැමේ මෙලනින් වැඩි වුණා නම් එහෙනම් උන්වහන්සේගේ හැමත් කළු පාටයි. හැබැයි ඒක නිල් පාටින් අඹන්නේ ඒ පිළිමේ. මිනිසුන්ට හිතන නිසා නෙමෙයිද කළු කියලා කියන්නේ පහත් පාටක් කියලා. දැන් මුගලන් මහරහතන් වහන්සේ අහලා බලන්න. ඔබ වහන්සේගේ කය කළු පාටයි නේද? ඔව්. ඔබ වහන්සේට ඒක ගැන මොකක් දැනෙන පීඩාව කියන්න බලන්න අපිට. ඔබ මුගලන් මහරහතන් වහන්සේ ඉන්ටර්වයුව කරනවා. මයික් එකට දික් කළා උනාද කතා කරන්න කියලා. ඔබ වහන්සේට ඒක ගැන දැනෙන පීඩාව ගැන අපිට කතා කරන්න කියලා. මුගලන් මහරහතන් වහන්සේ මොකක් කියයි? මෝඩ මිනිස්සුන්ට හිතෙන දේවල් කියලා. මොකද ඒකට හේතුව පින්නතනේ. ලෝක සම්මතයේ කළු කියන්නේ පහත් පාටක් කියලා ඒක තියෙන දැනුමක්. එච්චරයි. ඒක දැනුමක්. මොකද ඔබ පිළිගත්ත නැතා ලෝක සම්මතයක් තියෙනවනේ. මොකද ලෝක සම්මතය ඔබ පිළිගන්නේ නැතුව කටයුතු කරොත් එහෙම ඔබට කරදර වැටෙන සිද්ධ වෙනවා. හරි. ඒකෙන් අපි ලෝක සම්මතයට ගරු කරලා ජීවත් වෙන්න කියලා කියන්නේ. එතකොට ලෝක සම්මතයේ කළු පාට කියලා කියන්නේ පහත් පාටක් කියලා තමයි හිතන්නේ. එහෙනම් කළු මිනිස්සු කියලා කියන්නේ පහත් මිනිස්සු කියලා ලෝකයා හිතනවා. තාමත් පොඩි පොඩි තැන්වල එහෙම හිතනවා මිනිස්සු. පොඩි මානසිකත්ව වලට තමයි එහෙම හිතන්නේ. පොඩි මිනිස්සුන්ට. ඔය දෙන සුදු මිනිස්සු නෙමෙයි. ඔය දෙන පොඩි මිනිස්සුන්ට. එගෙන ඒ තැන්ගෙන් පොඩි අය නෙමෙයි. මානසිකත්වයෙන් පොඩි අයව හිතන්නේ. එතකොට ඒ මනුස්සයාට හිතනවා පින්වතුනි මම පහත් කියලා. ඇයි ඒ මම පහත් කියලා හිතන්නේ? මම පහත් කියලා හිතන හේතුව පින්වතුනි එයා මේ කය තමන් කියලා අරගෙන තියෙනවා. මේ කය තමන් කියලා අරගත්තට පස්සේ දැන් මේ කය ගැන ලෝක සත්‍යය කියන දේවල් වදින්නේ කාටද? කාටද වදින්නේ? ඒ වදින්නේ තමන්ට. නෑ, තව හොඳ උදාහරණයක් අපිට කියන්න. සමහර මිනිස්සුම තරහ ගියාට පස්සේ මිනිස්සු බයින පටන් ගන්නවා. ඒ බයින පටන් ගන්නතර ප්‍රශ්නේ පිටින්නේ ඉස්සලා බයින්නේ ඒ කෙනාට. ඊටස් බයින කාටද? එයාගේ කාටද බයින? එයාගේ අම්මට. ඔය වෙලාවට මිනිස්සු අර මිනිස්සු කියලා නෑ මේ මට මොනවා කිව්වක් කමන්නේ නෑ මගේ අම්මට මොකක් කියන්න එපා කියලා. දැන් අම්මට කියනවා කොහොමද එයාට වදින්? හරනම් පිටින් එයා කියන්න ඕනේ මම ඔන්න මගේ අම්මට නම් මොකක් කිව්වට කමන්නේ නෑ මට නම් මොකක් කියන්න එපා කියලා නේද කියන්නේ. නැක. එහෙමනේ. දැන් අම්ම කියලා කියන පිටින් එයා නෙමෙයි. අම්ම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ජීවියෙක් නේ. අම්මට ගැහුවා කියලා මෑ රිදෙනවද? නෑ. අම්මගේ කකුල තුවාලනවා කියලා මෑ කකුල රිදෙනවද? නෑ. එහෙනම් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවියෙක්. 100%ක් මේ වෙනස් ජීවියෙක් ජීව දෙන්නෙක් මේ ඉන්නේ. එහෙනම් අම්මට කියනවා මට වදින්නේ කොහොමද? හරි වැඩේ කියන්නේ අල්ලපු ගෙදර ඉන්න දරුවගේ අම්මට මුකුත් කිව්වා කියලා මට රිදෙන්නේ නෑනේ. දැකලා බින් අර කනෙක්ෂන් හදාගත්තට පස්සේ මානසිකව මානසිකව මේ සම්බන්ධතාව හදාගත්තට පස්සේ තමයි ඔය කියන පීඩාව ලොකම එන්න පටන් ගන්නෙ. එහෙනම් අම්මට බනින්දී කෙනෙක් හිතරි දෙනව නම් ඕම් ඔය කියන ආකාරයටම තමයි පින්වතුනි මේ කායට බනින්දී තමයි හිතරි දෙන්නේ. පැහැදිලිද ඔබට ඒ කියන කාරණා? තමන්ගේ අම්මට බනින්දී හිතරි දෙනව නම් ආන් ඒ කියන විදිහ ඒ හිතරි දෙන විදිහත් ඉන්න එක මොකක් ක්‍රම වේදයක් තියෙනවනේ. ඒකට හේතුවක් තියෙන බෑ. ඕම් ඔය විදිහටම තමයි මනුස්සෙක්ට කායට බනින්දී එයාගේ හිතරි දෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්නේ දෙකම මම මගේ කරගත නිසායි. මම මගේ කය, මම මගේ අම්මා. ඒ මගේ කය කියන එකට තව ඉස්සරහට ගිහිල්ලා තමයි තවත් මෝඩ වෙලා තමයි මිනිස්සු කියන්නේ මේ කයම තමයි මම කියලා. මොකද මේ මම සහ මගේ කියන දෙක වෙන් කරගන්නත් බැරි මිනිසුන්ට යම් මානසික ශක්තියක් තියෙන්න ඕනේ. දැන් මිනිසුන්ට මේ බාහිර තියෙන දේවල් මගේ කියලා කියන්න තේරෙනවා. මේ මගේ කාර් එක, මගේ නෝනා, මගේ අම්මා, මගේ ගෙදර, මේ මගේ සල්ලි, මගේ මුදල් පසුම්බිය. අල්ලන්නේපා මගේ වාහනේ. එමේ මගේ මල් පාත්තිය, මල් එහෙම කඩන්නේ නැහැ එකෙන්. දැන් මිනිසුන්ට තේරෙනවා මේ මම නෙමෙයි කියලා මිනිසුන්ට තේරෙනවා. හැබැයි රසින්දි නරක වැසිකිලි නැතනම් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා අඟපසඟ හොල්ලද්දි තමන්ගේ අඟපසඟ හෙල්ලෙනවා දැක්කහම පින්නදෙන මිනිසුන්ට හග් ගාලා හිතෙන්නේ මේ තමයි මම කියලා. ආශෘතවත් මානසර හිතෙන විදිහ. නැත්නම් හිතලා බලන්නකෝ මනුස්සයෙක් කියන ඔබේ අතින් අල්ලනවා. ඔබ කැමති නැහැ ඒ ඔබෙන් අතින් අල්ලනවාට. ඇයි ඔබ කියන්නේ මාව අල්ලන්න එපා කියලා? එන්නවා මාව අල්ලන්න. ඇයි එහෙම කියන්නේ? ඔය ඔබව නෙමෙයි නැල්ලුවේ. නේද? මේ ඔය කායකින් නැල්ලුවේ. ඔබව ඇල්ලුවේ නේද? ඇයි ඔබ කියන්නේ එන්නපා මාව අල්ලන්න කියලා? ඊට වඩා හොඳයි බින්දනේ එපා මගේ අතල්ලන්න කියලා කියන එක ඊට වඩා හොඳයි අතරම. ඊට වඩා ටිකක් මානසිකත්වයේ දියුණු වෙලා. දැන් සමහරවිට අම්මා කෙනෙක් දරුවෙක් තියෙන පුතේ මාව අල්ලගන්න කියලා මොකක්ද දික් කරන්නේ? අත දික් කරනවා. ඒ කියන්නේ දැන් පුතා හිතා ගන්නවා මේ තමයි අම්මා. දික් කරේ මොකක්ද? අත. ඒ කියන්නේ අත තමයි අම්මා. ඒ කියන්නේ මේ මුළු සම්පූර්ණ ශරීර කූඩුවම තමයි අම්මා. ඒ නිසා තමයි පින්දුනේ අම්මගේ අත කපද්දී අම්මව කපනවා කියලා දරුවට හිතෙන්නේ. බලන්න මේ ඔක්කොම එකට ගලපලා බලන්න පින්දුනේ කොච්චර සාරයක් තියෙනවද කියලා මේකේ තේරුම් ගන්න තියෙන අපිට. ඒ නිසා තමයි කවුරු හරි ඇවිල්ලා පිහියකින් අම්මගේ අත කපනවා නම් නැත්නම් අම්මගේ ඇඟිල්ලක් කපනවා නම් ඒ දරුවට වාව ගන්න බැරි දුකක් එන්නේ. ඇයි මේ කාටද මොකද මේ කරන්නේ? මේ අම්මව කපනවා. අයි මිනිස්සු කියන්නේ මං දැක්කා අර මිනිස්සු අර සතාව කෑලි කෑලි වලට කැපුවා. සතෙක් කොහොමද ඉන්නේ කෑලි කෑලි වලට කපන්නේ? හරි දරුණුයි මිනිස්සු අර සතාව කෑලි කෑලි වලට කැපුවා. අර මනුස්සයව පණ පිටින් කැපුවේ. තයිසරෝ ජාති දුක එහෙම වීඩියෝ දරුවෝ ඔබ මතකද ආරාමයට ආපු ගිහපු කාලේ? අය පෙන්වුවේ ඔබට ජාති දුක. මිනිස්සු දරුණු වුණාට පස්සේ මේ කාම ලෝකේ ආදීනෝ ගැන ඔබට පෙන්වන්න මතකද? තාම අපේ වෙබ්සයිට් එකේ හැම ඇති ඒ වීඩියෝ. දේශනා සලරු කියන කොටස යටතේ. විවේක ඇතිවෙන ලාව කාපව ගිහලා බලන්න. ඒවා විතින් විතර මතක් කරගන්න වටිනවා පින්වතුනි. නැත්නම් ඔබට අමතකෙනවා. ඒක ගන්න. තාම කාම ලෝකෙන් ඔබ නිදහස් වෙලා නැත්නම් ඒවා බලන්න ඕනේ. මොකද කාම ලෝකේ ඉන්න තාක් කල් පින්වතුනි කාම ලෝකයේ අඩියට වැටෙන්නේ නැතුව ඉන්නපැ. සතරපායට. මේ සතරපායට වැටෙන්න පින් අනික්යට හිඟි හිංසා කරද්දි. ප්‍රියම් දවසක තේරුම් ගියා නම් පින්විතර මේ කාම ලෝකයේ ආදීනව මොනවාද කියලා. ආන් එදාට ඔබ කාම ලෝකයෙන් නිදහස් වෙන්න කටයුතු කරගන්නවා. එදාට තමයි ඔබට බණපදයක් හරි අහන්න හිතෙන්නේ. මිසක් මනෝසේක බෙල්ලක් කපනවා දැක්ක කියලා පින් ඔබ කාම ලෝකයෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් බණ අහන්න ඕනේ නැහැ නේ. එනදී ඔබ එකන් යනවා හරක් මස් කඩේකට. හරක් මරණ තැනකට ගිහිල්ලා ඕන මතර වාඩි වෙන උපාසක මහත්තයෝ කියලා දවසකට හරක් 10 15ක් මරලා ඉවරදී ඔබ අරිහත් වෙලා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙම වෙන්නේ කොහොමද? එනිසා ආදීනව පින්වතුනේ දකින්නයි තියෙන්නේ. ඔය දකින්න නෙමෙයි ආදීනව. මේක හරකෙක් මනකොට ඔබේ ඇස් මෙහෙම වෙනවනම්. ඒ ඔබ ඔය පින්වතුනේ ඔබ තාම කායන පසනා වඩලා මදිකම තියෙන්නේ. අරියතුන් වහන්සේ එහෙම වෙන්නේ නැහැ. අර අර සම මනුෂ්‍යයෙක් ගහද්දී මේ කියන්නේ ඒක නරකයි කියලා නෙමෙයි ඔබට මේ හිතන එක ඔක හොඳ ගතියක්. නමුත් නිවනට තව යන්න තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේට අර හුරු 500ක් ඇවිල්ලා අපි කියන්නේ පින්නනේ පොළු වලින් තඩි දැවවා කියලා ඇට කඩු කුඩු වෙනකන් ওই කතාව ඇහෙද්දී ඇඟ හිරි වැටෙනවා නේද? අරියතුන් වහන්සේට ඕක වෙන්නේ නැහැ. ඕක වෙන්නේ තියා අපි තථාගතයන් වහන්සේ පිරිනමන පාන වෙලාවේ අරියතුන් වහන්සේ කම්පා වුණේ නැහැ. ඉතින් මේ ලෝකේ යම් අභාග්‍යවන්තව අවස්ථාවක් තියෙනවා නම් ඕක නේද මේ ලෝකේ වෙන්න තියෙන අභාග්‍යවන්තම අවස්ථාව. ඔය රෝඩ අභාග්‍යවන්ත අවස්ථාවක් නැහැ නේද තවත්? තථාගතයන් වහන්සේ නමගේ පිරිනමන පෑම තරම්? මම කියන තථාගතයන් වහන්සේගේ පිරිනමන පෑමද ලෝකේ අභාග්‍යවන්ත අවස්ථාව නැත්තම් මුගලන් මහරහතන් වහන්සේ හොරු 500 කියලා පොළොවෙන් ඉතරි බානේ. කොහොමද වැඩිපුර අභාග්‍යවන්ත අවස්ථාව? ඔබ උත්තරේ හිතාගන්න පුළුවන්. එහෙනම් බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑමේදී කම්පා නොවිච්ච අරියතුන් වහන්සේට මුගලන් මහරහතන් වහන්සේ දකී දිනුවාසේ ඉරිදීන් වැඩිවලුනේ. උන්වහන්සේගේ ඉරිදී බලයෙන් අර වේදනාව විසගෙන කුඩු පට්ටම් වෙන්න කඩලා දිබ්බ කය දරාගෙන තියෙන උන්වහන්සේ වැඩි තථාගතයන් වහන්සේගෙන් අවසර පතන්න පිරිනිවන් පාන. ඒ උන්වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ක්‍රම වේද. උන්වහන්සේලා අනිවාර්යෙන් එහෙම කළා තමයි පිරිනිවන් පාන්නේ. බුදුහාඳුන් වහන්සේගේ තමන්ගේ ශාසන උන්වහන්සේගෙන් අවසර ගන්නවා. මෙතුවා කාලයක් මේ සසරේ දුක්ගිනි නිවාලන්න එන උන්වහන්සේ කියලා කියන්නේ ස්වාමීනි මේ අන්තිම අදාර මං ගුටි ගන්න. ඔබ වහන්සේ නිසා ආය කවර කවදාක්වත් මම මෙහෙම ගුටි ගන්න නෑ. උන්වහන්සේ අප්‍රමාණ සතුටකින් පින්වෙන තථාගතයන් වහන්සේ වීල මුණ ගැහේ. ස්වාමීනි මේ තියෙන මට අද ගුටි ගන්න සිද්ධ වුණා මේ සසරේ කරගත්ත මෝඩකම් නිසා. මට ඉවස ගන්න බැරි වේදනාවක් දැනෙනවා ස්වාමීනි. හැබැයි මගේ හිත හරි සැහැල්ලුයි. මගේ හිතට මාත්‍රයක පීඩාවක් නෑ. ආන් ඒ නිසා මම දන්නවා ඔබ වහන්සේ ඒකාන්තයෙන් බුද්ධ කියලා. භගවතෝ දස්ස ශාවකෝ හමස්මි කියලා තමයි කියන්නේ උන්වහන්සේලා පිරිනම් පාන්නේ සූදානම් වෙන්නේ. මේ අවසාන වතාවට ස්වාමීන් වහන්සේ මේ ආයි කවදාකවත් මෙහෙම වෙන්නේ නැහැ. ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා. ඔබ වහන්සේ නිසායි අපිට මේ භාග්‍ය උදාව. ආන් ඒ නිසා උන්වහන්සේලාගේ චාරිත්‍රය තමයි පින් කියලා තමන්ගේ ශාස්ත්‍රඥ උන්වහන්සේ දැක බලාගෙන උන්වහන්සේන් අවසර ගන්න පින්වන් පාන. නැවත උන්වහන්සේලා පින් දෙන්නේ කොයි ලාවකවත් තව අරහතන් සම්බන්ධව ආනන්ද හඳුනන හසේ වැඩ හිටියා කියලා අපි දන්නේ. අපි හිතමු එහෙම වුණා කියලා. බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන වෙද්දී ආනන්ද හඳුනන හසේ හිටියා කියලා අපි හිතමුකෝ. ආනන්ද හඳුනුවේ අවස්ථාව දැකපු වෙලාවේ සමහර පින්දින උන්වහන්සේට ලොකු කම්පනයක් දැනෙන්නේ නැති. මොකද්ද මේ මිනිස්සු මේ මුගලන් හඳුනන මේ කරලා තියෙන්නේ කියලා. ඒ වගේම උන්වහන්සේ ගැඟේ තුවාල වෙලා තිබ්බව දැකලා ආනන්ද හඳුනන වහන්සේට ලොකු කම්පාවක් දැනෙන්නේ නැති. මොදු උන්වහන්සේ අරිහත් වෙලා තිබෙන හිතේ නැති නිසා වෙලා ඒ වෙනකොට. ඔය කියන දේ දැනෙන්නේ නැහැ පින් අරිහත් උන්වහන්සේට. මොකද අරිහත් උන්වහන්සේට හිතෙන්නේ නැහැ කොහෙලාවත්. මේ මුගලන් හාමුදුරුවන්ටයි ගුටිකාර මේ ගහලා තියෙන කියලා. ඒ අරිහත් උන්වහන්සේලාට තේරෙන්නේ මේ කයක් කායකටයි මේ තුවාල වෙලා තියෙන්නේ. මිසක් මේ අරියතුන් වහන්සේ තුවාල වෙලා නෙමෙයි. කායකට තුවාල වෙලා. ඒක හරකෙක් මරනව දැක්ක කියලා බින්නතනේ. හෝ තව සත්වෙක්ව ඝාතනය කරනව දැක්ක කියලා. මේ දහම අවබෝධ වුණාට පස්සේ අර ඔබේ සමහර ඔබේ ඇඟ දඟල නලියන්නේ නිකන් අපි සත්වෙක්ට කවුරේ මනුස්සයෙක් ගිහලා පොල්ලකින් බල්ලෙක්ට ගහනවා. පන්න ගහනවා. ඔය ඉතරේ අපි වර පෙන්නේ ජාති දුක එක වීඩියෝ එකක් හදලා තිබ්බේ අපේ ස්වාමීන් වහන්සේලා. ඒකේ මතකද බල්ලෙක්ගේ ජීවිත කතාව? බලු රංචුවක් අන්තිමනේ බල්ලොන්ව මළු වල දාගෙන ගිහිල්ලා ඊට පස්සේ උන්ට ගහලා 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 උන්ව මරණ හැටි. ඉන්නස අපිට කිව්වේ තියෙන ඔබට බලු වැඩ කරන්න එපා, ඔබටත් ওই දේ සිද්ධ වෙයි කියලා, මතකද? දැන් මේ වීඩියෝ එක ඔබ දකිද්දී ඔබේ නිකන් ඇඟ නිකන් නිකන් හරි අමුත්ත දැනුණා නේද පින්ද? ඇඟ නිකන් හිරි වැටෙනවා වගේ. හරි හතුන් වහන්සේ ওই දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හරි හතුන් වහන්සේ දන්නේ නැහැ නෙමෙයි. ඔය පාරක් වදිද්දී රිදෙනවා කියලා. රිදෙනවා කියලා දන්නවා. හැබැයි උන්වහන්සේට හිතෙන්නේ නැහැ පින් උතනේ. මේ කෙනෙක්ට ගහනවා කියලා. හෝ සත්වෙක්ට ගහනවා කියලා. උන්වහන්සේට තේරෙන්නේ කායකට ගහනවා කියලා. මොකද කායකට ගැහුවම තමයි රිදෙන්නේ. පණ තියෙන කායකටයි ගහන්නේ. ඒතකොට තමයි රිදෙන්නේ. පණ නැති කායකට ගැහුවොත් රිදෙන්නේ නැහැ. පණ නැති කායකට ගැහුවම මස් ටික තැලෙනවා එච්චරයි. දැන් ඔබ ගෙදර ගේන කූල් මස්. කුකුළු මස් වෑංජනයක් හදන්න ඔබ කුකුළු මස් ටික අරගෙන කපනවා. දැන් අපිට හෙනවා කුකුළු කෑ ගහනවා. නෑ මොකද පණ නැද? පණ නැහැ කියන්නේ මොකක්ද? ඒ කය ඇසුරු කරගෙන දැන් හිත වලක් දුවන්නේ නැහැ. අවිඥානික කයක් දැන් ඔය තියෙන. ඒ කියන්නේ විඥානයක් නැහැ දැන් ඒ කය ඇසුරු කරගෙන. හැබැයි කයක් තියෙනවා. කය කියලා කියන්නේ මස් ගොඩක්. ඇට මස්, ලේ, නහර ඔය ඔක්කොම නැද්ද ඔබ කුකුළු මස් කඩින්ගෙනදී? ඔබ කියන්නේ මේ ඇට ඇරලා දෙන්න බැරිද කියලා? ඇට තියෙනවා, මස් තියෙනවා, ලේ තියෙනවා, නහර තියෙනවා. ඒකක් නැතත් කුකුල් මස් කියලා කියන්නේ මොනවද? එළුව එක කයක් කියන්නේ නැහැ කුකුල් මස් කියලා. ඔබ හොඳටම දන්නවනේ මේ ගණන්ලා තියෙන කුකුල් මස් කියලා කොහමද දන්නේ? ඔය තියෙන කයක්. හැබැයි අවිඥානික කයක් ඔය ගණාවේ. එතකොට ප්‍රාණඝාතය කියලා කිව්වේ ඔය කයෙන් හිත වෙන් කරන එක. එනම් සතා පණ පිටින් ඉද්දි තේරුම් ගන්නවනේ. දැන් අපි තියෙන දස කුසලණේ එකක් තියෙනවා ප්‍රාණඝාතය කියලා. කොහොමද ඒක ප්‍රාණඝාතය කියලා හඳුනන්නේ? මොකද්ද සත්ව ඝාතනයේ පින් අපිට නැත්නම් ප්‍රාණඝාතය. ප්‍රාණඝාතය කියලා කියන්නේ ප්‍රාණය අර කයෙන් වෙන් කරන එක. හෙවත් මේ හිත් පරම්පරාව අර කයෙන් වෙන් කරන එක. දැන් හිත් පරම්පරාව කයින් වෙන් කරා මිසක් පින්නේ සත්වයට කරපු දෙයක් නැහැ නේද උතන? ඕකනේ උනේ. පිහිපාරක් හරි මොකක් හරි ඒ කය හරහා යද්දි දැන් තවදුරටත් තින් උතනේ ඒ කය තුල හිත උදා වෙන්න හේතු නැහැ. මොකද අපි තුමේ හිත උදා වෙන ලේ ධාතුව තියෙන්න ඕනේ කියලා. ඒ කය යම් කොටසක ලේ ධාතුව තියෙන්න ඕනේ. යම් ලේ ප්‍රමාණයක් තියෙනුනේ කය ඇතුලේ. ඒතර යාන්ය කියන ලේ ප්‍රමාණය කයෙන් ඉවත් වුණාට පස්සේ දැන් තවදුරටත් තියෙනුනේ ඒ කයට ඒ කය ඇසුරු කරගෙන හිත පරම්පරාවක් දුවන්න බෑ. يعني හිතක් පෝෂණය කරන්න නැත්නම් හිතක් හටගන්න පරිසරය දැන් තවදුරටත් ඒ කය නෑ. එහෙනම් මෙච්චර මේ කය ඇසුරු කරගෙන හිත පහළ වුණා, උදා වුණා, වැය වුණා. නමුත් දැන් තවදුරටත් ඒක සිද්ධ වෙන්නේ නෑ. අපි ටික ගැඹුරෙන් ගැඹුරට යනවා. අපි ඒක දැනගද්දී නවත්තමු. ගොඩාක් දුර යන්න නැතුව. නේ ඔබ අනික ඔබ මෙතන නැති නිසා මාත් ඉතින් ඔහේ කියාගෙන යනවා. මොකද ඔබ එතන හිටියනම් මට පේනවා ඔබේ මුනි ඉරියව්. ටිකක් දුර ගියාම තේරෙනවා මෙතනින් යාර ඔබට බ්ලැන්ක්. අඳුරුයි වගේ. තේරෙන්නේ නැහැ මේ කියන්නේ. ඒතර මම ආයේ රිවයින් කරනවා. ගෙල්ලා හරි අපි අදට මෙතනින් නවත්තමු කියලා. නෑ ඔබ මෙතන නැති නිසා ඔය යනවා ඉතින්. ඒ නිසා මම පොඩ්ඩක් කල්පනායෙන් ඉන්න ඕනේ කොහෙලාද හෑන්ඩ් බ්‍රේක් එක දෙන්නේ කියලා. ඉතින් සරේ යන්න. බය වෙන්න එපා. බය වෙන්න එපා, කලබල වෙන්න එපා. අවශ්‍ය නැහැ. අපි ඔන්නෝ තැන දක්වා විතරක් අපි අදට කතා කරගමු. මොකද අපි කතා කරේ අර ගෑන් ළමයට හීනමානය තියෙන කොහොමද කියලා. ඒක හරහානේ දැන් මෙහා මෙච්චර දුර. ඒතර ප්‍රාණඝාතය කියලා කිව්වේ පින්විතනේ. හිත් වලක්. නැත්නම් හිත පරම්පරාවක් අර කයින් වෙන් කරන එක. ඒතර කය ඉතුරු නැහ හිත පරම්පරාවට මොකද උනේ? ඒ කොහෙද ගියේ? බස් එකගෙන ගියාද කොහෙද? නෑ මේ වෙලාවේ තියෙන හිත උදා වුණේ මෙතන හිත උදා වෙන පරිසරය තිබෙන නිසා. දැන් තවදුරටත් මෙතන හිත උදා වෙන පරිසරය නෑ. ඉතින් මෙතන පරිසරය නැති වුණාම පරිසරය තියෙන දණක් තියෙනවනේ. කොහෙ හෝ ආන් එතන හිත උදා වෙනවා. ඒ හිතමද? නෑ එක හිතක් නේද නා එච්චරයි. ඒ හිත ආයේ කවදාකවත් මේ මුළු සසරටම එන්නේ නෑ. හිතක් උදා වුණා නම් ඒ හිත ආවේනිකයි. ඒ හිත යුනික්. ඒ වගේ තව හිතක් නෑ. එහෙනම් ඔබට මේ වෙලාවේ පහළ වෙන හිත මේ සසරේ කවදාකවත් මීට කලින් පහළ වෙලා නෑ. ඒ කියන්නේ හේ හිත જાතිය නෙමෙයි. මම කියන්නේ ඒ හිත. දැන් රුපියල් 1000 නෝට්ටු ගොඩක් තියෙනවා. හැම නෝට්ටුවක්ම එක වගේ තමයි. 1000 නෝට්ටු නම්. හැබැයි ඒ නෝට්ටුවෙන් එකයිනේ තියෙන්නේ. ඒකනේ ඒකට අංකයක් ගහලා තියෙන්නේ. ඒ වගේ දෙකක් නැහැනේ. ඒක එකයි. ඒක ආවේනිකයි. රුපියල් 1000 නෝට්ටු තියෙන පුළුවන් කෝටියක් විතර. නමුත් ඒ නෝට්ටුවෙන් එකයි තියෙන්නේ. යන් ඒ වගේ ඔය જાතියෙම හිත ගොඩක් තියෙන පුළුවන් කෝටි ප්‍රකෝටි ගණන් තියෙන පුළුවන් තියෙනවා නමුත් ඔය හිතෙන් එකයි තියෙන්නේ ආයේ ඔය වගේ හිතක් නැත්නම් ඔය වගේ හිත නෙමෙයි ඔය හිත ආයේ මේ සසරේ කවදාකවත් එන්නේත් නැහැ සසරේ කවදාකවත් ඇවිල්ලත් නැහැ ඔය ආවමයි එහෙනම් දැන් ඔන්න ඔය හිත වැයලා ගියා. එහෙනම් ඔය හිත ආයේ කොහෙටද ගියේ කියලා අහන්න බෑනේ. ඔය හිත ඔච්චරයි. ආයේ ඔය එකක් එන්නේ නැහැ සසරේ කොයි කවදාටවත්. එහෙනම් දැන් ඊළඟට උදා වෙන්න තියෙන හිත පින්නතුනේ. උදා වෙන්නේ හිත උදා වෙන පරිසරයේ තියෙන තැන. එහෙනම් දැන් ඒ පරිසරය හැදිලා තියෙන්නේ දිව්‍ය ලෝකේ නම්. ආන් එතන හිත උදා වෙනවා. ඒ පරිසරය හැදිලා තියෙන්නේ මනුෂ්‍ය ලෝකේ නම්. එතන හිත උදා වෙනවා. ඒ පරිසරය හැදිලා තියෙන්නේ බ්‍රහ්ම ලෝකේ නම්. එතන උදා වෙනවා. ඒ පරිසරය හැදලා තියෙන්නේ අවිධි මහා නරකාදී නම් පින්නන්න එතන හිත උදා වෙනවා. උදා වෙලා ඒ පරම්පරාව එතනින් දුවගෙන යන ඉස්සරහට. ඒ ආයෙත් යනවා පරම්පරාව. ගිහිල්ලා එක තැනකදී ආපෞසරයක් ඒ හිත උදා වෙනවා නවතිනවා. ඒ කියන්නේ හිත උදා වෙනවා නවතිනවා කියලා කියන්නේ එතනින් හිත චුත වෙනවා. ඔය චුත වෙනවා කියලා කියන්නේ පින්නන්න එක තමයි අදහස. එන්නේ හිත හට ගන්න පරිසරය වෙනස් වෙනවා. අන්න ඒකයි චුත වෙනවා කියලා කියන්නේ. දැන් මේ පරිසරයේ වෙන තැනක තින්නේ නැහැ කිසිම තමයි ආයෙත් උදා වෙන්නේ. පරිනිර්වාණය කියලා කියන්නේ හිත උදා වෙන පරිසරයක් නැහැ. හිත උදා වෙන පරිසරයක් නැති නිසා දැන් තවදුරටත් ඒ හිත પરම්පරාව උදා වෙන්නේ නැහැ. අවසාන හිත උදා වෙලා වැවලා ගියා. දැන් ඒ හිත හටගන්න හේතු නැහැ. හිතේ ඔය හිත ගන්න පරිසරය කියලා කිව්වේ හිත හටගන්න හේතු. එවනේ තවදුරටත් නැති නිසා තවදුරටත් මේ හිත પરම්පරාවේ තව හිතක් උදා වෙන්නේ නැහැ එතනින් එහාට. ඉතින් ප්‍රාණඝාතය කියලා කිව්වේ පිටින් අර කායකින් හිත પરම්පරාව වෙන් කරන එක. දැන් කායකින් හිත પરම්පරාව වෙන් වුණා කියලා අර ඇඟ හිරි වැටෙනවා වගේ දේවල් එහෙම දැනෙන්නේ විදිහක් නැහැ. නමුත් මනුස්සය පොල්ලක් අරගෙන බල්ලෙන් පිටිපස්සෙන් ගිහලා බල්ලට ගහද්දී ඔබට තේරෙන්නේ නැහැ නේද පිටින් මේ වෙලාවට මේ පොල්ලකින් කායකට ගහනවා කියලා. ඔබට දැනෙන්නේ මොකද්ද? පොල්ලෙන් කාට ගහනවා කියලා? බල්ලර ගහනවා කියලා. ඒකනේ කියන්නේ ඔන්න ඔය බල්ලට ඉන්න දෙන්න මනුස්සයෝ. ඔන්න ඔය සතාට ඉන්න දෙන්නකෝ. මොකද්ද ඔය කරන්නේ? ඇයි ඔය සතාට හිරිහෙර කරන්නේ? ඒ කියන්නේ පින්නනවා කායට ගහනකෝ ඔබට හිතෙනව නේද බල්ලර ගහනවා කියලා. ඒ කියන්නේ ඔය කායයි බල්ලයි දෙන්නම එකක් කියලා ඔබ ගත්තනේ. ආන් ඒ වගේ තමයි. දැන් ආයේ මර ගෑන් ළමයා ගාවට දැන් මේ ගෑන් ළමයා පින්නතුනේ ලෝක සම්මතයේ එයා හිතන් ඉනෝ එයා කැතයි කියලා. ඇයි? ලෝකයා දැම්ම දෘෂ්ටියක්. උඹ කළුයි. උඹ මහතයි. එහෙනම් උඹ කැතයි. එයාගේ පින්නේ මෝඩකමට මේ කය මම කියලා අරන් තින්නේ දැන්. එහෙනම් කයේ පාට එයා හිතාගෙන ඒක තමයි මගේ පාට. කයේ හැඩේ එයා හිතාගෙන ඒක තමයි මගේ හැඩේ. එහෙනම් ඔබ කොහොමද කියලා අහුවොත් එයාගෙන් මං ඉතින් කළුයිනේ. මං ඉතින් මහතයිනේ. ඉතින් මං කැතයිනේ. අන්න පින්නතුනේ කයට දෙන පහර එයාට වදිනවා. කයට වදින පහර එයාට වදිනවා. ආන් ඒ නිසා දැන් සමාජය විසින් කළු සහ මහත කියන එක පහත් කරලා තියෙන නිසා එයාට හිතෙනවා එයා පහත් කියලා. අපි ගිය සතියේ කතා කරා මීටි මිනිස්සු ගැන. මතකද? එනේ ශරීරයේ උසෙන් අඩු මිනිස්සු. අය ලකුණ්ඩක පද්දීම හරාදන් වහන්සේ මතක ඉස්සර උන්වහන්සේට මතකද එන අපිට කතා මතකද මිසක් මේ ඔබ ඒ කාලේ හිටියා මතකද කියලා අහනවා නෙමෙයි. මතකද මේ කතාව? උන්වහන්සේ අරිහත් වෙලා නමුත් අනික පොඩි හාමුදුරුවෝ වහන්සේලා එහෙම දන්නේ නැහැ. කිමද සුළු පියාණෙනි කියලා ඇඟිල්ලෙන් අහනවා. එහෙනම් පොඩි තාත්තා කියලා දැන් ඇඟිල්ලෙන් යන්නේ. මොද උසෙන් අඩු නිසා. අරිහත් උන්වහන්සේ කියලා දන්නේ නැති නිසා. දැන් ඒ වෙලාවේ ලකුණ්ඩක බදී මහරහතන් වහන්සේට මාත්‍රයක්වත් ඒක පීඩා වුණේ නැහැ. හැබැයි ඔබ හිතලා බලන්න. ඔබ වයස ඔය ඔබ උසෙන් මිටි මිනිස්සෙක් නම් දැන් එහෙම අයින්නවනේ ඕන තරම්. ඔබ සාමාන්‍ය ලෝක සම්මතයේ ඔබේ වයසට සරිලන උස නැහැ. මිටි. ඔබ මිටි මිනිස්සෙක් නම් තින්නතුනේ. කවර ඔබට කිව්වොත් එහෙම මිට්ට. දැන් හිතර දෙන්නේ නැද්ද? ඔබට තේරෙන්නේ නැද්ද මේ ඔය හිතර දෙනවා කියලා කියන්නේ? ඔය කය වැරද්දක් නෙමෙයි කියලා. මේ කයට ගහපු පාරෙන් හිතර දිනු ගහමුද? තාමනේ සින්න ටිකක් මහතයි. නේද ඔබ දන්නවනේ මේ මිනිසුන් කියන වචන? මේ බඩ අහලා දිනවනේ. දැන් එහෙම කියවම ඇයි මනසකි හිතර දෙන්නේ? මම මේ කියන්නේ මේ මිනිසුන්ගේ කටවල් වහන්න කියන එක නෙමෙයි පෙන්නන්නේ. ඔබ එහෙම කාටවත් එහෙම කියන්න යන්න එපා. ඔවා පරු වචන. නැත්නම් පරුස වචන. තාමනසකි හිතක් රිදවන්න කියන හැම වචනයම කියන්නේ පරුස වචනයක්. ඔබ දන්නවනම් ওই වචනේ කිව්වම මේ මනසක හිතර දෙනවා කියලා ඒක දැන දැන නම් කියන්නේ කියන්නේ නැපා. ඔවා බොහොම දරුණු විපාක කියන දෙන වැඩ. නමුත් මම මේ කියන්නේ පින්දුනේ ඔබ අනිකයට හිඟි හිංසා නොකරට. ඔබට බලාපොරොත්තු වෙන්න බෑනේ අනිකයට ඔබට හිඟි හිංසා නොකරයි කියලා. කොහොමද එහෙම බලාපොරොත්තු වෙන්නේ? ඔබට එන විපාක ඔබ බාර ගන්නවා. අරිහත් උනත් පින්වතුනි ඔබ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මිනිස්සු අයලා ඔබට ඇටකඩු කුඩු වෙනකන් ගහන්න නැති වෙයි කියලා. කොහොමද බලාපොරොත්තු වෙන්නේ? එහෙම බලාපොරොත්තු වෙන්නේ කොහොමද? කාටවත් බෑ. ඔන්න ඔබ සම්මා සම්බුද්ධ නම් ඔබට බලාපොරොත්තු වෙන්න බෑ කවුරුත් මාව මරන්නේ නැහැ කියලා. මොකද කාටවත් බුදුහාඳුනම මරන්න බැරි නිසා. කාටවත් බුදුහාඳුනගේ ඇඟේ ලේසලවන්න බෑ. ශ්‍රී ශරීරයේ ලේසලවන්න බෑ. එහෙනම් ඔබ සම්මා සම්බුද්ධ නම් ඔබට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කවුරුත් මගේ ඇඟේ ලේ හොලවන්නේ නැති වෙයි කියලා. නැත්නම් ඇඟිල්ලේ තුවාලයක් කරන්න දෙයක් කියලා. ලේ හොලවන්න පුළුවන් නමුත් ලේ ශරීරයෙන් ඉවතර ගන්න බෑ. එහෙම. අපිට කොහොමද එහෙම බලාපොරොත්තු තියාගන්න බෑනේ කොහොමද? එතකොට එහෙනම් දැන් හිතලා බලන්න. ඔබ ටිකක් බඩ මහතයි. බඩ ප්‍රදේශ ඔබ මහතයි ශරීරේ. දැන් කවරයලගෙන බඩ. ඔබට කේන් තියනවනේ. මන්දගෙන අපි ඉස්කෝලේ යන කාලේ එහෙම සමහර ළමයින්ට තරහ යනවා එහෙම කිව්වා. ඉතින් අනෙක් ළමයින් මොකද කරන්නේ? තරහ යන නිසා තව තව කියනවා. මේ කරන වැඩ නම් වැරදි, සම්පූර්ණයෙන් වැරදි. දැන් පෞසු දෙන වැඩ. එහෙම කරන්න හොඳ නැහැ, නරකයි. අපි දරුවන්ට කවදාකවත් එහෙම කරන්න දෙන්න එපා. දරුවන්ට ඒක වැරද්ද කියලා දෙන්න. එහෙම කියන්න එපා කියලා. මොකද අපහාස කරොත් මොනවද අනිත් පැත්තට එන්නේ? අපහාසෙම තමයි. නින්දා කරොත් නින්දා වෙනවා. පූජා කරොත් පූජා වෙනවා. වන්දනා කරොත් වන්දනා වෙනවා. පූජකෝ ලබතේ පූජන් වන්දකෝ පටිවන්දන. ආන් ඒ වගේ තමයි දෙන්නේ. අපහාස කරොත් අපහාස වෙනවා. නින්දා කරොත් නින්දා වෙනවා. දෙන දේ තමයි අනිත් පැත්තට එන්නේ හැමලයි. හැබැයි මන් දැන් ඔබට කියලා දෙන්නේ ඔබට කවුරුරේ අපහාස කරද්දි නින්දා කරද්දි ඔබේ කායික වෙනසක් ගැන ලෝක සම්මතයට වඩා වෙනසක් ගැන කවුරු ඔබට මොකක් හරි කියද්දි ඔබට ඒකෙන් මානසික පීඩාවක් එනවා නම් ඒ AI එකේ වැරද්ද නිසා නෙමෙයි ඔබේ මෝඩකම නිසා. ඔබ කොටයි නම් ලෝක සම්මතය හැරිට ඔබට මිත්‍යා කියලා කියද්දි හිතරි දෙනවා නම් තියෙන මේක ඔබේ මෝඩකම. හේතුව ඔබ ඔය කය ඔබ කියලා අරගෙන එහෙම කොහොමද ඔබ උනේ? දැන් ඊයේ සතියේ කතා කරන්න පින්නතුනේ. කයෙන් කැලලක් අයින් කරාම ඔබට දැනෙනවද ඔබ අනික අඩු වුණා කියලා වගේ. ඔබේ නියපොතු කපලේ වුණාට පස්සේ ඔබට තේරෙනවද මං ඉස්සරව වගේ දැන් නැහැ නේ වගේ. ඔය ඉන්න ස්වභාවය ඔබට අඩු වගේ දැනෙනවද? නෑ. අර හමුදාවට ගිහපු දරුවගේ කකුලක් නැතිලා ගෙදර එනවා. එයාට දැනෙන්නේ නැහැ නේ පින්නතුනේ එයා අඩු වුණා කියලා. ඉතින් අපි කතා කරේ තව හදවත බද්ධ කරනවා. සිරිපාලගේ හදවත බද්ධ කරනවා සෝමපාලට. දැන් සෝමපාලට 100 ආවට පස්සේ සෝමපාලට ඉතින් නෑනේ මං සිරිපාල කියලා. එහෙම හැංගෙන්නේ නෑ. ඒ කියන්නේ මේ කය නෙමෙයි නේද මං ඉන්නේ. හිතලා බලන්න. දැන් පොඩි කාලේ ඔබේ කය පොඩි. දැන් කය ලොකුයි. ඔබට තේරුන්නේ නැහැ නේද ඔබ ලොකු වුණා කියලා. يعني කය ලොකු වුණා කියලා තේරෙනවා. නමුත් ඔබට ඔබ ඉන්නවා කියලා දැනෙන ප්‍රමාණය වැඩි වුණ නැහැ නේද? එහෙම දැනෙන්නේ නැහැ. ඉතින් අපි කතා කරා ගිය අද්දවයේ ඔබ සමාන දෙවියෙක්. දෙවියෙක් කියලා හිටපු කාලේ ඔබට හිතෙන කයම කාගේ කියලා? මගේ කියලා. දැන් මොකද හිතන්නේ? දැන් කය කවුරු කියලා හිතන්නේ? ආයෙත් මගේ කියලා හිතන්නේ. ඔබ ආයෙම ඇල්ල කියලා ආයෙ වෙන දෙවියෙක් කියලා හිතනවා. දැන් මොකද හිතන්නේ? ඒත් මං කියලා හිතන්නේ. ඉතින් හැමෝටම හිතන්නේ මං කියලා තමයි. ඉතින් ඔය එකම හිත පරම්පරාවයි තියෙන්නේ. ඇඳුම් මාරු කරනවා වගේ කය මාරු කරා කියලා හිතර දැනෙන්නේ නැහැ නේද? දැන් මං වෙන කෙනෙක් කියලා. එහෙම දැනෙන්නේ නැහැ. මොකද ඔය හැම අවස්ථාවකදීම පින්වතුනි ඔය කය තමන් කියලා ගන්න නිසායි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. සමාන මිස උසයි. හරිනවා දණ්ඩා නැද දිගා නම් කියන වචන. දැන් ඔබට ඒ වෙලාවේ හිතරි දෙනවද? මිත්තා කියද හිතරි දෙනවද? බඩා කියද හිතරි දෙනවද? සමාන මිනිස්සු කොරයි. ඇයි කකුලක් මොකක් කරේ වෙලා අනතුර කරපත් වෙලා. හරිනම් කොරා. අපේ හිතරි දෙනවද? ඒ හිතරි දෙනව නම් පින්නේ දැන් මොකද කරන් තියෙන්නේ? ඒ කීප මනුස්සයර මොකද කරන් තියෙන්නේ? ආයෙම කියන්න බැරි වෙන මොනවද ගන්නදේ මොනවද වයින් දෙකක් මොඩර ඔබ කර වෙලාද නැත්නම් කය කර වෙලාද ඔබට හිතෙනවා කය ඔබ කියලා කය ඔබ වෙන්නේ කොහොමද පින්වතුනි නම් කය ඔබ නම් අනිත් එක කය මලට පස්සේ ඔබ පිළිවන්ට හැවෙන්න එපා. කොහමද ආයේ උපදින්නේ? නැද්ද? මේ කය මම නම් එනම් කය කැදෙනවා. මම අවුරුදු 85 දී අර අපි කිව්වා වගේ කය කැඩලා යනවා. එහෙනම් දැන් ඉවරයි? දැන් මං ඉවරයි. එහෙනම් ආරිහත්. දැන් ආයේ උපදින්නේ කොහොමද? එහෙම වෙන්න බෑනේ. දැන් එන ඔය විදිහට ඔබ හිතලා බලන්න ඕන බින්දට. ඇත්තටම බලන් ගියාම කවුරුත් මේ ලෝකේ ඔබට අපහාස කරලා නැහැ නේද? ඔබම නේද ඔබට අපහාස කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ කායකට කියපු වචනයක් ඔබ ඔබට කියලා අරගත්තා. ඇයි ඒ? ඔබට නෙමෙයි කියලා තියෙන්නේ. ඔබ ගත්තේ මොකද ඔබට? අර අපි ජනවහරි දෙන කතාවක් අහගෙන තොප්පි දාගන්නවා කියලා. නැත්නම් තව කතාවක් තියෙන අහගෙන නයි අරගෙන අතේ දාගෙන කනව කනව කියනවා කියලා. ඉතින් ඕකනේ මේ දෝය කරන්න දන්නේ කරන්නේ. මනුස්සයෙක් කියනවා කොරා කියලා කියනවා. කාට දෝය කිව්වේ නැත්නම් මොහකට දෝය කිව්වේ? මොකද ඔය දෙකෙන් අහන්න සුදුසු ප්‍රශ්නේ. ඔබ කියන්නේ ඊට පස්සේ එහෙම ඇහුවොත් එහෙම කාටද මනස කොරා කිව්වේ? සමහර ඔබ ඉර ඒ මනසත් එක්ක රණ්ඩු වෙන්නේ නැන්නේ අනිත් පැත්තට එළියගෙන. මම ඔබ අහන ප්‍රශ්නේ නෙමෙයිද වැරදි? එයා කියපු දේ හරිනේ. එයා කොරා කිව්වේ කය දැකලා කොර කයක්. නේ? කය දැකලා එයා කිව්වා කොරා කියලා. ඒ කියන්නේ කාටද කිව්වේ? කයට. ඔබ අහනවා තේරුම් ගන්න තියෙන ප්‍රශ්නයක්. කාටද මනස කොරා කියන්නේ? එහෙනම් සමහර එයා කියන නෑ නෑ මම කාටවත් කිව්වේ නෑ. ඉතින් ඒ කියන කතාවද හරි? ඔබ කියන ඊට පස්සේ නෑ නෑ කොහොමද කාටවත් කියන්නේ මම දැක්ක මන් දිහා බලාගෙන කිව්වේ කියලා. ඔබ දිහා බලාගෙන කිව්වේ? ඒ මනුස්සයා කිව්වේ කයි දිහා බලාගෙන? ඔබ දිහා බලාගෙන කිව්වා කියන්නේ හිතන්නේ. දැන් එහෙනම් ඔය අහගෙන නයි අර අස්සේ දාගෙන කනෝ කනෝ කියන කතාව හරි නැද්ද? දැන් ඔබ කේන්ති ගන්න පිටින් ඒ මනුස්සයා කරපු වරදකින්ද නැත්නම් ඔබේ වරදකින්ද මට කියන්න. කොයි හරි හැදුන් වහන්සේටද කොරා කියලා බැන්නාම තරහ යන ලකුණ්ඩක මැද හාමුදුරන්ට කිමද සුළු කියන්නේ කියලා කිව්වහම මෙයා හිත පොඩ්ඩක් රිදුනද? චුට්ටක් විතර යාන්ත නේ මදුරේ කන සයිස් එකට වගේ රිදුනද පොඩ්ඩක් වගේ නෑ බින්දුනේ අයිය ඒ කායනෝ අම්බික්ක වේ මග්ගෝ සත්තානං විසුද්ධිය උන්වහන්සේලා විසුද්ධ වෙලා ඉන්නේ කායනුපස්සනාව පූර්ණ වශයෙන් වඩලා ඉන්නේ උන්වහන්සේ. උන්වහන්සේලගේ සතිය පරිපූර්ණයි. ආයි වඩන දේ ඉතුරු වෙලා නැහැ. සියල්ල සියලු ආකාරයෙන් වඩලා තියෙනවා. එහෙනම් ඔබ එහෙම නොවඩුපේකේ ආදීනු නේද ඔය තියෙන්නේ? ඒ කියන්නේ දැන් මේ ඔබට කතා කරන්න පින්නතේ මේ ලෝකය වෙනස් කරන්න නෙමෙයි නේද? අපි කියන්නේ නැහැ ස්ටේජ් එකක් උඩ නැගලා මේ ලෝකේ මිනිස්සු කොරාලාට කොරාලා කියන එක හරි අසාධාරණයි. කරනවා කියලා නවත්තන්නේ කියන කතාව. අපි කොරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරමු. අපි කියන්නේ නැහැ නේද එහෙම. අපි කියන්නේ මේ කොරාටත් කොරා කියලා කියද්දී මේ මනුස්සයෙක් හිතර දෙන්නේ නැතුව තියාගෙන ක්‍රමයක් තියෙනවා. අන්න ඒක අපි කියලා දෙන්න. මොදේ කායකට කියන්නේ ඔයද? ඇයි ඔබට කියලා ගන්න? ඉතින් මනුස්සයෙක් එහා පැත්තේ අපි දුන් ගහක් පිටිපස්ස ගහක් ගාව හිටන් ඉන්නවා. ඒක උස ගහක්. ඒ මනුස්සයා සාමාන්‍ය උස ඉන්න මනුස්සයෙක්. ඉතින් තව මනුස්සයෙක් ඉස්සරහ යන ගමන් කියනවා ආ දිගා. ඔබට කියන් තියනවා. මොකද මනුස්සයා දිගා කියන්නේ? නෑ මං අර ගහට කිව්වා. දැන් අපිට කට උතර නැති වෙනව නේ? නැත්නම් ඔබ හිතන්න ඔබ ගාව ඔබ හිතන් ඉන්න ඔබ ගාවින් බල්ලෙක් යනවා. ඔබට පේන්නේ නැහැ. ඉස්සරහන් තව මනුස්සයෙක් යනවා. මනුස්සයා ඒ බල්ලෝ. ඔබට තරහ යනවද? කලබලස බල්ලෝ කියන්නේ? නෑ බල්ලෙක් කියන්නේ යාට. උඩ කිව්. දැන් ඔබට කියන්නේ කියන්නේ? ඔක්කොම පින්වතුනි හීනමානේ කැලි. සාමනසේ ගබලාවන් ළඟට ඇවිල්ලා කියනවා. හරි ගඳයි නාගව. ඇයි ඒකපාර දෙන්නේ ඔබට නිකන් ඒක හරි අවුල් යන්නේ. ඇයි හිතට ඒක හරි පීඩාකාරී වෙන්නේ? ඔය ගඳයි කියන්නේ මොකක්ද ඔබද? දැන් ඔබ කියන්න එපා ඉතින් ගඳයි සුවඳයි කියලා එකක් නැහැ නේද? ඉතින් ගඳයි කියලා කියන්නේ මේ මනුස්සයාගේ අවිද්‍යාවනේ. ආ හරි හරි. මේ මනුස්සයාගේ අවිද්‍යාව එයා බලා ගන්න නැත. මේ මනුස්සයා ගඳයි කිව්ව ඔබට නෙමෙයිනේ. ඔබේ හිතේ දෙනවා කියලා අපි අහන්නේ. එයාට ගඳ වුණා සුවඳ වුණා නම් ඒ එයාගේ අවිද්‍යාව කියලා කියමුකෝ. හරි. ඉතින් එයා ගඳයි කියලා කිව්ව එයාට තේරෙන විදිහට එයා ගඳයි කියලා කිව්ව. එයාගේ අවිද්‍යාව. ආ කමන්න. හරි එයාගේ අවිද්‍යාව. ඔබේ හිතේ දෙනවා එයාගේ අවිද්‍යාවට. ආපෝ එයාගේ හරි ගඳයි. රාගව දඩි ගඳයි. නල් නැද්ද? රාගම කුණු ගඳයි. රාගේ කට හරි ගඳයි. එන කැල කියනවා. කට හගන්න කට ගඳයි. දැන් සාමිසු නම් හදන්නේ ඒ කට ගඳය. අපිට ඇහිලා දෙන සමාජ ජීවිත වෙද්දි. අර මනසට මුණ රත් වෙන රතු වෙනවා කියන දේ. ගැල්ලා මේ ටිකක් එහෙම වටේ හිටියොත් එහෙම ඉවරයි ඉතින්. අනිවාර්යෙන් රණ්ඩුවක් තමයි ඊට පස්සේ. ඒ තමන්ගේ අභිමානයට මොන මානෙද? අභිමානයට. අපි මොකටද? අභිමානයට. ලෝකෝ පහරක් වදිනවා. මේ දිනේ තනිය කර හීන මානෙ. මොන ලෝක සම්මතෙන් තියෙනවද? නෝක ගඳ වෙන්න පුළුවන්. අපි සමහර අයගේ කටවල් වල අපි බැක්ටීරියා ජනගහණය වැඩි. එහෙම වෙන්න පුළුවන්. නැත්නම් සමහර අයගේ කටවල ඒ මොන හරි ඒ ආහාර ජීර්ණය කරන භාවිතා වෙන ශරීරය තුළ නිපද වෙන මොන හරි ශ්‍රාවයන් ඒකේ ඒවල සැර ටිකක් වැඩිපුර එනවා. ඒවා ටිකක් වැඩිපුර කටහරහා එනවා ඉවතට. එතකොට මේ මිනිසුන්ගේ කටවල් ලෝක සම්මතෙන් ගඳයි. නමුත් ඇත්තටම ගඳක් කියලා එකක් නැහැ තමයි. ගන්ධයක් විතරයි තියෙන්නේ. ගඳ සුවඳ කියලා එකක් නැහැ. ඒ හිතලා හදාගත්ත දෙ. නමුත් ඔය ටික දෙන දෙන්නේ බාහිරනේ. ඒ එක එක මිනිස්සු තමන්ගේ අවිද්‍යා තෘෂ්ණා මත තීරණය කරන දේවල්. ඔක ගඳයිද සුවඳයිද කියලා. කෙනෙක්ට ගඳයි කෙනෙක්ට සුවඳයි. දැන් ඕනතරම් ගඳ දේවල් පින්නද මේ කාමයෙන් මුසපත් වුණාට පස්සේ සුවඳ වෙන්නේ නැද්ද? හිතලා බලන්නකෝ. සාමාන්‍ය මිනිස්සු පැත්ත බලාතේ යන්නේ නැහැ. අම්මෝ ගඳයි කියාගෙන. ඒකින තැනටම යනවා නේද? කාමයෙන් මුසපත් වුණාට පස්සේ. වෙනත් දේවල් කියාගෙන. දොයි මට සිංහලෙන් කියන්න බෑ දේශනාවට. ඔබ හිතලා බලන්නකෝ. ඒක අඳ වුණාට පස්සේ පින්වතුනේ ගඳවල ඔක්කොම සුවඳ වෙනවනේ ඊට පස්සේ. බල්ලෝ ළඟින තැන්වල ගිහලා මිනිසු ළඟින්. ඌරෝ ළඟින තැන්වල ගිහලා මිනිසු ළඟින්. කාමෙන් මුසපත් වුණාට පස්සේ. ඒ ස්වභාවයේ තියෙනතනේ. ලෝක සම්මතයේ වැරදිවත් පේන්නේ නැහැ පින්දනේ කාමයේ මුසපත් වුණාට පස්සේ. එදා කාමයේ අන්ධ බව. කාමච්ඡන්දය. ඒක නිවර්ණය. ඒක ගැන පස්සේ කතා කරමු. නම් මම ඔබට කියන්න පින්දනේ කොහොමද ඔබේ හිත රිදෙන්නේ කියලා. මිනිස්සෙක් ඔබට කටගඳයා කියන්නේ. ඔය කිව්වේ මොකක් ගඳයි කියලා ඔබ ගඳයා කියලාද කිව්වේ? නැහැනේ. මේක කටගඳයා කියලා. ඉතින් ඇයි පින් ඔබ ඔය කට ඔබ කියලා ගත්තේ? දවෙනකමට මේ මිතන් ඔන්න ඔබ මැරුණා. හරි? ඔබේ මලගඳ දැන් තියෙනවා. ඔබ ආයේ පෙළ ඉපදුනා. අපි කියමු අපි ක්‍රමයක් හොයාගන්නවා මේ මලගඳ කූල් කරලා ෆ්‍රීස් කරලා තියාගන්න අවුරුදු 30ක් තියාගන්න අපි ක්‍රමයක් හොයාගත්ත කියලා. දැන් ඔබ ආයේ මිනිසෙක් වෙලා ඉපදුනා. ඒ ගමෙන්. හරිද? ඊට පස්සේ ඔබ දවසක දැන් උස් මහත් වෙලා රස්සාව කරලා ඔබ දැනම මෝචරිය වැඩ කරන්නේ. එහෙනම් ඔබේ රස්සාව. දැන් අවුරුදු 30ක් අර මලගඳ තිබෙන්නේ මෝචරිය. කූල් කරලා ෆ්‍රීස් කරලා තියලා තියෙනවා. දැන් ඔබ යනවා මෝචරිය වැඩ කරන්න. දැන් මේ මලකඳ ගේනවා ඔබ ඉස්සරහට. හරි. ඊට පස්සේ දැන් මේ මල දැන් ඒ ඔබේ කලින් අත්බැවේ කය. ඔබ දන්නේ නැහැ. ඔබට කියන්නේ නැහැ කවුරුත්. ඔබ දැන ගන්න කියන්නේ නැහැ. ඔබම කියන්නේ නැද්ද? මේ මනුස්සයා කැතයි නේ. අපි කැතයි කියලා ලෝක සම්බන්ධයෙන් කැතයි. ඔබම කියන්නේ නැද්ද? කැතයි නේ මේ මනුස්සයා. කියනවද නැද්ද? ඔය කතාව ඔබට ඔය කලින් අන්ත වෙදි කිව්වා නම් එහෙනම් ඔබ කැතයි කියලා. දැන් රිදෙනවනේ. ඇයි? දැන් පින්නතුනේ ඔබ කියලා අරන් තියෙන්නේ මොකද්ද? අලුතෙන් හම්බෙච්ච ඔය කය නේ. දැන් අර කලින් කය අතහැරලා අලුත් කයක් අරගෙන දෙනවා ඔබේ කියලා. ඇයි? පරණ කුඩුව අතහැර අලුත් කුඩුව තනාගෙන. දැන් මේක තමයි ඔබේ කුඩුව. ඔයද අලුත් මනුස්ස කුඩුව ඔය දෙන්නේ. දැන් ඕකට නම් කවුරුත් කැතයි කිව්වොත් හොඳ එකක් අහගන්න හම්බෙන්නේ. හැබැයි අරකට කවුරුත් කැතයි කියලා කිව්වට කිසි බාහනක් නැහැ. ඔබත් කියනවා කැතයි කැත නෙමෙයි බලන්නකෝ හැටි විතර. අපර අපි දුන්න කූල් එක ඔන්න දැන් ටිකක් යන්න පටන් ගත්තා ගඳයි. හප්පෝ මේ මනුස්සයෙක් ගඳ. මේ මනුස්සයා මැරිච්ච එකම හොඳ. අන්න ඕ එහෙම කියනවා. තමයි මේ මනුස්සයා ඇඟේ රැලි වැටිලා. අපි දැන් මොකක්ද තුවාල ඇතිද ඇඟේ? ඒ තුවාලෙත් එක්කම තමයි ෆ්‍රීස් කරලා තියෙන්නේ. ඒ තුවාලෙ නිසා ඒ පැත්ත මුළු පැත්තම කුණු වෙලා තියෙනවා. තාම පෝ මේ මනුස්සයාගේ හැටි මේ මනුස්සයාගේ. ඒ මැදේ මේ මනුස්සයාගේ කකුලක් නැහැ. මො කොරෙක් නේ මේ මනුස්සයා. දැන් ඔක්කොම ටික කියනවනේ. මේ මනුස්සයා බඩත් ලොකුයි. මේ වෙන තඩියෙක් නේ මේ මනුස්සයා. මේ බඩෙක් නේ. එහෙමත් කියනවා. අපි දැන් මේ මනුස්සයාගේ ඇස් වපරයි. දැන් මේ කවුරු ගැනද මේ කතා කරන්නේ? කලින් අත්බැවේ ඔබේ කය ගැන නේද කතා කරන්නේ? එ يعني කලින් අත්බැවේ ඔය හිතවිලි પરම්පරාව වැඩ වාසය කරපු කය. ඔය හිත නෙමෙයි ඔය හිතේ මුතුන් මිත්තෝ ජීවත් වෙච්ච කය. දැන් ඔබ දන්නේ නැහැ ඒක. බදයක දන්නේ නැහැ. දැන් මේ කය දිහා බලාගෙන ඔබත් කියනවා මේ වපරෙක් නේ මේ මනුස්සයා. මේ බලන්න මේ වපරයි නේ. දැන් ඔබත් අවමන් කරනවා. සමහර තාමනුස්සයෙක් ඇවිල්ලා කියයි සූසු එහෙම එහෙම කියන්න ඔබ මේ මනුස්සයා බොහොම හොඳට ජීවත් වෙන මනුස්සයෙක්. මේ කොහොම හිටියද? අන්තිම කාලේදී ටිකක් වැඩිපුර මේ රසණී වෙලා මේ වයසට ගිහලා නැමෙ. ටිකක් එහෙම කියන්න බෑ හොඳ මනුස්සයෙක් කොහොම හිටියද? මොන හොඳ මනුස්සයෙක්? වෙන්නේ නැහැ හැටි විතරයි. මේ බඩේ හැටි. ඔය බඩේ කොහොම ඉන්නේ මිනිස්සු හොඳට ජීවත් වෙන මිනිස්සුද? හොඳට කාලා බීලා ඉන්නේද? රස්සේ අදු කමෙන් ගිහිල්ලා. දැන් කවුරු ගැනද ඔය කියන්නේ? අපිදමු ඒ මනුස්සයෙකු උඩ රැවුලත් වාවලා තිබ්බා කියලා. උඩ රැවුල විතරක් වාවලා තිබ්බා. ඔබ කියනවා පේන්නද? සරපාට. දැන් ඔබ ගියත් බැිනම් ඔබට එහෙම මාත්‍රයක්වත් එහෙම හිතුන්නේ නැහැ. ඔබ හරිම අහිංසක මනුස්සයෙක්. හරිම කරුණාවන්ත මනුස්සයෙක්. දැන් ඔබ ওই කයිදියා බල්ල කියන නේද? මේ බන්නේ මනුස්සයා හරි සරපාටයි නේ. ආයේ ජෝරේකට නුනලත් ගහන්නේ නැති. මේ මම ඇඟේ පච්චෙකුත් කොටලා මේ. ආයෙත් අනිවාර්යෙන් රස්ති අදුකාරයෙක් වෙන්නේ. කියනවද නැද්ද? මම කවුරු ගැනද කියන්නේ? දැන් පින් විඳින ඔය කයට ඔබම අපහස කරනව නේද? හැබැයි ඔබ රිදෙන්නේ නැහැ නේ. එහෙනම් කලින් අත්දැවිලි අපහස කරාම ඇයි රිදුනේ? ඔබ කලින් අර කයේ ජීවත් වෙද්දී වෙච්ච කාලේ ඒකට අපහස කරද්දී ඇයි ඔබට රිදුනේ? අපිට මේ කයේ ඔළුවේ කෙස් තිබෙත් නැහැ. මුන් තට්ටෙක් නෙමෙයි බලන්න මේ මනුස්සයා තට්ටෙක් නේ. දැන් ඔබ එහෙම කතා කරන්නේ. ඊස්තර ඔබට තට්ටය කියලා කිව්වොත් ඔබට හිතරි දෙනවා. මේ ඔබටම තමයි මේ. කලින් අත් මේ කය අවුරුදු 30ක් ෆ්‍රීස් කරලා තියලා දෙන්නේ. දැන් ඔබේ මනුස්සයාට නොකරන අපහසයන් නැහැ. ඒ ඇඟ දිහා බලාගෙන කියන දින ඔක්කොම ටික කියනවා. ඇයි දැන් ඔබේ අලුත් ඔබ ගාව දැන් තියෙන දෘෂ්ටිත් එක්ක? මුකොරෙක් මු බඩෙක් තඩියෙක් නේ ගඳේ බෑ මේක ගාව. මේ කලු කලෙක් කලු බුදු අම්මේ බුදුම කවුම කලු පාටම මනුස්සයා. කල්ලෙක් නේ මනුස්සයා. තට්ටෙක් නේ මනුස්සයා. මේ රස්ති අදුකාරයෙක්ද කොහෙද? ඇයි මෙයා තියන් ඉති මෙච්චර කල් විසික් කළා දාන්නේ? අපිටම ඔය අතරේ පින්වතනේ කවුරු හරි අපිට වාර්තාව ගෙනම් පෙන්නනවා. අපි දැන් පෙර අද්දව බලන්න පුළුවන් මිනිස්සේ. ඇයිලා ඔබට කියනවා මේ පොඩි කරුණක් තියෙනවා කියන්න පොඩ්ඩ එන්නක මාත් එක්ක පොඩ්ඩ පැත්තකට කියලා. ඔබේ පෙර අද්දවේ සිහි කරලා කියනවා. ඔබ මෙන්න මෙහෙම 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 මිනිස්සේ ගිය අද්දවේ. මෙන්න මෙහෙම 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 මේ වෙලාව තමයි ඔබ මරණයටපත් වුනේ. ඊට පස්සේ මලකඳ පොලිස් මෝචරියේ ෆ්‍රිජ් එකට දාලා අවුරුදු 30ක් ෆ්‍රීස් කරා. මොකද වෙන්නේ කියලා බලන්න. දැන් ඔබට මොකද හිතෙන්නේ? ඇඟ හිරි වැටෙනවා ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔබට හිතෙන්න ඕනේ නේද මොනවත් මම මෙච්චර කාලෙ මෙයාගෙන කිව්වේ කියලා. දැන් ඔබ ආයේ කයගාට ගිහින් දැන් මොකද්ද කියන්නේ ඇඟ දිහා බලාගෙන? මේ මේ මනුස්සයා නම් බොහොම මේ වැදගත් ඉරු ජීවිතේ මනුස්සයෙක් නේ. ලොබන් දෙන්නේ නේ බොහොම වැදගත් ඉරු ජීවිතේ මනුස්සයෙක්. පේනද මේ? අර උඩු රැවුලත් එහෙම හරි 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 ගැඹිරයි. ඒ තාත්තේ ගාලේම තියෙන ෂුවර් එකද මේ පන්සල ඇසුරු කරගෙන ඉන්නේ ආනන්දරුවන් වහන්සේලා. ඔය කොර වෙලා තියෙන මොකක් හරි මේ අසනීපයක් හැදිලා ඉන්නේ. අය පච්චේ මම අම්මට අම්මට ආදරේ කියලා මේ ගහලා තියෙන බාන කොච්චර අම්මට ආදරේ කරු මොහොතෙන්ද? මොකෝ වෙනස මේ? දැන් මේ දැන් මේ දැන් මොකද මේ දෙන්නේ? දැන් මගේ පෙරත් බවේ කය. මෙතරා කනෙක්ෂන් නැති තිබ්බ නෑ. දැන් අර මනුස්සයා කිව්වට පස්සේ දැන් මේ මගේ කය. දැන් එහෙනම් මෙතර කල් කීපිට කර මොකද කරන්න ඉතින්? එයා මිනිසුන්ගේ කන් වලින් අරගෙන ආයෙ ගිලින් හිතනා නේ? ඒ වචන ටික. ඒ වහගත මිනිසුන්ගේ කන් වලින් ආයෙ ඇදලා අරගෙන ඒ ගිලින් හිතනා නේ ඉතින් මෙතන. ආන් මෙතන මෝඩකමේ හැටි ආ මිනිස් කොච්චර මොඩයිද කියලා දන්නේ මිනිස් නෙමෙයි හිත කොච්චර මේ හිත මොඩයිද දැන් එනවා ඔබ හිතලා බලන්න ඔබට අද කවුරු අපහාස කරනවා නම් ඔය කය දිහා බලාගෙන ඔබට කොහොමද හිතරි දෙන්නේ ඔබට හිතරි දෙන්නේ පින්වතුනි මාත්‍ර කායනුපස්සනා වැඩිලා නැති නිසා නෙමෙයි එහෙනම් කොහොමද භගවතෝ තස්ස ශාවකෝ හමස්මි කියන්නේ ඒකයි කායනුපස්සනාව තියෙන බින්නේ සෝතාපන්නයට සෝතාපන්න කෙනෙක් තමයි කායනපසන බුදු පියාණන් විසින් දේශනා කරන්නේ. ඒක ඔබ සෝතාපන්නයිද නැද්ද කියලා බලා ගන්න පුළුවන් බින්න ඔන්න ඔය වගේ කරුණු ඇසුරු කරගෙන. අවංකව. මොකද සෝතාපන්න වුණාට පස්සේ ඒක කියන්නේ පරප්‍රත්‍ය රහිතයිනේ. එහෙනම් ගුරුවරයෙක් හිටියා නැතා පින්නතුමේ නිවනට යන්න සෝතාපන්නයට වැඩෙන්නේ සතර සතිපට්ඨානෙ. ගුරුවරයෙක් හිටියා නැතා සෝතාපන්නයට සතර සතිපට්ඨානෙ තමයි වැඩෙන්නේ. ඇයි? ඉතින් ඒ කායන අයම් බික්කවෙ මග්ගෝල. එකම මාර්ගය තියෙනවා ගුරුවරයෙක් හිටියා නැත එතනින් එහාට සතර සතිපට්ඨානයේ පූර්ණය තමයි සෝතාපන්න ඵලින් නම් අරිහත් වේ දක්වා සිද්ධ වෙන්නේ එහෙනම් සෝතාපන්නයට උදව්වක් තිබුණා නැත සතර සතිපට්ඨානයේ වැඩෙනවද නැද්ද ගුරුවරයෙක් හිටියා නැත වැඩෙන්න ඕනේ එහෙනම් හතර සතිපට්ඨානයේ නෙමෙයිද කායනුපස්සනාව තියෙන්නේ එහෙනම් කායනුපස්සනාව වැඩෙනවද නැද්ද කායනුපස්සනාව වැඩෙනවනම් කායට කරන අපහාස වලින් සෝතාපන්නයාගේ හිත රිදෙන එක වෙන්න පුළුවන්ද? යන්න 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 යන මාර්ගයේ ඉදිරියට ඔය හිතේ රදෙන ස්වභාවය අඩු වෙන්න ඕනද නැද්ද? අරිහතුන් වහන්සේගේ තමයි සම්මාන පූර්ණ වශයෙන්ම ඔක රිදෙන්නේ නැතුව ඇත්තේ. සමහර අනාගාමී කෙනාට ගොඩක් අඩු ඇති. සමහර ඇත්තෙම නැතුව ඇති. අපි දන්නේ හරියටම කියන්න. නමුත් සෝතාපන්න ඵලෙ ඉඳන් පින් ඉස්සරහට යනකොට ඔය කයට කියන එක දෙයක්වත් ඔබට රිදෙන්න විදිහක් නැහැ. ඒක ඔබට බලා ගන්න පුළුවන් ඔබ කොයි දැනද ඉන්නේ කියලා. හැබැයි ඉතින් මෙහෙමයි. ඔබ ඉතින් කියලා මං ඔය එකක් ගණන් ගන්න. ඔය ඕනකේ කොන එකක් කියයි මං ගණන් ගන්න කියලා ඔබ හිත හදා ගන්නවා. ඒ ඒ ඒ තව මොඩ ගමක් ඒ. ඒ બ્લોක් කර ගන්නවා. ඒ දින બ્લોක් කර ගන්නවා. එහෙනම් මුළු කාමරේම ගඳයි. නහය වහගත්තාම දැන් ගඳ දැනෙන්නේ නැහනේ. ඒ දවල් ක්‍රමයෙන් ගඳ දැනෙන්නේ නැති වෙන්නේ. කෙනෙක්ට ගඳක් දැනෙන්නේ නැහැ අත්‍තරම. එයා ගඳ සුවඳ කියන එක ප්‍රහාණය කරලා තියෙනවා. අවිද්‍යාව ප්‍රහාණය. තව කෙනෙක් නහය අල්ලන් ඉන්නවා. මටත් ගඳ දැනෙන්නේ නැහනේ. මම බොහොම ඉස්සරහට කියලා දෙන්නේ දහමේ. මට ගඳ දැනෙන්නේ නැහැ. බලන් ගියාම නහය වහන් ඉන්නේ. ඔය දෙන්නම එක්කෙනෙක් වගේ වෙනුණාට ඒක නෙන්නේ නේ. ඒ නිසා બ્લોක් කරන් ඉඳලා හරියන්නේ නැහැ පින්තුනි. ඔබ ආවංකවම බලන්න. ඔය කීර කයට කියන දේවල් ඔබට රිදෙනවද කියලා? කාර්යිත කියන දේවල් වලින්. ඔබ වයසයි නම් අපි දුම අවුරුදු 60ක් 70ක් 80ක් විතර වෙලා දැන් මේ කෙස් එහෙම සුදු වෙලා. පපු එහෙම කෙස් තියෙනවා නම් ඒවත් පපු කෙස් නැහැ නේ. පපුේ මයිල් තියෙන. ඒවත් සුදු වෙලා. ඉතින් ඇඟේ පතේ තියෙන මය යන තන සුදු වෙලා. එතන ඔය කන්නඩේ කිසලට ගියාම ඔබට පේනවා නම් දැන් පොඩ්ඩක් තලත් ඇණි වීගෙන ඉන්න කියලා. හිත රිදෙනවද බලන්න. ඔබට හිතනවාද මේ මං වයසට ගිහිල්ලා කියලා? අර දතේ මැල්ලුම් කැල්ල හිරුණාන පස්සේ පින් ඔබට දැන් හරියන්නේ හරිම පීඩාකාරී දෙයක මානසිකව. කවුරු කියන ඕනේ දතේ මැල්ලුම් කැල්ල මේ කොකොකොකොකොකොකො මේක ඔන්න ඔය බෝම්බයක් පත්තු වෙලා තියෙනවා කියලා ඔබට දැනෙන වෙලා තිබ්බනේ ඉස්සර. ඔය බෝම්බයක් ඔය කොකොකොකො ඔය දතේ මැල්ලුමක් කො ඒ මත්තමට ඔබට බලා ගන්න පුළුවන් බින්න ඔබට කායanusasana වැඩිලාද කියලා. ඇයි ගුරුවරයෙක් හිටියා නැතත් සෝතාපන්නන කායanusasana වැඩෙන්න ඕනේ. සෝතාපන්න වෙලා කන්ද ගැහෙන්නේ නැතුව ගියත් කමක් නැහැ. එයාට අරියත් වෙන්න පුළුවන්. අරියත් වෙන්නේ කොහොමද? සතර සත්‍පට්ඨානෙ පූර්ණ වෙලා. එහෙනම් කායanusasana වැඩිලා නෙමෙයිද? වැඩිලා. චිත්තanusasana වැඩිලා නෙමෙයිද? වැඩිලා. වේදනanusasana වැඩිලා නෙමෙයිද? වැඩිලා. ධම්මanusasana වැඩිලා නෙමෙයිද? වැඩිලා. එතකොට එහෙනම් සතර සතිපට්ඨානෙ වැඩිලා. ඒකල කන්ද ගැහෙන්න ඕනේ නැහැ. කන්ද ගැහෙන්න ඕනේ සෝතාපන්න වෙන්න. සෝතාපන්න වුණාට පස්සේ කන්ද ගැහෙන්න ඕනේ නැහැ. කම්බීරටත් පුළුවන් එතනින් එහාට. තමන්ගේ වැඩේ කරගන්න. මොකද අවබෝධ කරගන්න දාමයි දෙපාරක් අවබෝධ කරගන්න දෙයක් නැහැ. දැන් ඔබ හිතලා බලන්න තියෙන ඔය කායට කියන දේවල් ඔබ හිතේ දෙනවද කියලා. ඒක ඔබ බලා ගන්න හොඳ ක්‍රමයක්. සෝතාපන්න වේවා නැතා වේවා පින්න මේ කායට ගහද්දී ඔබට රිදෙනව නම් ඔබට තේරෙන්නද ගොඩාක් පල්ලෙහ මට්ටම ඉන්නේ කියලා. සෝතාපන්න දෙන්නේ නැති කෙනෙක් පැත්තෙන් තියන්නේ. තාමනසට ගහදී ඔබට රිදෙනවා. තේරෙන්නේ නැද ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. එහෙනම් අල්ලපුරට බෝම්බ ගහදී මේ රට ගිනි ගන්නවා. තේරෙන්නේ නැද ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. අති දැවැන්ත ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරෙන්නේ නැද. ඔබට ගහදී ඔබට රිදෙන කියන්නේ නෙමෙයි මේ කියන්නේ. එහෙනම් පින්නේ ඔය කය කියලා කියන්නේ ඔබ නෙමෙයි නා. දැන් කය ඔබ නෙමෙයි කියලා කියන අපි විවිධාකාරයේ හේතු සාධක ඉදිරිපත් කරන්නේ මතකයිනේ. එනෝ මේ කය කියන ඔබ නෙමෙයි නම් පින්තුනේ. නමුත් ඔබට ඔබ කියලා දැනෙනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ. ඒක මෙහෙම වෙන්නේ කොහොමද? අපි ඉස්සරහට යන්නේ. ඒක තේරුම් ගමු. ඔය දැනෙන එක හරි නෑ කියලා මම පෙන්වන්න කරන්න හදා ඉස්සෙල්ලම. ඔබට ඔය දැනෙන එක වැරදි. දැනෙන එක නවත්තන්න බෑ දැනට. තාම මේ නවත්තගන ක්‍රමය කියලා දීලා නෑ. ඒක අපි ඉස්සරහට කතා කරමු. කොහොමද මේ දැනෙන එක නවත්තන්නේ කියලා. හැබැයි දැනෙන එක වැරදි කියලා තේරුම් ගන්න බෑ ඉස්සෙල්ලම. පැහැදිලි මම මේ කියන දේ. දැන් ඔබ හිතන්න උදාහරණයක් ඇරෙයිද? කකුලේ කට්ටක් ඇනලා. මොකද කටුවක් ඇනලා කියලා කකුලේ. එතකොට ඔබ ඇවිදිනකොට ඔබ හිතා ගන්නවා මේ පොළොවේ හැමතැනම කටුනේ. බාන හරි කරදර නේ පොළොවේ හැමතැනම කටු. වැරදිද නැද්ද ඔය හිතන දේ? සම්පූර්ණයෙන් වැරදි. මොකද පොළොවේ හැමතැනම කටු නෙමෙයි පිටින් ඔබේ කකුලේ කටුවක් ඇනලා තියෙනවා. කකුලේ කටුව අයින් කරා නම් හරි. අනතන් තවත් සල්ල කරමු මෙන්න මේ උදාහරණයක් ගන්න. ඔන්න කකුලේ කටුවක් ඇනිලා තිබ්බා. හරිද? කකුලේ කටුවක් ඇනිලා තිබ්බා. අපි කටුව ඇදලා අයින් කරා. හැබැයි තාම එතන අල්ලදි රිදෙනව නේද? එහෙම වෙන්න බෑ. සාමාන්‍ය එහෙම වෙනවනේ. තාම එතන අල්ලදි රිදෙනවා. එතකොට ඔය රිදෙන එක නවතින ටික කාලයක් යනවනේ. ආන් ඒ කාලේ යනකම් ඔබ ඉස්සලා තේරුම් ගන්න එපයි. දැන් මේ රිදෙන්නේ කටුව තියෙන නිසා නෙමෙයි කියලා. දැන් කටුව අයින් කරලා තියෙන්නේ. හැබැයි තාම රිදෙනවා. ඒ කියන්නේ දැන් තුවාලයක් තියෙන්නේ. තුවාලේ තව ටික දවසින් හොඳ වෙයි. ඕන් ඔය අතර කාලයට එන්න කලින් ඉස්සලා කටුව අයින් කරලා ඉන්න ඕනේ. ඒකට ඔබ දකින්න ඕනේ මෙතන කටුවක් තියෙනවා කියලා. ආන් ඒ වගේ පින්විතනේ. ඔබට කාලයක් යනකම් හිතේ මේ කය මම තමයි කියලා. නමුත් ඒ හිතන එක වැරදි කියලා ඉස්සලා තේරුම් ගන්න එපා. අන්න ඒකයි දැන් මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මෙච්චර වෙලා. ඔය මම කියලා හිතුණට ඔය කය මම නෙමෙයි. හැබැයි මම කියලා හිතනවා. ඒතර මම කියලා හිතන එකෙන් ඔබට තියෙන ආදීනව මොනවද කියලා මම මේ කරලා දෙන්න හදන්නේ. ඔබට කලුයි කියලා කිව්වොත් ඔබේ හිතේ දෙනවා. නේ? මිටි කියලා කිව්වොත් ඔබේ හිතේ දෙනවා. විගා කියලා කිව්වොත් හිතේ දෙනවා. තඩිය කියලා කිව්වොත් හිතේ දෙනවා. ආවිදම ඔබට ඇවිදිනවන්නේ නැහැ ගෑල් නමෙක් වගේ. සමාල මිනිස්සුන්ට එහෙම කයවලට හිටලා තියෙනවා. ඒ සබහ ඇති. එහෙම නැහැ කියලා කියන්න ඕනේ නැහැ. මේ ඇත්ත එහෙම තියෙනවා. ඇති. ඒ විපාකවල ඇති වෙන්නේ. සමහර මිනිස්සුන්ගේ කයවල පිටලා තියෙනවා. එහෙම සමහර කාන්තාවගේ කයවල පිටලා තියෙනවා. ගෑනු මේ පිරිමි ගායක වගේ. පිරිමි ලක්ෂණ වැඩිපුර තියෙනවා ඒකේ. අනෙක් කාන්තාවන්ට වඩා. සමහර පිරිමියන්ට ශරීර පිටලා තියෙනවා. ඒ ශරීරවල ස්වභාවය කාන්තා ලක්ෂණ අනෙක් පිරිමින්ට වඩා වැඩි. එහෙම කයවල තියෙනවා. ඉතින් මේ කයක හැටි මිසක් ඔබේ හැටි නෙමෙයි. එහෙනම් දැන් ඔබ පිරිමි කෙනෙක්. නමුත් ඔබේ කය තියෙනවා කාන්තා ලක්ෂණ. එතකොට ඔබට කවුරුද කියනවා? ඒ කාන්තාවකට කියන වචනයක් ඔබට කතා කරනවා. ඔබ දැන් ආ නංගි කියනවා. ඔබ දිහා බලලා. නෑ හිතර දිනවනේ. ඇයි? මොකක් වෙලා නැති නිසාද? මොකක් වෙලා නැති නිසාද? කායන පසන වෙලා නැති නිසා. මොනකයි හේතුව? ඔබට හිතෙනවා මේ මට අපහාස කරා කියලා. අන්න එකයි හිතරි දෙන්නේ. ඔය කවයයි මමයි අතර කනෙක්ෂන් එක තමයි මට. කායර දෙනකොට හිතරි දෙන්නේ. මේ කියන්නේ අර කායට ගැහුවාම දැනෙන වේදනාව ගැන එහෙම නෙමෙයි. ඒ රිදිලා කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. ඒක අර හිතුන වාසට දැනෙනවා. නව කායට කියන වචනයෙන් හිතරි දෙනවා කියලා කියන්නේ පිටින් අතන දැන කරා ඔය මම හැදිලා. මම ඉන්නවා කියලා දැනනවා දැන්. මොකද ප්‍රශ්නේ? බාන්න ඔය කියන යථාර්ථය එහෙම නෙමෙයිද කියලා බෙන් හොඳට තේරුම් ගන්න බලන්න. ඔබේ ඇඟ රැලි වැටිලා වයසට ගිහිල්ලා කන්නාඩි ඉස්සරහ ඉරිලා ඔබ බලනවා අනේ ඉස්සර නම් මගේ ඇඟ මෙහෙම නැහැනේ මගේ හැම සීනිය දුවට තිබ්බේ. අද බලන්නකෝ ඉස්සර පුළුවන් වගේ අද හැමදැනම රැලි වැටිලා කොටුරු කොලේ වගේ බලන්නද? දවඩ හරි අමාරු ඒක දකිද්දි. අම වේල්ලා ගිහිල්ලා මෙයන් දිලච්ච කරවල කැල්ලක් වගේ වේලිද කරවල කැල්ලක් වගේ හරි බර ඔබට හිතෙන දේවල්. ඒතර ඔබට හිතරි දෙනවා නම් මේ වෙලාවට. කායට එහෙම වෙලා නැද්ද? අනිවාර්යෙන් කායට එහෙම වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක්ද? ඒක ප්‍රශ්නයක් නම් අන්න ඒකයි ප්‍රශ්නේ. මොකද ඒක ප්‍රශ්නයක් වෙලා තියෙන හිතර නම් පින්වදින. ඔය හිතර හිතෙනවා දැන් මේ කාය මම කියලා. හැබැයි කාය මම නෙමෙයි කියලා අපි ඔප්පු කරා. මතකද? විවිධාකාරයෙන් ඔප්පු කරා. නෑ අය කියන්න ඕනේ නෑ ටික මතක් වෙන්න ඕනේ. මම කමන්න ගියමුක එක සැර මතකද විවිධ හේතු අපි ඉදිරිපත් කරමු. ඇඟෙන් කැල්ලක් කැපුණට පස්සේ ඔබට දැනනවා දැන් ඔබ අඩු වුණා වගේ. නෑ එහෙනම් ඔබට ඔය කය මම වෙන්න බෑනේ. නැත්නම් ඇඟෙන් අතයින් කරාට පස්සේ ඔබට දැනන මම අඩු වුණා වගේ. එහෙම දැනෙන්නේ නැහැ. එහෙනම් ඔය කය නෙමෙයි ඔබ. තව කෙනෙක්ගේ කයෙන් කැල්ලක් ඔබට බද්ධ කරනවා ඔබට දැනනවා දැන් ඔබ එයා කියලා. එහෙමත් නෑ. සමහර අයගේ බින්නේ දවසකට සැරයක් සතියකට සැරයක් ලේ මාරු කරන මුළු ශරීරයෙන්. එහෙම ගන්න එහෙම ලේ සමහර ලේ තියෙනවා මේ ලේට જાති තියෙනවා ලේ නරක් වුණාම ඒ ලේ අයින් කරනවා කළා අලුතින් ලේ පම්ප කරන්න ඕන එකට ඒක දැන් ඒ ලේ අපි තුමු සම්පූර්ණයෙන් අයින් කළා වෙන කෙනෙක්ගේ ලේ ගත්තා කියලා ඉතින් අපි ලේ දන් දෙන්නේ ඉතින් ඒ ලේ ටික තාංගෙන් ඇඟිදුවත් දැන් අපිට කියනවා මේ මන් දැන් අන්න එකපාරට අන්න දැන් ලේ ටික විද්දලා පස්සේ ඉන්ජෙක්ෂන් එකෙන් මන් දැන් මෙතනම සිරිපාල ඕන්න මන් දැන් සිරිපාල සෝමපාල ඕන්න දැන් සිරි සෝමපාල දැන් සිරි දැන් ඔන්න අනේ මන්ද මන් දැන් හරියටම ෂුවර් නෑ මං කවුද කියලා. එහෙමනම් මෙච්චර නම් මට සිරිපාල වගේ දැනෙන මට දැන් නම් නිකන් සිරිපාලද සෝමපාලද නිච්චියන්නේ. ඇයි සෝමපාලගේ ලේ ටිකක් ගහලා තියෙන ඇඟට? එහෙමනවද? ආයෙනම් මෙන්න මේකට උත්තර දෙන්න බං. පොඩි කාලේ කිරිබිව කාගෙන අම්මගේ. අම්මගේ කිරිබිලා ඒ කිරිවලින් මොකද්ද උනේ? ඔව් බත් කෑවේ නැනේ පොඩි කාලේ. අම්මගේ කිරි තමයි තියෙන්නේ ඇඟේ හැමතැනම දිව්වේ. හවුද නැද්ද? ඒ වගේ තමයි ඔබේ ඇඟ හැදේ දැඩි වෙලා හැදිලා ආවේ. එහෙම නේද? බත් කටයක් කෑවේ නැහැ ඉස්සරම. එහෙනම් ඉස්සර ඔබේ කය වැඩුණ තනි කරම අම්මා දුන්න කෑම ඒ අම්මාගේ කිරිවලින් නේද? ඉතින් ඒක හැදුනේ කොහෙද? අම්මාගේ ඇඟේ. ඉතින් තවත් වෙනත් පටක වගේ තමයි කිරි කියලා කියන්නේ පටකයක්. යම් ශරීරය තුළ හැදෙන යම් 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 දෙයක්. යම් ද්‍රව්‍යයක්. ඉතින් ඔන්නෝයි කියන දේ ඔබේ කයට ආවට පස්සේ දැන් ඔබට දැනනවා ඔබ අම්මා වගේ කියලා. දැන් ඔබ අම්මට කියන අම්ම එනවා කිරි දෙයක් බොන්න කියලා. නෑ නෙහෙම වුණේ නෑ. දැක්කද? එන මේ කය කියලා ඔබ වෙන්න බෑනේ. ඔය ඔබ කියලා කියන්නේ ඔබට දැනෙන දේ පින්නතනේ. ඔබට දැනෙන්නේ මේ මම කියලා මම මේ මම මේ මේ මම මේ. ඔබට දැනෙන ඔබ ඉන්නවා කියලා. ඔන්න ඔයා ගැන මම ඒ කියන්නේ. ඔබට ඉන්නවා කියලා දැනෙන කෙනා ගැන මේ කියන්නේ. ආන්ගේ කෙනා කය වෙන්න බෑ නේද කියලා මම මේ අහන ප්‍රශ්නේ. ඒක වෙන්න බැරි වෙන හේතු මම මේ ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. එහෙම නේද කියලා ඔබෙන් අහන්නේ. මම ඔබට කියනවට වඩා ඇත්තටම ඔබට හිතන්න මේ කියන්නේ. එහෙම හිතලා බලන්න. මට ඕනේ ඔබ තුල මේක වැඩෙන්න. උදාහරණ දෙන්න. තාම ඔබට තව උදාහරණ මතුවලා ඇයි? මේ මානසිකාරය කරන්නේ. ඉතින් අපි තව උදාහරණයක් ගත්තා. ගිය අද්දේ මලකඳ දකිද්දි. ඒ මලකඳන මොකක් කිව්වා කියලා තවගේ හිතරි දෙන්නේ නැහැ. එහෙම වෙන්නේ කොහොමද? ඉතින් ඒ ඔබ නම් ඒ කාලේ. ඉතින් කොහොමද එකපාරට එක වෙනස් වුනේ? එහෙනම් මරණ කන්ද කය ඔබ. ඊටස ඔබ නෙමෙයිද කය? දැන් ඕකද ඔබ? එහෙනම් ඒ කියන්නේ එදා ඒක ඔබද? හෙන්නන්න බෑනේ. එන එදත් ඒක ඔබ නෙමෙයි නේද උතනේ? මොකද එහෙම නැත්තම් කය මැරෙනකොට ඔබට මොකක්ද වෙන්න ඕනේ එහෙනම්? එදා කය ඔබ අද කය මේ අද මේ අද මේක තමයි මම මේ කය තමයි මම එදා ඒකයි තමයි මම. එහෙමනම් ඉතින් කය කැඩෙන ලාවේ මොකක්ද මමට වෙන්න ඕනේ? මමත් කැඩෙන්න ඕනේ. මම කැඩුණාද? නෑනේ. මම කැඩුණා ඔබ අරිහත්නේ. එහෙනම් කය කැඩීමෙන් අරිහත් උන්වහන්සේනම බිහි වෙන්න එපා. එහෙනම් බුදුහාඳුරු පහල වෙන්න ඕනේ නෑනේ මේ ලෝකේ මිනිස්සු මැරෙන මැරෙන මනුස්සයා අරිහත්නේ. එහෙනම් අර ඉස්සර භික්ෂුන් වහන්සේලා ගැලින්ම හිස ගසා දැම්මනම් හරිනේ වැඩේ. මනුස්සක හිස ගසා දැම්මනම් එයා හරිහත්. ඇයි? කය කඩනවා. කය කියලා කියන්නේ මම. එහෙනම් මාත් කරනවා. එහෙනම් හරි. වැඩි ඉවරයි. ඉතින් එහෙම නෑ කියලා දැන් ඔබට තේරෙනද? අපි විවිධාකාරයෙන් සාක්ෂි අරගෙන මේ ඔබට ඔප්පු කරනවා. ඔබට ඔප්පු කරනවා නෙවෙයි, අතන ඔබට හිතන්න ආරාධනා කරනවා. ඉතින් ආරාධනා කරද්දී ඔබ හිතන්න හැබැයි. මතකනේ අහගත්තට මදි. අහන්න ඕනේ. දරන්න ඕනේ. දරනවා කියලා කියන්නේ පින්වදනේ මේක විවිධාකාරයෙන් ඔබ දැන් ගලපන්න ඔබේ හිත ඇතුලේ. ඒතකොට තමයි දරන්න පුළුවන්. නැත්නම් අහගන්නවා අහගන්නවා විතරයි. ඇහුණා ඇහුණා විතරයි. අහගත්තේ දරන්න නම් ඔබ මේක විවිධාකාරයෙන් පින් විශ්ලේෂණය කරගන්න. හිත ඇතුලේ මේක හොඳට ප්‍රොසෙස් කරන්න. ඇත්තම මේ හාමුදුරුවෝ කියපු දේ. ඒ ඇත්තම මේ කය මම නෙමෙයි. එනවනම මම දැනෙනවනේ. ඒක ගැන වරු වෙන්න එපා. අපි ඒක ගැන පස්සේ කතා කරමු. ඇයි එහෙම දැනෙන්නේ කියලා පස්සේ කතා කරමු. ඒක ගැන දැන් වරු වෙන්න එපා. නමුත් ඔය දැනෙන එක කය නෙමෙයි නේද? අන්න ඒකයි මේ දැන් දැනට ඔප්පු කරන්න පෙන්වන්න හදන්නේ ඔබට. ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ. අන්න ඒකට විතරක් දැන්ට තේරුම් ගන්න. එතනින් එහාට දුවන්න යන්නත් එපා දැන්ට. එතනින් එහාට ප්‍රශ්න අහන්න යන්නත් එපා. දැනට. මොකද තේරුම් ගන්න නැහැ කියන්නේ. මොකද සමහරට දැන් මේ දේ කියද්දී ඔබ ගොඩාක් දුර හිතලා ඉවරයි. ඒතර දැන් ඔබ ගිහිල්ලා තව අපි මේ කතා කරන්නේ පළවෙනි මීටර 10 ගැන ඔබ මීටර 500කට ඉස්සරහට ගිහිල්ලා එතන දැන් එතනින් හරිය ගන්න බෑ. දැන් එතන ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා දැන් දේශනාවේ. එහෙම අහන්න එපා. අපි හිංසරයන්. ඒ කියන්නේ ප්‍රශ්නේ එව්වට කමක් නැහැ. නමුත් ඔබ බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රශ්නේ මම දැම්ම උත්තර දෙයි කියලා. මොකද විශේෂයෙන් මේ වෙලාවේ පින්වතුනේ ඔබ හැමෝටම එක අවස්ථාවක් මේ තියෙනවා. ඔබ හැමෝටම එක දේශනාවක් මේ තියෙන. දේශනාවන් දේශනා අපි ආරාමයේ ඕන තරම් කරනවා. එතකොට ඔබට කැමති දේශනාවට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉංග්‍රීසි දේශනාවක් වෙලම යනවා, සිංහල දේශනාවක් ගොනනාවක් යනවා. ඊට පස්සේ ඔබ දානේ අරන්ගෙනදී ආරාමයට එදා දවස ගානේ හැමදාම දේශනාවක් කරනවා. එතකොට ඔබට ඒ ඒ අවස්ථාවේ ඔබට ගැළපෙන දේශනාවක් අහගන්න පුළුවන්කම තිබුණා. නමුත් දැන් එහෙම බෑ. දැනට මේ හැමෝටම එක දේශනාවක් මේ යන්නේ. ඒ නිසා ඔබ හැමෝම දක්ෂ වෙන්න තමන්ට අවශ්‍ය ටික මේකෙන් ගන්න. අරගෙන ඒ කියපු ටික වඩන්න පින්වතුනි. එතනින් එහාට හිතන්න ගොඩාක් දුර හිතන්න ඕනේ නැහැ. එනේ හිතුණාට කමක් නැහැ. හිතලා ඒ ප්‍රශ්න වල ඔබ පැටලෙන්න යන්න එපා. එතනින් එහාට යම් අපි තමයි යම් දුරකට ඔබට ඉස්සරහට ගිහිල්ලා ඔබ එතනින් එහාට තේරෙන්නේ නැහැ. දැන් ඒක ගැන වරු වෙන්න එපා. තේරිච්ච ටික තියෙන. ඒ ටික ආය මනසිකාරය කරන්න. තේරිච්ච පමණින් වැඩේ වෙලා කියලා හිතන්න එපා. මොකද ධාරයට පස්සේ තව කොටසක් තියෙනවා. චරාත. සුණාත කියලා කිව්ව හොඳට අහගන්න. ධාරයට කියලා කිව්ව හොඳට විශ්ලේෂණය කරගෙන දරාගන්න. චරාත කියලා කිව්වේ ආන් ඒක නිරන්තරයෙන් භාවිතා බහුලී කතා කරන්න. ඒක දිගින් දිගටම පින්වෙන තමන්ගේ ජීවිතයේ අත්දැකීම් වලට දාගෙන බලන්න. ඔය සතිය ගත කරන්න ඕන නෝම. සතිය ගත කරන්න ඕන සතියෙන්. ඔය සතියෙන්. හරි. එහෙනම් දැන් අර ගෑනු ළමයි හිතර දුන්නේ ඇයි? ඔයා කැතයි. ඔයා කැතයි කියලා කිව්වයි. ඔයා කළු, ඔයා මහතයි. ඔයා ගඳයි. මම වර කැමති නැහැ. එහෙම කියද්දි එයාගේ හිතර දුන්නේ මේ කය කළුයි. ලෝක සම්මතයෙන් කළු කියලා කියන කැතයි. එහෙනම් කය කැතයි. කය මම කියලා ගත්ත නිසා මං කැතයි. කය මහතයි. ලෝක සම්මතයෙන් මහත කියලා කියන කැතයි. මේක ලෝක සම්මතයේ මිසක් යථාර්ථය නෙමෙයි. ලෝක සම්මතයෙන් මහත කියලා කියන්නේ කැතයි. කය මම කියලා ගත්තාම දැන් කවුද මහත? මම මහතයි. එහෙනම් මං කැතයි. මේ කය ගඳයි. ලෝක සම්මතයෙන් ගඳයි. ඒ කියන්නේ මේ කයෙන් එන ගඳය ගඳයි. ලෝක සම්මතයෙන්. කය කියලා කියන්නේ මම කියලා ගත්තාම දැන් මං ගඳයි. ඒවත් මට ගඳයි කිව්වා. මට කැතයි කිව්වා. මට ගඳයි කිව්වා. දැන් ඉතින් අනනවා. අනේ කවුරුත් මට කැමති නැහැනේ. මං ඉතින් කැතයිනේ. මං ඉතින් ගඳයිනේ. ওই මනුස්සයාට බෙහෙත් කරන්න පින්දුනි අනිවාර්යෙන් දහම කියලා දෙන්න එපයි. වෙන මොකද දුන්නත් වැඩක් නැහැනේ. දැන් ඉතින් සමහර ඔබට ඔහම දරුවෝ ඉන්නව වෙන්න පුළුවන්. මං ඕනතරම් එහෙම දරුවෝ දැකලා තියෙනවා පින්දුනි. පව් ඒ දරුවෝ. සමහර දරුවෝ ඉස්කෝලේ ගිහිලා අධික ලෙස පීඩාවටපත් වෙනවා. ඇයි ඒ දරුවෝගේ ස්වභාවයෙන් ඒගොල්ලන්ගේ ශරීර මහතයි. ඉතින් මොකද කරන්නේ? ලබාව ගන්න හැටනේ. සමහර මිනිස්සුගේ කටවල ලෝක සම්මතෙන් කටෙන් හැම වෙලම ගඳක් එන්නේ. මොකද කරන්නේ ඉතින්? හැටිනේ. සමහර මිනිස්සු මිටි. ඒ ලබාව ගන්න හැටි. සමහර මිනිස්සු කළුයි. ඒ හැටි. නමුත් අපි දන්නවා පින්තුනේ සමහර ළමයි දැන් මේ අපේ ලංකාවට තියෙන මේ ප්‍රශ්නේ දැන් එන්න පටන් ගන්න තියෙන. මොකද ඉස්සර නම් පින්දුනේ කළු සිංහලයි කියලා කිව්වේ මහා අභිමානයේ සංකේතයක් ඉස්සර. නමුත් අද මිනිසුන්ට ඕනලා දෙන සුදු වෙන. ඔක්කොරම ඕනලා දෙන සුදු වෙන. මොකද ඉස්සර මිනිස්සු මේ මහ පොළොවත් එක්ක හැප්පුණේ. මත පොළොතෙන් ජීවත් වෙච්ච මිනිස්සුන්ට බින්නතුනේ හැම කළු වෙනවා කියන එක අහන්න දෙයක් නෙමෙයි. ඉස්සර ගොවිතැන් බත් කළ මිනිස්සු ජීවත් වුණා. ඉතින් එතකොට හැම වෙලාවෙම එළියට පහළට බහැලා ගොවිතැන් බත් කරනකොට දවුවට පිච්චෙනවාම. ඉතින් එතකොට සාමාන්‍යයෙන් කාන්තාවකට හැරෙන්න එහෙමත් වෙලාවක හැරෙන්න මොකද ඉස්සර කාන්තාවත් එහෙම එළියට පහළට බහැලා තමන්ගේ ස්වාමි පුරුෂයාට උදව් පදව් කළා ඇඹුල් අරන් ගිහිල්ලා කමතට කුඹුරට එහෙමද ජීවත් වුණේ. ඉතින් ඒගොල්ලෝ පුළු පුළුවන් ඉදිරිය ගිහිල්ලා උදව් කරා. ඉතින් නමුත් අද ඒසී රූම් වලට හිරවෙච්ච මිනිසුන්ට කම්පියුටර් පිස්සුවස් හිරවෙච්ච මිනිසුන්ට අර එළියට පහළට බහින්නේ නැති නිසා හැම වෙලාවෙම වාහනයක තමයි එහෙම හේන්නේ. දැන් මේකක් අපා ගිනව නෙමෙයි. තමක් නෑ ඔබට ඒ ජීවිතය විපාකෙට හම්බෙච්ච මොනවා හරි සුඛෝපභෝගී පහසුකම් තියෙනවා ඒක පාවිච්චි කරන්න. ප්‍රශ්න නෑ. මේ හිතන විදිහ වැරද්දක්ගෙන මම මේ කියන්නේ. කායික සැපයක් ගැන කතා කරනනේ කායිකට කායට පීඩාවක් දෙන්න කියලා කියනවා නෙමෙයි. එහෙම කරන්න කියන නෙමෙයි මේ. දැන් මේ හැමෝටම දැන් අදින්නම් එළියට බහලා ගිහලා කුඹුරු කරන්න කියලා කියන්නේ නෙමෙයි මේ. ඔබ ඔෆිස් එකේ ජොබ් එකක් නම් කරන්නේ කම්පියුටර් එකක් ගාවලා AC එකක් දාගෙන ඉතින් ඒක කරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් එහෙම කරන්න පටන් ගත්තට පස්සේ පොඩ මොකද වෙන්නේ? අර මෙලනින්, හැම මෙලනින් තියනවා කියේ. ආන් ඒක අපි ඉන්නේ ප්‍රමාණයෙන් අඩු වෙන පටන් ගන්නවා. සාන්ද්‍රණය අඩු වෙන පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? කළු පාට තිබ්බහම පොඩ සුදු වෙන පටන් ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ওই සුදුහම තියෙන්නේ අර ඔෆිස් වල වැඩ කරන මිනිස්සු. වරක් විතරට. හැවෙන ඉඳගෙන වැඩ කටයුතු කරන මිනිස්සුන්ට. ඉතින් මේ මිනිස්සුන්ට ටිකක් මිලමුදලොත් වැඩිපුර හම් වෙනවා. මහ පොළොවත් එක්ක හැප්පෙන මිනිස්සුන්ට වඩා නෝදා ලෝකේ ඒ පැත්තෙන් වැඩිපුර නැඹුරුලා තියෙන්නේ. ඉතින් එතකොට ඒගොල්ලෝ තමයි රටේ ලෝකයේ වැදගත් නැත්තම් යමක්කමක් තියෙන මිනිස්සු බවට පත් වෙන්නේ. ඒතර යමක්කමක් තියෙන මිනිස්සු සුදු මිනිස්සු වෙනවා. අර සුදු මිනිස්සු නෙමෙයි. මේ හැම සුදු මිනිස්සු. පොත්ත සුදු මිනිස්සු. එතකොට ඒ මිනිස්සුම තමයි ලෝකයේ විවිධාකාරයේ දෘෂ්ටි ප්‍රචාරය කරන්න කටයුතු කරන්නේ. ඇයි ඒගොල්ලෝ ගාව තමයි වැඩිපුර මිලමුදල විතර අපේ ගැවසෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඊට පස්සේ ප්‍රචාරය යවනවා මේ සුදුහම තමයි හොඳම. එහෙනම් සුදු මිනිස්සු තමයි හොඳම මිනිස්සු. එහෙනම් සුදු පොත්ත තියෙන මිනිස්සු තමයි ඒක හොඳයි. ඒක තමයි හොඳ ටයිප් එක තමයි ඒක. සුදු පොත්ත. දැන් හැමෝම මේකට තමයි වටිනාකම දෙන්නේ. ඊට පස්සේ ලෝකයේ සම්මතයක් එනවා කළුහම තියෙනවා නම් ඒගොල්ලෝ ඉතින් එච්චර ගණන් ගන්නෑ. ඒගොල්ලෝ අර පල්ලෙහා මට්ටමේ. ඒගොල්ලෝ කැතයි. සමාජයේ කැත මිනිස්සු කියලා ගන්නවා ඊට පස්සේ කළුහම තියෙන මිනිස්සු. ලස්සන මිනිස්සු කියලා ගන්නවා සමාජයේ සුළුහම තියෙන මිනිස්සු. මොකද ඔය කැට් වෝක්, ෆැෂන් වෝක්, ෂෝ අනම් මනම් ඒවා ඔක්කොම කරන්න කවුද? ගමේ ගොවි මහත්තයෝ. එහෙනම් අර ඔෆිස් වල වැඩ කරන අය නේද? ඉතින් ඒගොල්ලම තමයි ස්ටේජ් එකක උඩ ඒ වගේ මිනිස්සුන් ගන නගලා තමන්ගේ જાතිම හැ නගලා කියනවා ඒගොල්ල තමයි ලස්සන කියලා. හරිනේ ඉතින්. ඊට ඔවා ඔය 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 විවිධ ට්‍රෙන්ඩ්ස් එන්නේ කොහෙන්ද? එන්නේ අර යුරෝපීය රටවල් වලින්. ඒ රටවල් වල ස්වභාවයෙන් මේ මිනිස්සු වැඩි ආව නැති නිසා ඒ රටවල් වල. මේ මිනිස්සු ස්වභාවයෙන් ඉතින් ආව නැති නිසා වැඩි ඒ රටවල් වල ගොවි තැන්පත් කරන්න හරි අමාරුයි. මේ පොළොව සරුසාර නැහැ. කොවිතම්පත් කරලා ජීවත් වෙන හරි අමාරු ඒ රටවල. මොකද වැඩි ආව නැහැ ඒ රටවල. සූර්යයා ඇතර කරුණාවන්ත නැහැ ඒ රටවල වලට. ඒ නිසා ඒ රටවල වෙන විදිහට තමයි ඒගොල්ලන්ගේ ආදායම් උපයාස අපයා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා ගොඩක් කලාට කරන්න තියෙන්නේ බීඩමක් ඇතුලේ හිර වෙලා. ඉතින් එතකොට ඇතුළට ගියාට පස්සේ ඉරලි වැටෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසුන්ගේ හැම සුදුයි. ඉතින් ඒ රටවල වලින් තමයි ওই ෆැෂන් අනම් මනම් ඔක්කොම ටික එන්නේ. දේව ආවට පස්සේ දැන් දෘෂ්ටි ගන්න වෙනවා සමාජය. එහෙනම් මේ ලස්සනයි කියලා කියන්නේ සුදුහමට කියලා. සාන කොච්චර වැරදිද කියලා. ඊට පස්සේ මෙන්න මේ ක්‍රීම් හදන මිනිස්සු කළුහම තියන අයට ගාගෙන සුදු වෙන්න. ඕද නැද්ද? මට කියන්න ඔබ ක්‍රීම් ಜಾති අරගෙන ගාල නැද්ද? ඔය කළුහම සුදු කරගන්න කියලා. ඊතර අංකවක උත්තරේ මම දෙන්නම්. ඒ නමින්ම ක්‍රීම් තියනනේ. මගේ නම කියන්න බෑ මේක. නම ඔබ දන්නවනේ. වඩා ප්‍රසිද්ධ ක්‍රීම් જાති තියෙන්නේ. ඒක ගෑවම හැම සුදු වෙනවා කියලා. ඒකට විරුද්ධව ලෝකේ නඩුවත් පැවරුණා පස්සේ. ලොකු අරගලයක් ගියා මෑත කාලෙදී. දන්නවද ඇති විස්තරය සමහරට. මොකද ඒකෙන් කළු මිනිස්සුන්ට ලොකු අපහාසයක් ඒ වුණේ කියලා. මොකද ඒවල ඒ වෙලින්ද දැන් මේ වලට කියා සිටියේ ඔය කළුහම සුදු කරගන්න අපි ගාව තියෙන ක්‍රීම් එකක් කියලා. ඒ කියන්නේ කළුහම හරියන්නේ නැහැ සුදුහම තමයි හොඳ. දැන් අර කළුහම තියෙන දරුවෝ ළමයි අධික පීඩාවටපත් වුණා. මම කියන්නේ මෙන්න ඔබේ දරුවොත් ඇති ඔය වගේ පීඩාවටපත් වෙලා ඉන්නේ. සමහර ඔබේ දරුවා ඉස්කෝලේ ගියාට පස්සේ ඔබේ දරුවත් එක්ක එකට ඉන්න යාළුවෝ කියනවාද අන්න කල්ලි ආවා. සමහර ඒ දරුවගේ හිත අප්‍රමාණව පීඩාවටපත් වෙනවාද කියන්නේ. සමහර දරුවා අඬන නැති ඉස්කෝලේ. අද ඇවිල්ලා ගෙදර අම්මර කියන්නේ මොකද කිව්වල වැඩන්නේ සුදු කරන්නේ. එහෙනම් පින් ඔය දරුවට කරන්න දෙන එකම දේ තමයි මේ දහම දෙන්නේ. විශේෂයෙන් ඔබේ දරුවා ඉගේ හැම ටිකක් වැඩිපුර කළු පාට හුරු වෙනවා. ඒ කියන්නේ හැමෝටම වගේ තමයි. මොකද සාපේක්ෂව ගත්තාම අපි ඔක්කොම කළු පාට හුරු වෙනවා. ටිකක් මේ දහම දෙන්න බින්න තුනේ දරුවන්ට නැත්නම් ওই දරුවා අනන්ත අප්‍රමාණව පීඩාවටපත් වෙනවා. ඊට පස්සේ දරුවා සමහරවල් කියලා සීදිනසා ගන්න. මං කැතයි මං මේ බලන්න මං කැතයි රදවක මේක යව ගන්න බෑ. සමහර දරුවෝ කියලා නානෝ ඇති පින්න 10 15 වතාව සබන් ගගා සුදු වෙන්න කියලා හිතාගෙන. බොරු කියලා මේ හිතන්නේ ඔබ මම මේ කියන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න පින්වදින නැද්ද කියලා. සමහර දරුවෝ ක්‍රීම් අරන් එවලා ගානදි කඩවල වලින්. සමහර ඒ ක්‍රීම් ගහම් පිටින් හැම වෙන ලෙඩ හැදෙනවා. වෙන වෙන අතුරු ආබා දෙනවා. සමහර ඒ දරුවා හිතන් ඉන්නද මම ලොකු වුණාට පස්සේ මම දන්නවා ඒක ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා. ආන්ගේ ඉන්ජෙක්ෂන් එක ගහලා දවසේ හැම ඔක්කොම සුදු පාට වෙනවා. එයා ඒ ලොකු වෙනකම් බලන් ඉන්ජෙක්ෂන් එක ගහගන්න. පින්නේ දෘෂ්ටි තියෙන දෘෂ්ටි කියලා කියන්නේ තනකර මිනිසුන්ගේ ජීවිතයක් අපාය කරන්න පුළුවන් දේවල්. ඔබේ දරුවන්ට වෙන්න පුළුවන් දේවල් මේ කියන්නේ එකක්වත් නැහැ කියලා හිතන්නේම් පා. දැන් ඔබට ඕනලා තියෙන ඔබේ දරුවන්ගේ පිටරට වලට යවන්න. යවන්නකෝ. ඔබ දන්නේ නැහැ පින්නේ පිටරට වල මිනිස්සු සමහර තැන්වල. මේවා ගොඩක් සමාජයේ මේවා ප්‍රසිද්ධිය කියන්න බෑ මේ දේවල්. කියන්නේ මේ දේශනාව කියන්න බෑ නෙමෙයි සමාජයේ ප්‍රසිද්ධියේ කළු මිනිසුන්ට එහෙම අපහාස කරන්න කතා කරන්න බෑ. හිරේ යන්න පුළුවන් වැඩ විශේෂයෙන් ඒ රටවල් වල. නමුත් අප්‍රසිද්ධියේ හැංගිලා මිනිස්සු ඕන තරම් ඒ වගේ දේවල් කරනවා. සමහර කළු මිනිස්සු ළඟින් යන ගමන් කාටවත් ඇහෙන මානේ කවුරුත් නැත්තම් ඒ මිනිස්සයාගේ ඒ පාටට අපහාස වෙන වචනය කියාගෙන යනවා ටක් ගාව. එයාට විතරක් ඇහෙන්නේ. අර මිනිස්සයාගේ හිතේ දෙනවා කඩා වැටෙනවා මේ මිනිස්සයා මානසිකව. විතර බලන්න ඔබේ දරුවෙක් ඔබ යවනවා පිටරටකට ඉගෙන ගන්න. සමහර රටවල සමහර ප්‍රාන්ත තියෙනවා. ඒ ප්‍රාන්තවල ඉන්නේ තනිකර ඔය රේසිස් කියලා කියන මිනිස්සු. ඒ කියන්නේ ඒගොල්ලෝ ජාතිය يعني ඒගොල්ලෝ ජාති කියලා සැලකන්නේ මේ සුදු ජාති, කළු ජාති. එහෙමනේ ඒගොල්ලෝ සැලකන්නේ. ඒගොල්ලෝ කළු ජාති කියන ජාතිය මහා පහත් ලෙස සැලකන මිනිස්සු ඉන්නවා මේ ලෝකෙ. ඉතින් ඔබේ දරුවෝ යනවා ඒ වගේ තැනකට ඉගෙන ගන්න. යුනිවර්සිටි යනවා. මේ දරුවා පළවෙනි දවසේ යුනිවර්සිටි ගිහිල්ලා පින්නේ. එයාලෝ ගහපැති වාඩි වෙන යාළුවෝ. එයා ඔබේ දරුවාගේ වාඩුවක මේ දරුවා යාළුවට නැගිටලා යනවා එතන. ඇයි කියලා වහම් අපි කල්ලෝ හැබැයි වාඩි වෙන්නේ නැන්නේ. දැන් ඔබේ දරුවට මොකක් හිතෙන්නේ? නැදි හේවි. හැබැයි ඔබට මොකුත් කියන්න නැහැ පින්නේ දරුවා. මොකද එයා ඒ දරුවා දන්න ඔබේ දරුවා ඒ රටට යවන්න කොච්චර දුකක් වින්දාද කියලා. ඒ දරුවාට ඕනේ නැහැ ඔබේ හිතට දුකක් දෙන්න. අම්මගේ ඇස්වලට කඳුළු එකතු කරන්නේ දරුවාට ඕනේ නැහැ. ඒ නිසායි පීඩා ඉවසන් ඉන්නව පළවෙනි දවසේ. දෙවෙනි දවසත් ඉවසන් ඉන්නව, තුන්වෙනි දවසත් ඉවසන් ඉන්නව. ඊට පස්සේ ඔහම ගිහිල්ලා බින්නේ දවසක කවුරු හරි ඇවිල්ලා මනුස්සය කෙනෙක් නිකන් ඒ දරුවට ගහනවා. හොයලා බලින්නම්, එයාට ගහලා තියෙන එයා කල්ලෙක් නිසා. නැත්නම් කළු කමක් තියෙන මනුස්සයෙක් නිසා. එහෙම වුණේ බින්නේ මේ මෑතකදී. මතක නැද්ද? මිනිස්සු පෙළපාලි ගියේ මුළු ලෝකයක්ම අනිත් පැත්තට ආන්දෝලනයට පත් වුණේ. මම කියන්නේ ඒ මනුස්සයරේ වෙච්ච දේ හරිද නැද්ද කියන එක නෙමෙයි. විපාක තමයි තියෙන්නේ ධනිකර ඔක්කොම තියෙන්නේ කම්මස්සකෝ මේ කම්මදායද කරපු කර්ම විපාක තමයි අනිවාර්යෙන් අනිත් පැත්තට එන්නේ ඒ වඩා මේ බේරලා දුවල බේරෙන්න බෑ හැබැයි ඔබේ දරුවගේ හිත හදන්න පුළුවන් පින්වතුනි පුතේ ඔයාට ඔයා කළු නෙමෙයි ඔය හැමයි කළු හැම කියන්නේ ඔයා නෙමෙයි කය කියන්නේ ඔයා නෙමෙයි ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් පින්වේ දරුවට පුතේ ඔය කයට විවිධාකාරයෙන් දේවල් මිනිසු කියයි ඔයා ගණන් ගන්න පස්සට පහකට ඔබ මොකද ඔය කියන්නේ ඔයාට නෙමෙයි නිසා මේක ඉවසන් ඉන්නවා කියලා කියන එක කියලා ලොකු වැඩක් නෑ පින්නතුනි. මොකද ඉවසන් ඉන්නේ කොච්චර කියලා කරන්නේ? නෑ බරක් කොච්චර ඉවසන් ඉන්න පුළුවන්ද? ආද ගල්ලන්න කියලා ගලෝ කඩයක් තියෙන උකුඩේ. තව එකක් තියෙනවා. ඔම 10ක් විතර තියෙනවා. දැන් ආදක වේවුලන්න පටන් ගන්න නැද්ද? ඉවසන් ඉන්නවා කියන්නේ කොච්චර කල් කරන්නේ? තව පහක් විතර තිබ්බොත් දඩබලුවන් ගාලා ඔක්කොම කඩන් වැටෙනවා. ඒ මනුස්සයා ගලුවුද? ඔබේ දරුවට එහෙම වෙන්න බැරිද? අමේක කියන බින්නේ ජීවත් වෙන උගන්නන්න ඔය දරුවන්ට. ඒක නම පටන් ගන්නකොටම කිව්වේ. විද්‍යාව ඉගෙනුවා. ගණිතය ඉගෙනුවා. හැබැයි මල ගෙදර එක්කන් ගියේ නෑ. බලන්න. ඇයි මැරෙනවා කියලා කියන්න කැමති නෑනේ? ඇයි කවුද මලේ? ඔය ප්‍රශ්නේ අහුවම ඔබට උත්තර දී ගන්න ඔබවත් දැනන් හිටියේ නැහැ හරි උත්තරේ මොකද්ද කියලා. ඒකයි ඔබ දරුවෝ එකන් ගියේ නැත්තේ. හරිනම් පින්වතුනි ඔය දරුවෝ අරන් යන්න ඕනේ නේද මලකෙදට? ඉලගෙන පුතේ බලන්න. දැන් මේ කයක් මැරිලා. සීයර මොකද උනේ? පුතේ ඔතන තිබ්බේ කයකුයි හිත් පරම්පරාවක්. අවුරුදු 7ක් 8ක් වුණාම පින්වතුනි දරුවටවත් තේරුම් ගන්න පුළුවන්. ඔබ උත්සාහ කරලා බලන්න. අත් අවුරුද්දෙන් සෝතාපන්න වුණා නම් පින්වෙන්නේ මොකෝ බැරි? පුතේ ඔතන කයකුයි හිත් පරම්පරාවකුයි තිබ්බේ. හිත. දැන් තවදුරටත් හිත් පරම්පරා උතන උදා වෙන්නේ වැය වෙන්නේ නැහැ. දැන් ওই හිත් පරම්පරා වෙන කොහෙද උදා වෙලා වැය වෙලා යනවාද? වෙන කොහරි තියෙනවද කියලා හි කිව්ව කමන්න. උදා වෙලා වැය වෙනවා කතන්දර තේරෙන්නේ නැත්තම් දැනට. ඉතින් ඔය කයක් කැඩිලා තියෙන එච්චරයි. අපි පරණ වාහනේ කරන්නේ පුතේ. මේ වාහනේ අපි ඉස්සර දීුවේ මේ පරණ වාහනේ. දැන් අපි මොකෙද්ද වන්නේ? දැන් දුවන අලුත් වාහනේ. ඉතින් අපිට මොකුත් උන්නේ නැහැ නේද? වාහනේනේ කරන්නේ. පරණ වාහනේ කරුණා තාත අලුත් වාහනයක් ගෙනාවා දැන් අපි ඔක්කොම අලුත් වාහනේ පදිනවා. ආන් ඒ වගේ තමයි. ඔය කය තුල ඉස්සර හිත් පරම්පරාව දිව්වා. ආන් ඒ හිත් පරම්පරාවට පුතා කිව්වා 100 කියලා. දැන් ওই කය කැල්ලෙවිලා ඒ හිත් පරම්පරාව වෙන කොහෙද දුවනවා. දැන් වෙන කවුරු කෙනෙක් යාර 100 කියනවා. නැත්නම් පුතා කියනවා. තාරික කාලෙකින් 100 කියයි. ඔන්න ඕකයි පුතේ වදන සිද්ධ වෙන්නේ. ප්‍රේමෙන් දරුවව එක්කන් යන්න වටිනම තනක් නෙමෙයිද? මල ගෙදර කියලා කියන්නේ. තේරුම් ගන්න පින්නේ පොඩ්ඩක් කරුණායි මේ කරුණ. මේකයි සමාජ සම්මතයේ දරුවන් එක්කන් යන්නේ නැහැ. ඉතින් අරන් ගියොත් එහෙම ඔබට හොඳයි එකක් අහගන්න වෙයි ඔබේ ඥාතියෝගෙන් එහෙමනම් ඉතින් කමක් නැහැ තියලා යන්න. හැබැයි මරණය කියන එක වහන්න එපා දරුවෝ. මරණය කියන එක ඇරලා පෙන්නන්න හරියට මරණය කියන්නේ මොකද්ද කියලා. අනේ පුතේ සීය මලාගලදී අම්මයි තාත්තයි දෙන්නම බිම් පෙල්ලි පෙල්ලි අනනවා නම් පින්නේ. ඒක එහෙනම් ඉතින් වැඩක් නැහැ. කොහොමද දරුවර කියලා දෙන්නේ? ඇයි කය කැඩිච්ච එකට ඔබ හිතා ගන්නනේ සීය මලා කියලා තාත මලා කියලා? කයනේ කැඩුනේ. තාත කොහෙද මලේ? හිත් පරම්පරාව කලින් උදා වී වැවී තිබ්බා. දැන් මේ හිත් පරම්පරාව වෙන කොහේ හරි දැනක උදා වී වැවී යනවා. පිරිනවන් පාපුන නිසා තාම කොහේ හරි උදා වී වැවී යනවා. පිරිනවන් තයා නම් ආයේ කොහෙවත් උදා වෙලා වැවෙලා නැහැ. ඉතින් උදා වෙන්නේ නැත වැවෙන්නේ. ඕකනේ සංසිද්ධිය වෙන්නේ. ඉතින් ඔබත් මේ පෙරලි පෙරලි ඔළුව හපහප මේ පොළේ පස් කක අනේ මගේ තාත්තා මලෝ අනේ මගේ තාත්තේ ජීවිතුන් අතර එන්නකෝ අනේ ඒ තාත්තා මාව දාලා ගියේ කියලා පින්න ඔබ අන්නත් දී ඔබේ දරුවෝ එහා පැත්තේ දැන් බලන් ඉන්නව නේද? ආංකම කියනවා මේ විලි ලැජ්ජනේ තියරන් නෙමෙයිද ඔය කරන්නේ? දැන් ඔබල තේරෙන්නේ නැද්ද ඔබේ දරුවෝ ඔබ තියා බලන් ඉන්නේ දරුවා තිකන ගන්න ඕන ඕක තමයි මම කරන්න ඕන කියලා අම්ම මැරිච්ච දවසේ. ඔය දරුවා පොළේ පස් කරන්න නේ බලන් ඉන්නේ දැන්. මහ පොළොවේ ඛනිජ සාරය උරා ගන්න. ඒකයි කියන්නේ පින්නේ. මේ ඔබට කතා කරන්නේ නිර්මල දහම. ඔබ දරන් ඉන්න විවිධ මත මතාන්තර ඇති. පොඩ්ඩක් ඒවා පැත්තකින් තියලා මේකෙන් යථාර්ථයට හිත තියන්න. සමහර මෙයා එකපාරට තේරුම් ගන්න අමාරු ඇති. නමුත් මේක ඇත්ත නම් කොහොමද තේරුම් ගන්න එපැයි? අමාරු කියලා අපැස්සක දාන්න බෑනේ. තේරුම් ගන්න එපා ඇත්ත නම්. ඔබේ දරුවාට මැරෙනවා කියන එක තේරුම් ගන්න අමාරු ඇති. නමුත් ඔබ කියලා දෙනවා නේද දවසක? විවාහක සමත් වුණ නැත්නම් රස්සාව කරන්න බෑ කියන එක තේරුම් ගන්න බෑ තමයි දැනට. නමුත් කොහොම හරි දවසක තේරුම් කරලා දෙන්න එපා. එහෙනම් තේරුම් ගන්න බැරි දේවල් කවදා හරි තේරුම් කරලා දෙන්න එපා. ආන් ඒ නිසා තමයි පින්දු පටන් ගන්නම් කිව්වේ. මේ මරණ ඇතක සෙල්ලම් කරන්න එපා. මොද මරණය කියන එක පින්වතුනේ හැම වෙලාවෙම ඔබේ ළඟින්ම ඉන්නවා. අවසාන වශයෙන් ඔබට වැදගත් කරුණක් කියන්න. ඉවලා වන්න මේක ගැන. ඔය මරණය කියන කේ පින්වතුනේ හරි සුවිශේෂී. ඇත්තටම මරණය කියලා කියන්නේ ඔබට හරිම ලෙන්ගතු කෙනෙක්. ඔබට මතකද? ගියත් බෑ ඔබට මරණය ආපු වෙලාව. සමහරක් වෙලාවට ඔබ හොඳටම වයසට ගිහිල්ලා ඇඳෙන් නැගිට ගන්නව බැරුව වැසිකිලි කැසිකිලි ඇඳේම තමයි ගියේ. කවුරුත් ඔබත් එක්ක කතා කරන්නත් ආවේ නැහැ. හොඳටම දිරාපත් වෙලා හුස්ම ඇදලා දින්න වෙලාවේ හැමෝම ඔබ දාලා ගියානේ. දොස්තර මහත්තයා දාලා ගියා මුලින්ම. වැඩක් නැහැ, මෙයාව තවදුරටත් මැෂින් එකකට ගහලා ජීවත් කරවන්න බෑ. ඒ නිසා කරුණාකරලා මෙයාව අරන් යන්න. නබේ දරුව ටික එක්කන් ආව ගෙදර. ඊරාසේ දරුව ටිකත් ඉතින් දැන් මාසයක් දෙකක් බැලුවා. දැන් ඉතින් අපිට දිගටම මේක කරන්න බෑනේ. අපිට රස්සාව කරනවා, අපි ජීවිතේ දරු පාලක් ඉන්නවා ජීවත් කරවන්න. අපිත් යනවා කියලා ඒගොල්ලොත් ගියා. අන්තිමට නෝනා විතරයි දුරුනේ. මේ නෝනාත් කල්පනා කරනවා ඉතින් මේ මනුස්සයා ළඟ ඉඳගෙන ඉතින් කොච්චර හිටියද ඔච්චර තමයි. රෝස්මරි කදිනක විතරයි කරන්නේ. ඉතින් මාත් ළඟම ඉඳගෙන වාඩි වෙලා ඉන්නේ තේරුම්ම නැහැනේ. ඉතින් මාත් ගිහලා පොඩ්ඩක් ගෙදර වැඩක් පලක් කරගෙන මොකක් හරි දවල්ට කැමරිට හරි වියන්න එපා. එයක් ගියා. දැන් ඔබ තනි වුණා. ඔබට කාත් කවුරුත් නැති වෙලා ඉතින් ඉඳන් ඔබේ ළඟටම ආව නේද කෙනෙක්? කවුද? ළඟින් ඉඳගෙන ඔබට බොහෝ ලෙන්ගතුකම් දක්වන ඔබේ සුමිතුරා සසර පුරාවටම සියල්ලන් ඔබව හැරදාලා ගිය අවස්ථාවලදී ඔබ ළඟටම ආපු ඔබේ කල්යාණ මිත්‍රයා කවුද? මරණය. හොඳට බලන්න. අනෙක් හැමෝම ඔබව අතහැරලා දාපු ගිය වෙලාවට එක්කෙනෙක් එනවනේ ඔබ ගාවට. අපි කියන්නේ මේ අපේ හොඳම යාළුවෝ අපි කොහොමද කෙනෙක්ව නම් කරන්නේ? කවුරුත් මාව දාලා යන වෙලාවට මම කවුරුන් නැති වෙලාවට හැමෝම මාව දාලා ගිය වෙලාවට ඒත් මගේ ළඟින් ඉන්න කෙනා නේද අපි කියන්නේ අපේ හොඳම යාළුවා කියලා. එහෙනම් හැමෝම ඔබව දාලා ගියලා අන්තිමට ඔබ ගාව ඉන්න කෙනා කවුද? ආන්නේ තමයි මරණය පිටින්. සමහර ඔබ ගියත් බෑ බල්ලෙක් වුණා. බලු රංචුවක හිටියේ. කොල්ලෝ ටිකක් ඇවිල්ලා බලු රංචුවටම ගහන්න පටන් ගත්තා. පොළු වලින් ගල් වලින් අනෙක් බල්ලෝ ටික ඔක්කොම CC එකට දුවලා ගියා. ඔබ විතරයි ඉතුරුනේ. දැන් පොල්ලා කරගෙන ගැහුවා පින්නේ මොන්ද ටෝම ගැහුවා. දැන් කකුලත් කැඩලා ඇට කඩු ඔක්කොම කැඩලා දැන් අන්තිම හුස්ම ටික මේ යන්තම් හුස්ම ටික අදින්. වෙන අල් දෙකක් කැඩලා දින්න දැන්. විලාට කුඩු ඔක්කොම කඩලා දින්න. අනෙක් බල්ලෝ ටික පැත්ත බලාද කරවත් එන්නේ නැහැ. රංචු හිටපෙමු. උන්ට බය දැන් උන්ට ගහයි කියලා. ඔය ඔක්කොම ඔබ අතහැරලා දාලා ගියත් අන්තිම වෙන ඔබට ගහපු මනුස්සයා අතහැරලා දාලා ගියත් ආ දැන් ඉතින් ඔකව ඉතින් දැන් මැරණගෙන දැන් කියලා දාලා ගියත් ඒ වෙලාවටින් ළඟට ආපු කෙනෙක් හිටියානේ සෞදායි. හැමදාමත් ඔබේ ළඟින් ඉන්නගෙන ඔබ දුකටපත් වෙලා ඉන්න වෙලාවක කවදාකවත් ඔබව දාලා යන්නේ නැති ඔබ අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවේ හැම වෙලාවෙම ඔබේ ළඟට එන කවුද? කවුද? මරණය. එනිසා බය වෙන්න එපා පින්තුනේ. කවුරු බව දාලා ගියත් ඔබ අන්ත අසරණ වෙලා හිටියත් ඔබ මේ ලෝකේ දුප්පත්ම මනුස්සයා වෙලා හිටියත් ඔබේ ඇඟේ කෑලි බෑලි ඔක්කොම කපලා දාලා තිබ්බත් අන්තිම මේ එක හුස්ම පොතකින් ඔබේ ජීවිතේ අන්තිම රැඳිලා තියෙනවා. ඔය වෙලාවත් පින්තුනේ ඔබ කවුරු දාලා ගියත් ඔබේ ළඟ ඉන්නවා කෙනෙක් මරණය. එනිසා බය වෙන්න එපා. කවදාකවත් තනි වෙලා නැහැ. මරණය ඔබ ළඟමයි. එනිසා තනිකම මාළු මකා ගන්න මරණය ඔබ ළඟින් ඉඳීවි. ඔබට ඔබ ඉන්න තාක්කල් මරණය ඔබ ළඟින්මයි. දවසක ඔබට ඔබ නැති වේ. අනේදාට මරණය එයි ඔබ හොයාගෙන. ඔබ නැහැ. මරණයයි. මෙතන මර කරන්න වැඩක් නැහැ කියලා. මං ආවේ මගේ යාළුවා හොයාගෙන. සසර පුරාට මං ආවා මගේ යාළුවා හොයාගෙන. නමුත් මගේ යාළුවා නැහැ නේද? දැන් යාර කරන්න දැන් නේද? මම හිතලා බලන්න බින්නේ කන්නු ගොඩාක් කතා වුණා විශේෂයෙන් කායන පස්සනාව ගැන. අපි තවත් ඉස්සරහට කතා කරමු. දැන් බලන් ඉන්නවා දැන් ඊළඟට අනේ අපි හඳුනගෙන දැන් වේදනාව පස්සනාව ගැන කියන්නකෝ. නෑ බින්නේ. එහෙම හිතන්න එපා. එහෙනම් අපිට හොඳටම කායන පස්සනාව වැඩිලද්ද? එහෙනම් අපි කාය ඔබ කියලා හිතෙන්නේ නැද්ද? ඔබ දැන් ඇවිල්ලා කවුරුන් මූණට කෙලපාරක් ගියොත් ඔබට ගානක් වන්නේ නැද්ද? කර ඉල්ල ගහගෙන බලන්න. කවුරු එනවා මනසේ ඇඟේ හැපෙනවා. ඔබට නියම මාතෘකාවක් දැනෙන්නේ නැද්ද? ප්‍රශ්නයක් නැද්ද? කාර ඔබට කියනවා ඔබේ ශාරීරික දුබලතාවය අධ්‍යයනය කරලා ඒකට අපහස කරනවා. ඔබට ගානක් වන්නේ නැහැ. එහෙමද? ඔබේ අත කැපුණාම අත කැපිල්ලේ රිදිල්ල විතරයි දැනෙන්නේ. මිසක් ඔබේ හිත රිදෙන්නේ නැහැ. එහෙමද? අන්න එහෙමනම් ඔබට කියන්න පුළුවන් ඔබේ කායන පසන හොඳට වැඩිලා කියලා. ඔබට පිළිකාවක් හැදෙනවා. අන්න හොඳ උදාහරණයක්. පිළිකාවක් හැදෙන වෙලාවක ඔබේ හිත රිදෙනවනะ. ඔබට බයක් එනවනะ. ඔබ කොහොමද කියන්නේ ඔබට මරණන සතිය හොඳට නැත්නම් කායන සතිය කායන පසන හොඳට වැඩිලා කියලා? ඇයි පිළිකාව හැදුනේ කාටද? ඔබටද? කාටද පිළිකාව හැදුනේ? කායටනේ. ඔබට කාටද පිළිකාව හැදුනේ? ඔබට හැදෙන පිළිකාවේ නම තමයි තෘෂ්ණාව. ඒක හැදෙනවා අවිද්‍යාව නිසා. අන්න ඒක තමයි මානසික පිළිකාව. ඔය හැදෙන දෙන කායික පිළිකාව. ඒකට මනස දුක් විඳින්න ඕනේ නැහැ නේද? එහෙනම් හිතලා බලන්න. ඒ නිසා මේ දැන් ඊළඟ එක මොකක්ද කියන එක නෙමෙයි ඔබට දැනගන්න ඕන කාරණා. මේ අහගත්ත ටික වෙනින් හොඳට ජීවිතේ අත්දැකීම් වලින් වඩන්න. දව වයසට යනවා දවසින් දවස. ඔබ ඇඟ රැලි වැටෙනවා, හම රැලි වැටෙනවා, කොන්ද නැවෙනවා. ඉස්සර අත උස්සන්න පුළුවන් මට්ටම නේ අත උස්සන්න බෑ දැන්. ඉස්සර වැසිකිලි දාන්න ඕන කියලා හිතච්ච ගමන් වැසිකිලි ඔබ. නමුත් දැන් වැසිකිලි දාන්න ඕන කිව්වට පස්සේ තව විනාඩි දෙකක් විතර ඉන්නවනේ කවුරැලි ඔබ එකන් එනවා. අර ෆ්‍රේම් එක හකුත් අල්ලු කරගෙන. අපිට දැන් කොහොමද දැනෙන්නේ? ඒක ගැන මානසික පීඩාවක් ඇවිල්ලා තියෙන දැන්. ඇවිල්ලා නම් මේක තව කායන පස්සේ නම වඩා ගන්න. මොකද ඕක තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ නේද? අද ඔබ අතින් එක්කගෙන යනවා වැසිකිලියට. තව ටික කාලෙකින් ඔබ උස්සන් යනවා. ඉතින් උස්සන් යන කවුරේ උස්සන් යන පුළුවන් කෙනෙක් ඉන්න එපා. ඒ ඉන්න එනකන් ඔබට බලන් ඉඳිනව නේද එන ගාවටලා. දැන් ඇඳේ යනවා කක්කචෝ. ඉතින් ඇඳේ මලමුත්‍ර කරගත්තට පස්සේ දැන් ඔබේ ඇඟේ ඒවා ටික ඔක්කොම ගෑවිලා. දැන් ඔබට පීඩාවද? කොහොමද එහෙම වෙන්නේ? තමන්ගේම කක්ක තමන්ගේ ඇඟේ ගෑවිදි තමන්ට පීඩාවයි නම් පිළිඳ කායන පසන වැඩිලා නැද්ද මාත්‍රය? මම මේ කියන්නේ තව කෙනෙක්ගේ වගේ ඇවිදි නෙමෙයි. තමන්ගේ වගේ ඇවිදි තමන්ට පීඩාකාරී නะ. එහෙම වෙන්න බෑනේ. එහෙම වෙනම කාරණා පසන වෙලා නැහැ නේ තව. තව ගොඩක් වඩා ගන්න තියෙනවා. එහෙනම් තමන්ට ඇඳේ අසෝචි පිට වුණා කියලා. ඒක තමන්ට පීඩාකාරී නะ. තමාර ඇයට දාඩි දැම්මමත් ඒගොල්ලන්ට පීඩාකාරී. ආපෝ දාඩි දාලා. පෝ ඉක්මනට නා ගන්නවා. පෝ ඉක්මනට ඔෂධ දාන්න දාඩි දාලා. සමහර අයට තමන්ගේ දාඩියත් පිළිකුල් පින්නතනේ. හිතලා බලන්න. ඇයි ඒකට හේතුව? මේ කාය කියන්නේ මම මට දාඩි දාන්න බෑ. මං කියන්නේ මට දාඩි දානවා. ඒ කියන්නේ කාය මම කියලා නෙවෙයි හොඳටම අරන් තියෙන්නේ. ඇයි කායේ අර සුදු කෙස් රහ කියන වගේ තමයි ඔය. හිතලා බලන්න. තව විවිධ පැති කර ඔසේ කතා කරන්න පුළුවන්. ඔබ ඔබ පොඩ්ඩ ඔබ හිතලා බලන්න දැන් හැමදේම කියන්න තමාරුයි අපි ඉස්සරහට කතා කරමු. මේ විදිහට බලන්න කෙනෙක් කණාලියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මූණ පාට කරන්නේ ඇයි කියලා. හිතලා බලන්න ඔය කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඇයි කියලා හිතලා බලන්න තියෙනවා. ඒ කියන්නේ රූපලාවන්‍ය ශේත්‍රේ ඒ කර්මාන්තයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඇයි කියලා හිතලා බලන්න. බලන්න කොණ්ඩෙට කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා අද. කොණ්ඩේ ලස්සන වුණාම තමන්ට හිතෙනවා තමන් ලස්සන නා කියලා. කොහොමද එමුනේ? ලෝක සම්මතෙන් කොණ්ඩේ ලස්සන කරගත්තා. දැන් තමන් හිතන තමන් ලස්සනයි කියලා. බලන්න කොච්චර මෝඩයිද කියලා ඒ හිත. ඔබ මෝඩයි නෙමෙයි. බලන්න කොච්චර මෝඩයිද කියලා ඒ හිත. මේ මනුස්සයෙක් කියලා කන්නඩේ කිසරාද කියලා මොකද බටයක් අරගෙන තොල්වල ගන්නවා. දැන් යාලි හිතනවා දැන් නම් හරි. දැන් නම් හරි ලස්සනයි. එහෙම හිතෙන්න. ඒ කියන්නේ ඉස්සර මං කොහමද? කැතයි. දැන් ලස්සනයි. මොකේද වෙනස වුනේ? කය. එහෙනම් කයල වෙනස වුණාම කොහොමද තමන් දිදෙන තමන් ලස්ස නැයි තමන් ඉස්සර කැතයි කියලා කොහොමද එන්නේ දැන්? ඒ කියන්නේ කායන පසන වැඩිලා නැහැ. හැබැයි ඇහුවොත් අනාගාමීත් වෙලා. කොහොමද එම් වෙන්නේ? මේ කියන්නේ මේවා ගාන එපා කියලා නෙමෙයි. ගානකේ ප්‍රශ්නයක් කිව්වේ නැහැ නේ. හොඳට තේරුම් ගන්න එක. මං කිව්වේ නැහැ නේ ගානව නම් ඔබට දහම් වැටිලා නැහැ කියලා. මං කිව්වේ ගාලේ වුණාට පස්සේ ඔබට හිතනවා ඔබ ලස්සනයි කියලා. අන්න ඒතරයි පොර දහම් වැටිලා නැති කෙනෙක් කියන්න පුළුවන් ඒ මට්ටමට. ගාන්න කලින් ඔබට හිතනවා ඔබ කැතයි කියලා. අන්න ඒතරයි පින් අප මේ කියන්නේ. ඔබට ඒ මට්ටමට දහම් වැටිලා නැහැ කියලා. ගානවද නැද්ද කියන එක මත නෙමෙයි. ගාන්නේ ඇයි කියන එක මත. හැම වෙලාවෙම පින් චේතනාව වැදගත් නේද? චේතනාවෙන් තමයි පින් මේ සියල්ලම නිර්ණය කරන්න පුළුවන් වෙන්නේ. කරන ක්‍රියාවනෝ නෙමෙයි. කරන චේතනාවනෝ. ඇයි මේ? ඇයි එහෙම කරන්නේ? මොකද හේතුව? එහෙනම් සමහර කෙනෙක් කොණ්ඩේ කළු කරනවා, පාට කරනවා. කොණ්ඩේ පාට කරා කියලා අපිට කියන්න බෑ දහම අවබෝධලා නැද්ද කියලා. එහෙම කියන්න බෑ. කොණ්ඩේ පාට කරන්නේ ඇයිද කියන ප්‍රශ්නේ අහන්න ඕනේ යාගෙන්. එයා කිව්වොත් එහෙනම් ආපෝ ඉතින් මේ සුදු කොණ්ඩේ බාන්න මම කොච්චර කැතයිද සුදු කොණ්ඩේ තියෙද්දි? කොණ්ඩේ කළුවට නැත්තම් පාට කළ දේම කොච්චර ලස්සනයිද? අන්න එයාට නම් මේ මට්ටමනේ දහම තේරෙලා නැහැ. හැබැයි තව කෙනෙක් කියනවා ඉතින් මම වැඩ කරන ආයතනයේ පාරිභෝගිකයෝ එන්නේ තරුණ පිරිසක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ කේස් සුදු වෙලා තිබ්බොත් මිනිස්සු එන්නේ නැහැ ආයතනයට. එහෙම වුණොත් මගෙන් ආයතනයේ පාඩුවක් සිද්ධ වෙනවා. ඒ නිසා මම කොන්නේ පාට කරනවා. හරි කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට කියන්න බෑ ඒක අවිද්‍යාව කියලා. ඒක නන අනෙක් තව කෙනෙක්ගේ අනුකම්පාවට. එනිසා තේරුම් ගන්න. අර දත්තකැසි මල්ලුම් කැල්ලක් එමි ඉරුණාම ඔබ නිකන් දෙලෝ එලෝ මෙලෝ නැතු වෙන්න කම්පා වෙනවා නම් පිටින් පොඩ්ඩක් හේරුම් ගන්න. ඔබ තව සායන්න දහමතුළු ඉස්සරහට යන්න ඕනේ කියලා. මේ කමන්නේ යන්නයි තියෙන්නේ එච්චරයි. මම මේ කියන්නේ බින්ද අපිට වෙච්ච නැති ප්‍රශ්න එහෙම නෙමෙයි. ඔබ හිතනවාද මේ අපි හසෙන් කඩාපත් වුණා කියලා. මේ දහමත් තේරෙන්නේ නැති කාලෙදී මේ දත් දෙක කැසි මල්ලුම් කැල්ලක් කිරුණා කියලා කිව්වහම දෙයි හාමුදුරනේ. හරි අමාරුයි. මුලින් බලන්නේ මල්ලුම කොහෙද කියලා නෙමෙයි වඩිපිට ගෑන් ළමෙක් එහෙම ඉන්නවා කියලා. හරි පීඩාකාරයි. නම පස්සේ තමයි තේරුනේ. මොකක්ද මේ විකාරය කියලා. මල්ලුම් කැල්ල ඉදුනේ මගේ ආස නෙමෙයි දත් දෙක ආස. ඉතින් දතර නැති ප්‍රශ්නයක් මට මොකෝ. දත් කෑ ගහන්න නැන්නේ මේ එන මල්ලුම් කැල්ල හිරුණෝ බුදුහාමෝ මේක අයින් කරන්න කියලා. ඉතින් එහෙනම් මං කෑ ගහන්නේ මොකටද? දතේ ප්‍රශ්නයක් නැ මං කෑ ගහන්නේ. අන්නේ වගේ. දැන් මම හිතුවා මානසිකේ කටක දතක් නරක් වෙලා. ඒ දත අයින් කරන්න වෙනවා. අපි දු ඉස්සරහ ඇන්නේ දතක් කියලා. ඒ දත අයින් කළා. දැන් hina වේදී මේ මනුස්සයා එතන දත නැහැ. දැන් මේ මනුස්සයා පාර බහලා යන්න බෑනේ. හිතලා බලන්න. මේ මනුස්සයා දැක්කම අනෙක් මිනිස්සුන් නිකන් හරි අමුත්ත දෙනවා නේද? ඇයි එහෙම හිතන්නේ? ඔබ ඔන්න හිතලා උත්තර ගන්න බලන්න. ඔබට පුළුවන්ද කියලා ඔබ ඔබෙන් අහලා බලන්න. කටේ ඔය ඉස්සරහ පේන දත් ඇඳ තියෙන උඩු ඇඳේ අය මැද තියෙන දත අයින් කරනවා. කන්න බන්න ප්‍රශ්නය එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔබට කිසිම ප්‍රශ්නයක් නැහැ. කන්න බොන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කිසිම ගැටලුවක් නැහැ. ඔබට මා හිතර කිසිම පීඩාවක් නැතුව, මාත්‍රයක පීඩාවක් නැතුව සමාජයට කියලා පුළුවන් නම් hina වෙලා ඉන්න බෑ. දත් කකුළු පාලා පුළුවන් hina වෙලා ඉන්න කියලා බෑ. ඒකින් ඔබට පේන්නේ නැහැ නේද දතක් නැහැ කියලා. ඔබට මොකක්ද තියෙන ප්‍රශ්නේ? අනෙක් කයට පේන එක දැන් ඔබට හරි පීඩාකාරයි. අයියේ. කයි කාගේද? මගේ. ඒ කියන්නේ කයම මගේ. එහෙනම් කායම තමයි මම කියලා රන් තියෙන්නේ. දැන් මම පහතට වැටෙනව නේද? ඇයි? සමාජය දැන් දෘෂ්ටි දීලා තියෙන්නේ මොකද? දීප්තිමත් දත් දෙපලක්. දත් 32 ලස්සන තියෙනවා. එක පිළිවෙලට ගාන්න, එක උසරට, එක පළලට සුදෝසුදු නේද? කිරි කිරි දත් ටිකක් තියෙනවා. අන්න ඒක තමයි ආශ්වාදයි සැපයි. ඒක තමයි ස්ථාරයි. ඔන්න මෙදී වටනාකම හැදලා තියෙන හැදලා තියෙන හැටි. දැන් ඔබට එහෙම නැහැ. ඔබේ දත් වෙනස් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් මිනිස් මනුස්සයෙක් ඔබව පෙනෙද්දි ඒ ඔබට ප්‍රශ්න නැහැ. ඔබ කට බියන් ඉන්න ඔය ඔබ තනින් ඉන්නලා ප්‍රශ්න නැහැ. නමුත් කවුරුහරි දකි කියලා නේද ප්‍රශ්න තියෙන්නේ. ඔබ කවුරුහරි දකි කියලා නේද ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද කවුරුහරි දැක්කොත් එහෙම ඔබට වටනාකමක් කියලා දෙන තව කෙනෙක්ගේ. තව කෙනෙක් ඔබට කියන කරන දේවල් වලින් තමයි ඔබේ වටනාකම ඔබ හදාගෙන දෙන්නේ. ඒක නෝ හිනමානයි. ඒ කියන්නේ මම මදි තව කෙනෙක් කියලා මාව උස්සලා තියනවා. ඒකට නෑ ජැක්කෙක් කියලා කිව්වා. ඇයිල තව කෙනෙක් ඔබ උස්සලා තියනවා. අන්න ඒතර තමයි ඔබේ හිනමානට පිළියමක් හම්බෙන්නේ. එතකන් ඔබට හරි මදි පුංචි ගමක් දැනෙනවා. මානවින් ඔබ කොච්චර පවුද කියලා. මේ දහම කවබෝධය නැති හිත පිනන කොච්චර පවුද? කොච්චර අසරණයිද පින්වතුනි? කයට දෙන අපහස නැත්තම් කය අපහසයක් නෙමෙයි ඇත්තටම කයේ ඇත්ත ස්වභාවය නෝ කියන්නේ දත් ඇස්සේ මැල්ලුම් කාටද ඔකෙන් අපහසයක් උනේ කොයි දතටද දතට අපහසයක් උනාද අපි තුමු දත් වලට හිතන්න පුළුවන් දත් ඇස්සේ මැල්ලුමක් කියන්නේ ආ මැල්ලුම ඇත්තද ආ thank you ඔච්චරයි මිටි කකුලට කියනවා මිටි කකුල කියලා ඉතින් කකුලේ නැත්ද මිටි කකුල කියන්නේ දික් කකුල කියන්නේ වපරහට කියනවා වපරහ කියලා වපරහ කි මොකක් කියද මම වපරයි තමයි ඔය මොකක්ද ප්‍රශ්නේ එයා දැන් වපරහ දන්නවා එයා වපරයි කියලා. හැබැයි ඔබට වපරයි කිව්වොත් එහෙම. දැන් රිදෙනා නේද? ඒ කියන්නේ මෙන්නේ ප්‍රශ්නේ තියෙන දැනට ප්‍රශ්නයක් නැහැ. කොහෙවත් යන එක ඔබට ප්‍රශ්නයක්. බානෝ හිත කොයිතරම් අසරණයිද කියලා. අයියේ දහම වැටහිලා නැතිකම. අසුත වේද අනවබෝධ දහම අහලා නැහැ දහම අවබෝධලා නැහැ ඔන්න ඔක තමයි මිනිහ අතාරත්තේ අන් ඒ නිසා අද ගොඩාක් කරුණු කතා වුණා දේශනා අනිත් අපි ගණනාවක් හිතන්න පිටින් කරුණ තියෙනවා මේ දේශනාව තුළ. ඔබ එකපාරක් අහලනම් හිතන්න එපා ඔක්කොම තේරුණා කියලා. හත්තම මේ කියනවා එකපාරක් අහලනම් හිතන්න එපා මේ ඔබට ඔක්කොම තේරුණා කියලා. ආයපාරක් අහන්න. තව ඔබට අහන්න වෙලාව අවස්ථාවක් නැතිනම් කියන්න. එතකොට අපි තව අවස්ථාව හදලා දෙන්න උත්සාහ ගන්නවා. අපි ITN සෙට් තියෙනවා. ඒ තැන් වල දැනුවත් කරන්න. මේ සංවිධානය කරන මාතෘරු ඉන්නවා. පුණ්‍යභාරය සම්බන්ධ ඒ අය දැනුවත් කරන්න. එතකොට ඔබට තවස්තාව දෙනවා. මොකද පටිගත කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරලා තියෙනවානේ. ඒ වහන්න තව වෙන ක්‍රම හදලා ක්‍රමවේද ආදි වශයෙන් අපි හදලා තියෙනවා. ඒවා ඔස්සේ හොඳට අහලා බින්න මේක අවබෝධයට ගන්න. මේ ඔක්කොම කරන්න හදන බින්න ඔබ දුකෙන් නිදහස් කරන්න කියලා ඔබට තේරෙන්න ඕනේ නේද දැන්? ඇයි දැන් බලන්න හොඳට තේරුම් බලන්න මේ. දැන් මේ උදාහරණ කන ආව කරන් ඔබට කිව්වේ මෙන්න මේ අවස්ථාවල ඔබ දුකටපත් වේවි. ආන්ගේ දුකෙන් නිදහස් වෙන මේක අවබෝධ කරගන්න. මෙන්න මේ අවස්ථාවල ඔබේ දරුවා දුකටපත් වේවි. ආන්ගේ දරුවා දුකෙන් නිදහස් කරන්න මෙන්න මේ ටික කියලා දෙන්න. නැද්ද? දිගින් දිගටම මේ කරුණු ටිකක් ඔබට ගෙනහැර පැවවා නෙමෙයි. මේ කරුණු කිව්වේ ඇයි? ඔබ දුකෙන් නිදහස් කරන්න. එහෙනම් අපිට තියෙන එකම පරමාර්ථය එකනේ බින්දුවද? ඒක ගැන බලාපොරොත්තු මේක. අපි දුකෙන් නිදහස් වෙන ගමන් ඔබ දුකෙන් නිදහස් කරවනවා. ඒ ඔන්නෝක බින්න ඔබ හොඳට තේරුම් ගන්න. මේ විවිධාකාරයේ විවිධ මිනිස්සු විවිධ මතවාද ගෙනේ ඉතිජයි අපිට විවිධාකාරයේ මිනිස්සු තමන්ගේ මත මතාන්තර ඉදිරිපත් කරයි. මතකගෙන කාලය කිව්වා අපි ධර්ම විකෘති කරනවා කියලා කිව්වා. ඉතින් ඒවා සමාන ඉදිරියට ආයි කියයි. මේ දේවල් කියartifactId බින්න ඔබ බොහොම ඉවසීමෙන් ඒවා තේරුම් ගන්න. ඒ මිනිස්සුන්ගේ බින්නනේ මිනිස්සුන්ගේ අනුකම්පා කරන්න. තමන්ට ඕන දේ ලබා ගන්න බැරුණාට පස්සේ හිතක් කොච්චර පීඩාවටපත් වෙනවද? දැන් මම ඊළඟ සතියක ඔබට පැහැදිලි කරලා දෙන්නම් මේ හිතකට මොකද්ද වෙන්නේ කියලා. ඇයි මේ හිතකට කෝපය කියන එක එන්නේ ඇයි කියලා ඔබට පෙන්වන්න කරලා දෙන්නම් පිටින්. ඇයි හිත ප්‍රකෝපමත් වෙන්නේ? ඇයි මේ හිත කේන්ති යන්නේ ඇයි? ඇයි මනුස්සය බයින්නේ? හිතක් බයින්න නැඹුරුවෙන් ඇයි කියලා ඔබට මතු දවසක පෙන්වන්න කරලා දෙන්නම්. හිතකර පින්නනේ පීඩාවට පත් වුණාන පස්සේ පීඩාව දරාගෙන ඉන්න බෑ. ඇයි ඒ ඉවසීම කියලා කියන්නේ බොහොම ඉවසීම කියලා කියන්නේ මහා ගුණයක් පින්නේ මහා පාරමිතාවක් ඉවසීම කියලා කියන්නේ. කන්ති පාරමිතාව. යම් දවසක පින්නේ ඉවසලා ඉවසන්න ඕන නැති තත්ත්වයට පත් කරගන්න ඕනේ. එතකන් ඉවසන්නයි තියෙන්නේ. ඉවසන්න ඕන නැති වෙනකම්. මතකද ඔබට අපි ඉස්සර කියනවා. ඉවසන්න පුළුවන් වෙලා තියෙන එක ගැන ආඩම්බර වෙන්න. සතුටටපත් වෙන්න. හැබැයි ඉවසන්න සිද්ධ වෙලා තියෙන එක ගැන ලැජ්ජාවටපත් වෙන්න. අරියතුන් වහන්සේ ඉවසන්නේ නැහැ. උන්වහන්සේ ඉවසන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද උන්වහන්සේට කිසිම පීඩාවක් නැහැ. පීඩාව නිවසන්න ඕනේ. දැන් කෙනෙක්ට චූබරක් හැදෙනවා අපි කියන්නේ පොඩ්ඩක් ඉවසන් ඉන්නකෝ අපි ගෙදර යනකම් කියලා. දැක්ක. එහෙනම් පීඩාවක් නේද ඉවසන්න ඕනේ. පීඩාවක් නැත්නම් ඉවසන්න ඕනේ නැද්ද? තව දරුවෙක් ඉන්න වාහනේ යන ගමන් දරුවෙ එක දරුවෙක් කියනවා අනේ අම්මේ මට මූත්‍රා බරයි යන්න ඕනේ කියලා. පුතේ පොඩ්ඩක් ඉවසන් ඉන්න අපි ගෙදර යනකම්. තව දරුවෙක් කියනවා මට නම් එහෙම එකක් නැහැ. ඒ දරුවටත් කියනවා පුතේ පොඩ්ඩක් ඉවසන් ඉන්න කියලා. එහෙනම් ඔල්මා දෙන පින්වලු. ඇයි පීඩාව නැත්නම් ඉවසන්න දෙයක් නැහැ. ඉතින් අරිහතුන් වහන්සේට කිසිම මානසික පීඩාවක් නැති නිසා ඉවසන්න දෙයක් නැහැ. ඔබ ඉවසන්නේ මොනවාද? බඩගින්න ඉවසනෝ නේද? තිබහ ඉවසනෝ බැසිකලි බර ඉවසනවා කැසිකලි බර ඉවසනවා වෙදින ඉවසන දේවල් නැත්නම් මොකරි අත උක් කරලා තිබ්බ බරක් ඉවසනවා උස්සන් ඉන්න වෙලා තියෙනවා සමහර බඩුලික කඩේ ගිහිල්ලා ගෙදර රැංගන ඉවසන් වෙනවා සමහර පොලිමේ හිටගෙන ඉවසන් වෙනවා අපේ වාරේන ක ඉවසන් වෙනවා පොඩ ඉවසන් ඉවසන් වෙන්නේ පීඩාවක් තියෙනවා නේද පීඩාවක් නැති දැන ඉවසන් ඕනේ නැහැ ඒකයි කිව්වේ ඉවසන්න පුළුවන් වෙලා තියෙන කෙන සතුට වෙන නමුත් ඉවසන්න සිද්ධ වෙලා තියෙන කෙන ලැජ්ජ වෙන ඉවසන්න පුළුවන් ඉවසන්න සිද්ධ වෙලා තියෙන කියන ලැජ්ජ වෙන දෙන්නේ දිගින් දිගටම ලැජ්ජ වෙන. අන්න ඒකයි බුදු පියාණන් දේශනා කරන්නේ කාන්ති පරමං තපෝතිතික්කා කියලා. ඉවසීම පරම කරගෙන තපස වඩන්න. මොකද තපස වැඩිවේ නැත්තම්, ඒ කියන්නේ මේ කෙලෙස් තප කරගත්තේ නැත්තම්. ඉවසීමේ සීමා පැනපු දවසට ඔබේ අතින් ලොකු වැරදි වෙන්න පුළුවන්. මොකද හැම කෙනාටම ඉවසීමේ සීමාවක් තියෙනවා. ඉවසීමේ සීමාවක් නැත්තේ ඉවසන්නේ නැති අයට. හොඳට තේරුම් ගන්න කියපු කාරණා. ඉවසීමේ සීමාවක් නැත්තේ ඉවසන්න ඕනේ නැති අයට. ඒ කියන්නේ අරිහතුන් වහන්සේට ඉවසීමේ සීමාවක් නැහැ. ඇයි ඒ? ඉවසනවා කියලා එකක් උන්වහන්සේ කරන්නේ නැති නිසා. අන්න ඒක. නැහොත් එතන මෙහා පැත්තේ පින් උතන හැමෝටම දරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ආනේ දරන්න පුළුවන් සීමාව. ඇතුළේ විතරයි තියෙන යාර ඉවසන්න පුළුවන්. ආන් ඒ සබු තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔබ මහණෙනි ඉවසන්. ඉවසීමේ සීමාව නැති කරගන්න යම් දවසක කටයුතු කරගන්න තාක්කල්. තප කරගන්න කිලුනේ අන්න ඒක. ඉවසීමේ සීමාව ඉවත් කරගන්න. ඒ කියන්නේ අරිහත් වෙන. ඒකයි කිව්වේ නිබ්බානම් පරමං කියලා. නිවන සාක්ෂාත් කරගන්න. එතකොට ඉවසීමේ සීමාවල් නැහැ. ඒ වැට කඩුළු ඒ ඔක්කොම ගැලවිලා යනවා. දැන් කොච්චර දිවසන්න පුළුවන්? එහෙම වචනයක් නැහැ. ඒ භාෂාව ඊට පස්සේ. අරියතුන් වහන්සේ කොච්චර දිවසන්න පුළුවන්? මේ ප්‍රශ්නේ තේරුම ගන්න මේ ප්‍රශ්නේ. ඒක හරිනේ අරියතුන් වහන්සේ කොච්චර තරහ ගියට පස්සේ තුන් වහන්සේ ගහන්නේ කාට හරි. තේරුම නැති ප්‍රශ්නේ නේ. මේ ප්‍රශ්නේ අහලා වැඩක් නැහැ. මොකද අරියතුන් වහන්සේ තේන්ති යන්නේ නැහැ නේ. එහෙනම් අරියතුන් වහන්සේ කොච්චර දිවසන්න පුළුවන්? තේරුම නැති ප්‍රශ්නේ. ඉවසීම කියන එක අරියතුන් වහන්සේට අදාළ දෙයක් නෙමෙයි. මේ කියන්නේ මානසිකව කායික ගැන නෙමෙයි. අරියතුන් වහන්සේලාත් කායිකව ඉවසන බැරි විදිහට උන්වහන්සේට කාන්ත දෙයි තමයි. හැබැයි මානසිකව එහෙම ප්‍රශ්නයක් නැහැ. අරියතුන් වහන්සේලාත් බඩේ අමාරු ඉවසන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ කියයි මට මේකට බෙහෙතක් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ සමහර මේක සත්කමක් කරගන්න ඕනේ. මේ හරි වේදනාකාරී මේක බැරිද අපිට ගලවලා ඉවත් කරන්න මේ පීඩාව දෙන කැලල කොරස. එහෙම කියයි. මානසිකව මාත්‍රයක්වත් ප්‍රශ්නයක් නැහැ උනස. කරන්න පුළුවන් දෙයක් නම් කරගන්න කායික. එහෙනම් විවිධාකාරයේ පින්න මිනිස්සු විවිධ අවස්ථාවලදී තමන්ගේ අභිමතාර්ථයන් විශ්ව සිද්ධ කරගන්න බැරි වුණාම ප්‍රකෝපයටපත් වෙනවා, කම්පාවටපත් වෙනවා. ඉතින් අපිට ආරංචි මේ දවස්වලත් පොඩ්ඩක් එහෙම ටිකක් පිරිසක් කලබල වෙලා ඉන්නවා. පින්න ඔය හැමෝම හරිම අහිංසක මිනිස්සු. මිනිස්සු අහිංසකයි පින්නේ කොහොමද? දරුණු මොනවාද? දෘෂ්ටි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි. අවිද්‍යාවයි තෘෂ්ණාවයි ඒ මිනිසුන්ම කරන හරි ඒ මිනිසු දන්නේ නැහැ. ඒ නිසා තමයි යම් දවසක පින්විතේ හිතලා බලන්න ඇත්තරම මිනිස්සේ අරියතුන් වහන්සේ නමකට අපහාස කරනවා. ඔබ හොඳටම තේරුම් ගන්න කාරණා නේද පින්විතේ? ඒ මිනිස්සේ හරි පව් කියලා. ඒ මිනිස්සේ දන්නේ නැහැ නේද පින්විතේ? අවිද්‍යාව තෘෂ්ණාව ඒ මිනිස්සේ දැන් කරන ටික නිසා මතුවට මොන වගේ ආධින විඳින වෙනවද කියලා. එහෙනම් මේ මනුස්සයා රැවටිලා නෙමෙයිද ඔය ඉන්නේ? එහෙනම් පව් නැද්ද? තමන්ගේම හිතේ හටගත් අවිද්‍යාව තෘෂ්ණාව නිසා මේ මනුස්සයා පීඩා විඳින තරම මෙච්චරයි කියලා මේ මනුස්සයාට තේරෙන්නේ නැහැ. මොකද දැන් අපහාස කරනවා, එයා හිතනවා මේ මනුස්සයාට හිතුණාට එයා හරි කියලා. මතුවට ඕකේ අප්‍රමාණ ආධින විඳින සිද්ධනා නේද? අරියතුන් වහන්සේ ඕකේ ආධින විඳින සිද්ධන්නේ නැන්නේ. අර අපහාස කරන මනුස්සයාට ආධින විඳින සිද්ධන්නේ. අරියතුන් වහන්සේ මේක දකිනවා. ඒ නිසා උන්වහන්සේ අනුකම්පා කරනවා. පුළුවන් නම් ඒ මනුස්සයා උදව්වක් කරනවා. බැරි නම් පුළුවන් කාලෙක උදව් කරගන්න කියලා ඒ මනුස්සයා ආශිර්වාද කරනවා. ඉතින් අපිත් ඔන්නෝම තමයි ඉන්න ඕනේ හැමදාටම. මෙතුවක් කාලයක් ඔබත් අපිත් කවර කවදාකවත් පින්දුනේ අපිට කිසිම දෙයක් කවුරුත් කිව්වා කියලාවත්. අපි මොන දහම් විකෘති කරනවා කියලා කොටසක් කිව්ව කාලයක් තිස්සේ. තව මොන මොන විකෘති කරනවා කියලා ඉස්සරහට ගියද දැන් අපි NGO කාර්යය කියලා කිව්ව කාලයක්. අපි ඊට පස්සේ කතෝලික සභාවට කත්ත දිනවා කියලා කාලයක් කිව්වා. තව ඒ විවිධාකාරයේ දේවල් කියයි තියෙන අනාගතයේ. ඔයක දෙයකින් දත් පින්වතුනි. අපි සැලෙන්නේ හොඳ නැහැ. අපි ඇදහැ බල්ලා අප්‍රමාණ එමිසුන් අනුකම්පා කරන්න ඕනේ. මොකද දැන් ඔහොම කියන අය දන්නේ නැහැ ඔය කියන වලින් පස්සේ මොකද වෙන්නේ කියලා. එන අනුකම්පා කරන්න ඕනේ නැද්ද? ඔය නොදරුකමට නෙමෙයිද පින්වතුනි ඔහොම කරන්නේ? නොදන්නාකමට. පොඩි දරුවෙක් ඇවිල්ලා අම්මට කකුලෙන් පාරක් ගහද්දී අම්මා හොඳටම දන්නවා බිනේ අම්මයි කකුලෙන් පාරක් ගහුවොත් මේ දරුවා උඩින් ගිලා කිලෝමීටර් ගාණක් ඈතින් තමයි දරුවා බිම වැටෙන්නේ කියලා. නම කවදාකද එහෙම ගහන්නේ නැන්නේ? ඇයි අනුකම්පාවට? මේ දරුවා නොදන්නවත් කමටයි මේ කරන්නේ. මේ දරුවා අම්මට ගහලා අම්මට ඒ දරුවාට හරි සතුටුයි දැන්. හරි මං දුන්න අම්මට හොඳ පාරක්. අම්මට රිදෙන්න දුන්නා කියලා දරුවා හිතන් ඉන්නේ. ඒ දරුවගේ කකුල රිදෙනවා හොඳටම. ඒ නිසා අම්මම තමයි ගිල්ලේ දරුවගේ කකුලට බෙහෙත් දාන. අම්මට දැනෙලවත් නැහැ. ඒ පොඩි එකා ගැහුවද කියලා. ඔබත් අන්න එහෙම ඉන්න ඕනේ කියලා. අරිහතුන් වහන්සේ කියලා කියන්නේ මේ මුළු ලෝකෙම අම්මා කෙනෙක්. මේ මුළු ලෝකෙම තාත්තා කෙනෙක්. ලෝකයා කොච්චර දේවල් කරත් හරියට අර දරුවෝ කොච්චර අදන්තයෙන් කරත් දෙමාපියන්ට. දෙමාපියන්ට ඒක රිදෙන්නේ නැහැ. ඒක රිදෙන්නේ නැහැ. දෙමාපියෝ හැම වෙලාවෙම බොහොම අනුකම්පාවෙන් බලන්නේ ලෝකයා දිහා. අප්‍රමාණ මෙත්තාවකින් කරුණාවකින් මුදිතාවකින් උපේක්ෂාවකින් එනවින් මේ කාලෙන් කාලට විවිධාකාරයේ මිනිස්සු අසත්පුරුෂයන්ගේ බහට ලක් වෙලා අසත්පුරුෂයන්ගේ ග්‍රහණයට ලක් වෙලා අවිද්‍යාවේ මුලාවට පත් වෙලා තෘෂ්ණාවේ මුසපත් වෙලා ඔබට අපිට මගවරණ භික්ෂුන් වහන්සේලාට දහමට නිග්‍රහ කරයි මහා සංඝරත්නයට අපහාස කරයි ඔය එක තැනකදීවත් ඔබ එකට කම්පා වෙන්න එපා තේරුම් ගන්න ඒ මිනිස්සුන්ගේ අසරණකමටයි ඒ කරන්න කියලා හිතේ ඇතිවෙච්ච පීඩාව ඉවස ගන්න බැරි වෙච්ච තැන ඒ පීඩාව කොහෙන් හරි පිට කරන්න ඕනේ ඒ විස්තරය අපි පස්සේ වෙලාවක උඹට කියලා දෙන්නම් කොහොමද ඒක වෙන්නේ කියලා කේදලේ රත් වුණාට පස්සේ අර ඇතුලේ පීඩාව එකතු වුණාට පස්සේ වීදනේ එකතු වුණාට පස්සේ කේදලේ මොකද කරන්නේ කෑ ගහනනේ අයියේ රත් වෙලා හොදා වෙන්න බිකට ඇතුලේ රත් වුණාට පස්සේ ඒ ඇතුලේ ශක්තිය කොහෙන් හරි පිට කරන්න එපායි ගොඩක් වෙලාවට ලේසිම ක්‍රමය තමයි ශබ්දයේ විදිහට පිට කරලා දාන්න නැත්නම් කොහෙද පෝස්ටර් එකක් ගහනවා නැත්නම් මොකරි ප්‍රචාරයක් කරනවා මේ එන්ජිඔ කාර්යය පන්නා දමව දහම විකෘති කරන අය පන්නා දමව ආදිවාසීන් මේ හැපිනේ මේ කේතලේ ඌ කියද්දි ඔබ කියලා කේතලේ පයින් පාරක් ගහනවා එම්බා කේතලේ බොල මොකටද කෑ ගහන්නේ මම උඹට රතුරත් කරන කිව්ව විතරයි නේ කෑ ගහන්නේ එහෙම කියන්නේ නැහැ නේද කේතලේ ඇයි ඔබ කේතලේ ස්වභාවය තේරුම් ගන්න නැද්ද තියෙන්නේ අන්න පුතේ අර කේතලේ වතුර ටික රත් වෙලා ගිහලා හින්තර එක ඕෆ් කරලා වතුර ටික දාගෙන ඉන්නකෝ කියලා පුතාර කියනවා මිසක් කේතලට පයින් පාරක් ගහලා ඉන්න කියලා කියන්නේ නැහැ ඒ කේතලේ දින්නේ කෑ ගන්න පීඩාව ඉවස ගන්න බැරියෝ කියලා. නින ඔබත් මොකද දාන්න ඕනේ මිනිස්සු ඔහොම කියද්දි. අනුකම්පා කරන්න. අනුකම්පා කරන්න. අපිට කවදාකවත් වෙන අපිට බයි නැට අපි බයි නැණ ඉස්සත්. අපිට දොස් කියනවා අපි දොස් කියන්නේ නැහැ ඉස්සත්. අපිට ගහන්නේ නැහැ අපි ගහන්නේ නැහැ. එකම දෙයක් කියලානවා අපේ වැඩේ කරගෙන ඉවරනකම් අපිට පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්න. ගහන්න නැතුව. මොකද ගැහුවාම තුවාල වෙරිදෙන රිදෙනවනේ. ඒකයි. බැන්නර නම් කමන්නේ කොච්චර බැන්නක් කමන්නේ චුට්ටක් ගහන්න නැතුව ඉන්න වැඩේ කරලා ඉවරනකන් ඊට පස්සේ ගුරුවරු කියනා වගේ තම්බගෙන කෑවක් කමන්නේ එච්චර අපි ඉල්ලන්න තියෙන මේ ලෝකේ මොකද ඒකට තවත් හේතුවක් තමයි අපි මේ ලෝකෙට කරපු අවඩ සාධාරණකම් මෙච්චරයි කියලා කියන්න බෑ මේ ලෝකෙට බින්නේ මම නොකරපු නිඳාවක් අපහාසයක් නැතුව ඇති මේ ලෝක සත්‍යයට මං නොකරපු අසාධාරණයක් නැතුව ඇති මේ ලෝක සත්‍යයට එහෙනම් පින් අනිත් පැතර ඕවා එනවා කියන එක අහන්නත් දෙයක්ද මම කරපු දේවල් නම් මට එන්නේ එහෙනම් මනුස්සයෙක් මට කියනවා මෝ එන්ජිඔ කාර්යයක් දහම් විකෘති කරන එක ඔය මම්ම කියපු කතාව නෙමෙයි අනිත් පැතර මට එන්නේ තැපැලෙන් හරින තැපැලෙන් එහෙනම් මම ප්‍රකෝප වෙලා හරිනවා නම් මං යවපුලිම මට ආපවෙන්නේ මේක ලියුම් කාර්යයට අපි කවදාකවත් බයින්නේ නැහැ නොමෙ හොඳට තේරුම් ගන්නම් පින්නේ. ඔබේ දහම් ආපදේ අපි බලන්නේ ඔන්න ඔතනින්. අපි හැරි කැමතියෝ ඉඳලා හිටලා ඔයගේ දේවල් වෙනවට. මොකද ඒ වෙලෙන් අපිට බලා ගන්නලා ඔබේ දහම් ආපදේ මොකද්ද කියලා. ඔබ අපිට අපහස වෙන විදිහට එහෙම කටයුතු කරන්න එපා. අපිට නම්බුවක් වෙන විදිහට ඔබ ජීවත් වෙන්න ඕනේ පින්නේ. බොහොම වැදගත් වෙනස විදිහට. අපි ඔබ ඇසුරු කරන්න කැමති ඔබ වැදගත් වෙනස නිසායි. ඔබ අපව ඇසුරු කරන්න කැමති අපි වැදගත් වෙනස නිසා අපි හැම විශ්වාස කරනවා. ඒ නිසා අපි හැම වැදගත්කම රින් පින්නේ. වැදගත් මිනිස්සු. අර කතාව කියන්නේ බල්ල බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ කියලා. ආන් ඒ වගේ වැඩගත් මිනිස්සු බින්දිනේ කොච්චර නොවැඩගත් මිනිස්සු වෙන නොවැඩගත් මිනිස්සුන්ට වඩා අර අසරණ වෙච්ච මිනිස්සු ඇවිල්ලා තමන්ගේ පීඩාවල් වැඩගත් මිනිස්සු හරහා පිට කරන්න උත්සාහ කරන වෙලාවට ඒ වැඩගත් මිනිස්සු කම්පා වෙන්නේ නැහැ ඒ වුණාට අනුකම්පා කරලා කරන්න පුළුවන් උදව්වක් කරන මිනිස්සු නිසා වෙන කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ අන්න ඔබත් බින්දිනේ විශේෂයෙන් මේ වගේ කාලවලදී මිනිස්සු එහෙම පොඩ්ඩක් ප්‍රකෝප වෙද්දී ඔබට ඔබ කම්පා වෙන්න යන්න එපා මිනිස්සු විවිධාකාර දේවල් ෂෙයා කරයි සමාජ මාධ්‍ය ජාල හරහා අන්තර්ජාලය හරහා අන්තර්ජාලේ නැති දේවල් නැහැ නේ පින්නේ ඔක්කොම කුණු කන්දල් ඔක්කොම දිනනවා ඕකේ. ඒක ඔබ කම්පා වෙන්න එපා. ඔබට ඒවයි විවිධ ෂෙයා කරලා පෝස්ටර් ඒවයි බැනර් ඒවයි Facebook ද WhatsApp ද ආරයක්ද මේ ඇද්ද ඔක්කොම ටික ඒවයි. ඔබ එකකටත් පින්නේ මේ කම්පා වෙන්න එපා. බලන්නකො මේ ගුරු හාමුදුරන්ට කියන දේවල් මේ මිනිස්සු බුදු අම්මෝ මෙහෙම කියනවද? නෙමෙයි. ඇයි එහෙම කම්පා වෙන්නේ? ගුරු හාමුදුරන්ට කියපු දෙයක් නැහැ පින්නේ ඔතන. ඒ ඔබේ හිතේ දිලා තියෙන දේ නේ ඔබේ අවිද්‍යාව තෘෂ්ණා නිසා. අපිට තියෙන ප්‍රශ්නේ ඔබේ හිතේකින් විදිරිච්ච එක. අන්න ඔබ තමයි ඔබ තමයි අපිට අපහාස කරන්නේ. මේ මිනිස්සු නෙමෙයි. මොකද මේ මිනිස්සු බනහන්නේ නැහැ. බනහන්නේ නැති මිනිස්සු එක්ක අපිට අපහාස කරා කියලා ප්‍රශ්නයක් නැහැ. බනහන ඔබ ඒවට කම්පා වුණාම දැන් පින්නන්න එක තමයි අපිට ලොකුම අපහසුයි. අසලෝක දහම ඉස්සර ඔබ කම්පා වෙනකොට ඒක තරම් අපිට ලොකු අපහසයක් නැහැ. ඒ නිසා ඔබට විතරයි අපිට අපහස කරන්න පුළුවන්. එහෙම කරන්න එපා. කොහොමද අපහස කරන්න පුළුවන්? අපි ගැන විවිධ කතන්දර මිනිස්සු හදාද කියද්දි, අපිට එන්ජිඔ කාර්යයක් කියද්දි, අපි දහම විකෘති කරනවා කියලා කියද්දි, අපි මෙහෙ ඇතුලේ කාන්තාව තියන් ඉන්නවා, විවිධාකාර දේවල් කරනවා, අපි විවිධාකාරයේ ගැළපෙන දේවල් කරනවා, ඔන්න ඔයගේ දේවල් කියද්දි තින්නේ ඔබ ඒවට කම්පා වෙනවනම්, ඔබ ඒවට කලබල වෙනවනම්, ඊට ඔබ පිළිසක් වාගෙන ඉන්නේ යන් 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 ඒගොල්ලෝ හොඳ පාඩමක් කියලා දෙමු. අපිට පෝස්ටර් ගන්න අවිත් පෝස්ටර් ගහමු. අපිට වැන්නොත් අවිත් බයිමු. අපිට ගහනොත් අපිත් ගහමු. ඔබ ඒ වගේ නම් පින්වතුනි, ඔබ තමයි අපිට අපහාස කරන්නේ. කරුණාකර අපිට අපහාස කරන්න එපා. අපිට නම්බුවක් වෙන ජීවිත වෙන. අපිට ආඩම්බරයක් වෙන ජීවිත වෙන පිළිගන්න. ඒ කියන්නේ ඔබේ වැදගත්කම රැකගෙන ජීවත් වෙන. දසකුසලයට මාත්‍රයකට හිත තියන්න නැන්න එපා. තව කෙනෙක්ට හිංගි හිංසා කරන්න නැන්න එපා. ඒක නා මොනවා කරත්. බයින් නව දනු මහ ගන්න. ගහන්න නව දුල බේරේ. පුළුවන් තරම් දුල බේරේ. ගහන්න එන්න එපා. මං කියන්නේ ගුටි ගන්න කියලා. ගහන්න නව දුල බේරේ. වැඩේ කරගන්නකම්. ඔන්න ඔකයි කරගන්න. ඒ නිසා ඒකත් පොඩ්ඩක් හොඳින් හිතේ තියාගන්න. ඒ වගේම ඔබ අපි හැමෝටම දැනගන්න කාරණාවක් තියෙනවා. ඒ තමයි අපි නාටකදී අපේ ජේතවනාරාම විහාරේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද්දේ, ඒ වගේම අපේ මහානායක හාමුදුරන් වහන්සේලා, ඒ වගේම පළාතේ ලොකු හාමුදුරන් වහන්සේලාගේ ආශිර්වාද මැද්දේ විහාරයක් විදිහට අපේ ආරාමේ ව්‍යාපන්ති වුණා. එතකොට දැන් මෙතුවක් කාලයක් පිරිස් විවිධාකාරයේ දේවල් කිව්වා, මේවා නීති විරෝධී වැඩ, මේවා කිසිම කෙනෙක්ගේ අනපනත් වලට යටතේ නෙමෙයි මේවා සිද්ධ වෙන්නේ, කිසිම කෙනෙක්ගේ වගකීමකින් තොරව මේවා සිද්ධ වෙන්නේ කියලා ඉන්නේ. එතකොට ඒ කතාවල් ගැන දැන් ඔබ හරියාකාරයෙන් තේරුම් ගන්න. රාජ්‍ය ආයතනයක් විදිහට අපේ ආරාමේ විහාරස්ථානයක් විදිහට යැපන්ති වුණා මේ ළඟදී. මේක අපි ඔබ අපේ හැමෝගෙම තන. එනිසා ඔබට සතුටු වෙන්න වටින කාරණාවක් ඒක. එතකොට කවුරු කිව්වොත් ඔබට මේ එන්ජිඔ කාර්යය මේ එතකොට ඒ කියන කතාවල තුල මොනතරම් සත්‍යයක් අසත්‍යයක් ගැබ් වෙලා තියෙනවද කියලා ඔබ තම තමන් තනි තනි හිතලා බලන්න. සමහර වෙලාවට මේ මත ඔබට වෙනස් කරන්න බැරි වෙයි. වෙනස් කරන්න යන්න ඕනෙත් නැහැ. ඉරයි හඳයි ඇත්තයි පිමිණි සදාකල් වහලා තියන්න බෑ. කාලෙ ඉඳගෙන එතන ඇත්ත කාට කාටද තේරෙන්න පටන් ගන්න තේරුම් ගන්න පටන් ගන්න. සා අවසාන වශයෙන් පුංචි කාරණා මතක් කරන්න තියෙනවා. ඒ තමයි අපි ගිය සතිය මතක් කරා ඔබට සිවමග දහම් පාසල පිරිමි දරුවන් සඳහා නැවත විවෘත කළා තියෙන වග. ඒක විශේෂයෙන් මතක් කරපු කාරණා තමයි මෙතුවක් කාලයක් අපි පිරිමි දරුවන් සිවමග දහම් පාසලට බඳව ගත්තේ ඒ දෙමාපියන්ගෙන් පොරොන්දුවක් ගත්තා මේ දරුවෝ නිසි වයසට ආවම මේ දරුවෝ පැවිදි වෙමු කරනවා කියලා. නමුත් අපි ඒ පොරොන්දුව ටිකක් ලිහි කරලා තියෙන්නේ. දෙමාපියන්ගෙන් එම් පොරොන්දුවක් අපිට ඕනේ. නමුත් දරුවොත් එක්ක අපි කරන වැඩසටහන කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ දරුවෝ යම් දවසක ඇවිල්ලා ඔබටම කියයි, අම්මේ එක්ක අම්මා මට මම බලාපොරොත්තු සතුට මට දෙන්න. නැත්නම් මට ඒ සතුට ගන්න පුළුවන් තැනකට මට යන්න දෙන්න. ආන් එදාට ඔබට පුළුවන් නම් ඒ දරුවගේ හිත වෙනස් කරන්න. ඒ දරුවට නෑ නෑ පුතේ, නිවන නෙමේ ලොකු ලෝකේ, ඊට වඩා ලොකුයි ලෝකේ, ඊට වඩා සාරයි කියලා. ඉතින් ඔබට එහෙම පුළුවන් නම් කරන්න, ඔබ කරලා බලන්න. නමුත් මේ දහම හරියට කෙනෙක්ගේ හිතට වැටුණා නම් පින්විතනි, ආයේ ඔබ නෙමේ තථාගතයන් වහන්සේ ඇවිල්ලා කිව්වත් නෑ නෑ මේ ලෝකේ සාරයි කියලා ඒ දරුවන්ට ආයේ කවදාකවත් ඒක ඇත්ත කියලා හිතෙන විදිහක් නෑ. තථාගතයන් වහන්සේලා කවදාකවත් එහෙම කියන්නේ නෑ. කිව්වත් එච්චරයි. මාරය ඇවිල්ලා කිව්වත් පින්විතනි මේ ලෝකේ සාරයි කියලා, මේ ලෝකේ සාරයි වෙන විදිහක් නෑ. දුක හරියට අවබෝධ කරගත්තට පස්සේ, චතුරාර්ය සත්‍ය හරියට අවබෝධ කරගත්තට පස්සේ එතනින් එහාට පින්නතුනේ ආයේ දෙපාරක් අවබෝධ වෙන දෙයක් නෑ. හරි අවබෝධයටපත් වුණාට පස්සේ වැරදි අවබෝධයක ඒක හිතතුළු රිංගවන්න බෑ. ඒකයි අත්. ඉතින් අපි අපෙන් වෙන්න ඕන කොටස කරගෙන යනවා. අර ඔබට යම් බයක් තිබ්බනම් අනේ මං දරුවව දීලා පස්සේ මට බෑ කියලා හිතනවත් හරි, එහෙම නැත්නම් සමහර ඔබට මේ හිතෙන්න පුළුවන්නේ දරුවාට සමහර දවසක හිතෙන්න පුළුවන් මම කැමති නැහැ කියලා. දැන් අපි එහෙම ගමුකෝ. දරුවා සිවමකට සම්බන්ධ වුණා. නමුත් දරුවාට අවුරුද්දක් දෙකක් ගියාට පස්සේ දරුවාට හිතෙනවා මං කැමති නැහැ දහම් පාසල් යන්න. මං කැමති නැහැ පැවිදි වෙන්න. ඒක දරුවා ඇවිල්ලා කියනවා අම්මට, අම්මේ මට බෑ කියලා. එතකොට සමහර දෙමාපියන් හිතෙන්න පුළුවන් අනේ උනට දැන් මං සාසනෙට මං පොරොන්දුවක් වුණානේ මහා සංඝරත්නයට පොරොන්දුවක් වුණානේ දැන් මං කොහොමද මේ පොරොන්දුව කඩ කරන්නේ මට පෞසිද්ධ වෙද්දන්නේ ඔන්නම ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඒ නිසා ඔබ ওই පීඩාවෙන් නිදහස් කරන්න තමයි මෙන්න අපි ඒකින වගන්තිය කොන්දේසි පත්‍රයෙන් ඉවත් කරේ ඒ නිසා දෙමාපියන්ට කිසිම එහෙම බලපෑමක් නැහැ ඔබට තියෙන දරුවව එක්කන් එන්න දරුවර යහපත කරන එක අපි බලාගන්න ඔබත් කැමති නම් අනිවාර්යයෙන් ඔබ කැමති වෙන්න එපැයි තමන්ගේ දරුවට යහපත කරන්න. ඉතින් ඔබත් ඔබට පුළුවන් මට්ටමින් කරන්න. අපි කරන ප්‍රම උපරිම අපි කරනවා. අපි දෙගොල්ලන්ගේ ප්‍රතිඵලයක් ඇටිට වෙන්නේ ඒ දරුවටත් මෙතුවක් කාලයක් මේ සසර තුළ ඔබට තියා අද්දව කෝටියකදී අම්මලා කෝටියකට තාතලා කෝටියකට දෙන්න බැරි සතුටක් ඔබේ දරුවට දෙන්න පුළුවන් කරනවා කියන එක. ඒ තමයි මහා සංගරත්නයේ රැකවරණය. ආන්ගේ රැකවරණය දෙන්න ඔබෙන් වෙන උනිතුකම ඔබ කරන්න. එච්චරයි. හොඳයි. එවන පිංගුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරා අපි මේ නැගගත් අව පුණ්‍ය ශක්තිය පින් බලාපොරොත්තු වෙන සෑම සුදනාට විදුව පතුලව හැරලා දේශනාව මෙතකින් සමාප්ත කරමු. හොඳ පිංගුනි වෙන සෑම සුදනා මොහොතකට සිහිපත් කරගන්න අවිලාසන පටන් මේ මොහොත දක්වාම බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කරලා බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කරවගෙන ධම්මානුසිකාරයේදීලා ත්‍රිවිධ රත්නයේ වන්දනාමාන උපස්ථාන කරගෙන බුදුගුණ සජ්ජහනා කරලා පිරිස සජ්ජහනා කරලා මිනකගත අනන්ත අපමණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය බලමුකට මෙතුක් කාලයක් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරජීවන උසාව වේසමාන්තයෙන් කරතු කරා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවන පිරිසරත් ඒ වගේම ලෝකයේ කොහේ හෝතනක ඉඳගෙන මග වඩන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවන පිරිසරත් ඒ වගේම නානාංග නම්කතරින් පෙනී සිටීමෙන් මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා තමන්ගේ දිවි හිමියෙන් කටයුතු කරන්නා වූ මහානායක අනුනායක ආදි වශයෙන් ඇතුළු කොටගත් සියලුම මහා යතිවර සංඝරත්නයටත් මේ නගරගත අනන්ත අපමණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වේදවා පතරව හරින් ඒ වගේම පිටින් ආරාමයේ වැඩවාසය කරන ගුරු හඳුරන් වහන්සේ ඇතුළු සිළුම ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම අනගාරික අනගාරිකා සෑමසු දෙනාටත් ඒ වගේම පුණ්‍ය බාරට සම්බන්ධව කටයුතු කරනවා ඒ සෑමසු දෙනාටත් ඒ වගේම ආරාමයේ සා සම්බන්ධලා කටයුතු කරනවා දායක දායකවන් සෑමසු දෙනාටත් මේ නගරගත සෑම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වේදවා පතරව පිහිටත්වා ඒ පින් විහිදී පැතිරි පිහිටීමේ නෑර වැදවල දී යත්ත මොනෑම රෝගාබාධ අතුරු අන්තරයත් නම් ඒ සියල්ලම ප්‍රසාද වූරින් බුත වෙත්වා ඇසවා කටවා හොවා හොල් දේව සකසංකා අනවින කොට වින හේබඳ යම් තාක් ඇත නම් ඒ සියල්ලම නිදහස් වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මරගලු කුඹාණ්ඩ ආදීන්ගෙන් වැද පෙමියාව යම් තාක් දෝසාන්තකාර පාපන්ද කරත් නම් ඒ සියල්ලම ප්‍රසාද වූරින් බුත වෙත්වා සප්තදාස දූතීන් වැද පෙමියාව යම් තාක් දෝසාන්තකාර පාපන්ද කරත් නම් ඒ සියල්ලම ප්‍රසාද වූරින් බුත වෙත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලෙන් වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුපිතර වෙත්වා කියලා සාදුකාර දෙලපින් අනුමෝදන් කරන්. ඒ වගේම පිංතුනේ මෙතුක් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනය ශ්‍රී සම්බුද්ධ දේශනාව ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා රකබලා ගත්තව සක්‍රදේන්ද්‍ර මහ ප්‍රධාන සදේව ලෝක වාසී ශ්‍රීම දේව දේවතාවන් වහන්සේලා තයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම චාතුරු මහ රාජකේ රාජ කරනවා දුතරාසේ විරුඩ විරුපාක්ෂ වෛශ්‍රවණය කියනවා දෙවිරාජ දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම තව තිස්ස ලෝක වාසී දේව දේවතාවන් වහන්සේලා සෑම සදේ රටත් එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම භූමාවට දෙවියන්ගෙන් පටන් අඛණ්ඩා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනවා යම් තාක් දෙවිදේ ගන්න වහන්සේලා පිරිසක් කියනවා නම් ඒ සෑම සිරණටත් ඒ වගේම මේ ආරාමයේ ගහක් ගහක් ගහන්නේ කොලයක් කොලයක් ගහන්නේ විමන් මමගෙන මේ ආරාමයේ යන්නේ නැහැ සිරු දිනාටත් ආරක්ෂා සම්පති සවසා දෙන්නා වූ ඒ සෑම සිරණටත් ඒ දෙවියන් වහන්සේලා සෑම සිරණටත් මේ නගරගත පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විදේව පැතිරේව පිහිටත්වා ඒ පින් විහිදී පැතිරී පිහිටීමේ මේ ඇයට ඒ දෙවියන්ගේ දේවානුභාවය ලැබීත්ව ආයුෂේ වර්ණේ සැපේ බලේ පරිබාණ ඥානෙ පිහිටත්වා දසක්සරේ මෙදෙත්ව දස කුසලේ වරද දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ දේශනේ ශ්‍රාවකයන් වහන්සේලා රකබලා ගනිත්වා නිබ්බාන පරම සුඛෙන් සුපිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම තියෙන ඔබේ සුජීවත් සිරින්නාව මහෞදේ මාපියන් සහෝදර සහෝදරි ඥාති හිතින් පුතා දිවිරසත් මේ මොහොතේ ඉපත් කරගෙන ඒ වගේම පුංචි සම්දී පටන් මේ මොහොත දක්වා පොඩු ගුරුහරුකම් ලබා දුන්නා යම් තාක් ගුරුවරු ගුරුගෙන් පිරිසක් සිටියා නම් ඒ සිදු දෙනත් මේ මොහොතේ ඉපත් කරගෙන ඒ වගේම වර විවිධ කරපත් වේලාවකදී අසරණ කමකට පත් වෙච්ච වේලාවකදී ඔබට පීඩක රකවරණයක් ආරක්ෂා සලසා දුන්නා වූ ඔබේ මිතුරු මිත්‍රයන් යාළු යෙලියන් ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරමින් ඉඳින එයාටත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වේදවා වතුර හරින ඒ වගේම ඔබට ඉනුම් හිරුම් වාසස්ථාන නිර්මාණය කරලා දෙන්නට ඒ වගේම මැසි මදුරුවන්ගෙන් කරදර විපතක් වීම වලක් වාලන්ට එනම් ආයතන ආදී දේවල් නිර්මාණය කරලා දෙන්නට ඒ වගේම ලෙඩ දුකක් අසල ඉපත් වෙච්ච වෙලාවක ඔබට බේතක් හේතක් නිර්මාණය කරලා දීලා ඔබ වෙත සිතන ලබා දුන යම් තපිරිසක් ඉන්නවනම් ඒ වගේම සෙනසුන් සකසා දීලා ඒව නිර්මාණය කරලා දුන්න යම් තපිරිසක් ඉන්නවනම් ඒ වගේම ඔබේ සාපිපාසාගෙන නිවා ගන්නට ආහාරයක් වශයෙන් යමක් නිර්මාණය කළ දීලා ඒ වෙනුවෙන් වේසමාන්සලා කරතු කරව යම්තා පිරිසක් ඉන්න ඔබේ මෙලොව සුඛ විහිිරිනු උදසා වේසමාන්සයෙන් කරතු කළා වූ ඒ සෑම සිනාටත් මේ නගරගත පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදේව පැතිරේව පිහිටත්වා ඒ පින් විදී පැතිරීමෙන් පිහිටීමෙන් එයාට වැඩවල දී යත මොනෑම රෝගාබාධ අතුරු නොතර ඇතනම් ඒ සියලුම කසාදූරි මුතු වෙත්වා ඇසවා කටවා හොවා හුල් දේව සකසංකාන වෙනකොට වින්න නිබන්ධන යම්තා කත්නා සියලක නිදහස් වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මරගලු කුම්බාණ්ඩාන්දීන්ගේ බැඳගෙන යාම යම්තා ක්‍රෝධ රෝගාබාධ අතුරු නොතර ඇතනම් ඒ සියලුම කසාදූරි මුතු වෙත්වා ශරීරයේ සප්තදාත දූෂණය වැඩවීම යාම රෝගාබාධ අතුරු නොතර ඇතනම් ඒ සියලුම කසාදූරි මුතු වෙත්වා දසක් සිනම විදෙත්වා දසක සිරේ වරත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල දෙන්න මොදන් කරන්. ඒ වගේම පිටින ඔබේ නම ජන්මාන්තරගත වේදනා මෞද මපෙන් සාදර සෞදේ න්‍යාද හිතනත් හිත මිත්‍රාදී පිළිසත් මේ මොහොතේ සිපත් කරගෙන අලංද සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහ සම්බදලා කටයුතු කරගෙන ආව වෙලකිරේක ධර්මකින් හෝ වේවා වතුර බිඳුක ධර්මකින් හෝ වේවා ඔබේ හිත රිදුන වේලාවක ඔබේ හිත සනසන වචනයකින් හෝ සිනාපදකින් හෝ වේවා උදව්පදව් කරව යන්තා පිළිසක් කිනන ඒ ශ්‍රීදනාත් මේ මොහොතේ සිපත් කරගෙන එයරත් මේ නගගත මොන කුසලාසීවද සත්‍ය වීදව වතුර හරින් මේ පින් විහිදී පැතිර යාමෙන් එය අදර යම් කිසි පිළසක් අභව ග්‍රාමයේ ඉන්නවනම් එයා තමයි දේව සම්දෘෂ්ක දේවත් දවනවත්වා ඒ වගේම දින ඔබ යතින් අපට අසාධාරණකම් වලට ලක් වෙලා ඔබ යතින් අලන්තේට්ටම් වලට ලක් වෙලා ඔබ යතින් හිමි හිංසා වලට ලක් වෙලා ආදෝබ කපනෝ කරනෝ මරනෝ කියලා හිතාගෙන ඔබෙන් වන්දි ගන්න බලාගෙන ඉන්නවා යම් තා පිළසක් ඉන්නවනම් ඒ ශ්‍රීමත් මේ මොහොතේ ඉපත් කරගෙන ඒරත් මේ නගරගත ඔබුණු කුසලාශි වල ශක්තිය වීදව වතුර හරිනේ පිං වීදි පැතිර යාමෙන් එයා අභව ග්‍රාමයේ ඉන්නවනම් එයා තමයි දේව සම්දෘෂ්ක දේවත් දවනවත්වා සසල පුරාවට කරගත්තා යම් තාක් නායකඳුන් නැත්නම් ඉන්සියලක නිදහස් කරත්වා දසකුසලෙම මිදෙත්වා දසකුසලේ වලත දසපුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙලි පින් අනුමෝදන් කරන්. එන අවසාන වශයෙන් සීපත් කරගම් බුදුන් දසන පට මේ මුද්දක් වයි කර ගියා ගත අවසීම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බලමහිමින් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළ වන්නෝ අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිල් දනාර මේක දොන් වාසනාව ලැබිලා මේ මනසත් භවය තුලදීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුලදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසීම වෙන වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඔබ සිල් දනාර මේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා. මහා සංඝරත්නය මෙත් ආශිර්වාද ලබා ගන්න වන්දනා කරගන්න. රාග ගින්නෙන් මිදෙත්වා ද්වේෂ ගින්නෙන් මිදෙත්වා මෝහ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. රාග ගිනි වේවා දේස ගිනි වේවා මෝහ ගිනි සතල දේවා නිවන් සතල දේවා නිවන් සතල දේවා. තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලෙන් සීල ලෝක සීල සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුවිතර වෙත්වා. සාදු සාදු සාදු. හොඳින් ඉඳින්න නම් එතකින් දේශනාව අවසන් කරමු. ලබන සතියේ මේ දේශනාවට සම්බන්ධ වෙන බලාපොරොත්තුෙන් ඔබ සියලු දෙනාටම නිබ්බාන පරම සුඛයෙන් සුවිතර වෙත්වා.